හොඳයි සාදු. 2019 වසරේ දෙවැනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. ඉදිරි පසවාඩි වෙලා සිටින පින්නතුන් වාගේම අන්තර්ජාලය ඔස්සේ අපිව ශ්‍රවණය කරන පින්නතුන් සියලු දෙනාමත් බොහෝම කරුණාවෙන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වහවහා ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා කියලා හැමදෙනාම පිළිගන්නවා. මේ සම්බුද්ධ ශාසනය නොනිමී පවත්වාගෙන ආපු ඒ ආර්ය මහා සංඝ රත්නය සිහි කටයුතුයි. උන්වහන්සේලා තමන් වහන්සේලා අවබෝධ කරගෙන පිරිනුවන් පාන්න කල්පනා කරන්නේ නැතුව මහා කරුණාවෙන් දයාවෙන් ලෝක සත්වයාට තවකෙකුට ධර්ම අවබෝධය කරවන්නේ අවසාන යුග පුරුෂයා නොවන්නේ කියපු බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම සපුරමින් තව බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ධර්මය දායාද කරලා තින්නතට පැමිණුණු නිසා තමයි අදත් අපි මානසික සුවයක් සහනයක් ලබන්නේ. ඒ විශ්මිත අවබෝධය ලෝකේ පහළ කළ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙන්ම ඒ ආර්ය ධර්මය මේ දක්වා ආරක්ෂා කරපු ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා. විශිෂ්ට ධර්මයක් පින්නතුනේ, මේක මට අවශ්‍ය නැහැ මේ වෙනස් කරන්න, විකෘති කරන්න, වෙනත් අරුත් දෙන්න අවශ්‍ය නැහැ. අනේකාකාරයෙන් දේශනා පැවැත්තුණත් ඒ හැම දෙයකම අරුත තමයි දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් අපේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන එක. මෙන්න මේ සඳහා තමයි ස්වාමින් වහන්සේගේ අනුශාසනය. ඉතින් ස්වාමින් වහන්සේගේ දේශනා සමහර වෙලාවට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ පින්නතුන්ට හිතන්න ස්වාමින් වහන්සේ ඉඩ තියලා යම් යම් දේවල් දේශනා කරනවා. එතකොට හිතලා තමයි ඒක තේරුම් කරලා ගන්න ඕන, අපි කියලා දෙන්නේ නැහැ. නමුත් අපේ පින්නතුන්ට පුරුද්ද තියෙන්නේ කොහොමද? පින්නතුන්ට හිතන්න දෙන්නේ නැතුව හාමුදුරුවෝ ප්‍රශ්නෙත් කියලා, හාමුදුරුවෝ උත්තරෙත් කියලා, හාමුදුරුවෝ ඒකේ නිදාන කතාවක් කියලා නැගිටලා යනවා. එහෙම නේද වෙන්නේ? ඊට පස්සේ දායකයා අමු මෝඩයි. ඒ කියන්නේ හිතන්න පුරුදු වෙලා නැහැ. ඒ කියන්නේ චින්තාමය ප්‍රඥාව කියන එක ඇති වෙන්නේ නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ, මේ බණ කියන ස්වාමින් වහන්සේට අවශ්‍ය වෙන්නේ ඔබට නිදාන කතා කියනවත්, මාරක ලිඳ පැදල පෙන්නනවා වගේ විශ්මිත දෙයක් කරලා පෙන්නනවත්, එහෙම නැත්තම් මැජික් එකක් පෙන්නනවා වගේ දේශනයක් කරලා යන්නවත් නෙමෙයි. මට අවශ්‍ය ඔබ තුල තිබෙන චින්තාමය ප්‍රඥාව අවදි කරන්න. ඒ චින්තාමය ප්‍රඥාව තුලින් තමයි ඔබ නිවන් දකින්නේ. ආන්නේ අවස්ථාවන් වලදී චින්තාමය ප්‍රඥාව අවදි කරගන්න බැරුව යම් කිසි කෙනෙක් හිර වෙනවා. ඒක එහෙම තමයි. සමහර කඳු සමහර වාහනවලට අදින්න බෑ. ඒකට හේතුව ඒ වාහනේ ශක්තිය මදි. තේරුණානේ? ඒ වාහනේ ශක්තිය මදි. එහෙම නැත්නම් ඒ වාහනේ පටවගත්ත බර වැඩි. ඔයත් දැකලා ඇති ඔය කඩු ගන්න ආව එහෙම යනකොට සමහර වාහන අදිස් නැතුව නතර කරලා තියෙනවා. අයිනේ. බර වැඩි. එහෙම නැත්නම් ශක්තිය නැහැ. මෙන්න මේ දෙකම නිසා මේ නිවන් මඟ සමහර අයගේ ඉස්සරහට අදින්නේ නැහැ. ඒක ශක්තිය මදි. ඒක නැත්නම් පුරවගත්ත බර වැඩි. එක්ක බර අඩු කරගන්න ඕන නැත්නම් ශක්තිය වැඩි කරගන්න ඕන. එමුණොත් තමයි මේ කඳ අදින්නේ ඉස්සරහට. ආන් මේ වගේ සමහර අය මග නතර වෙනවා, හිර වෙනවා, ඉස්සරහට යන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණය කරනවා ඕක අපිට අදින්න අමාරුයි, කඳ තීරු ගන්න අමාරුයි කියලා. ඒක ලෝක ස්වභාවයක්. ඒක අපිට නතර කරන්න බෑ, වෙනස් කරන්න බෑ කියලා තමයි. සැක දුරු කරගෙන ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මයට හොඳින් ශ්‍රවණය කරොත්, හොඳින් ශ්‍රවණය කරනවා. හොඳින් ශ්‍රවණය කළා නිකන් ඉන්නේ නෑ, නුවණින් මෙනෙහි කරනවා. නිකාම හිත හිතා හිටියොත් එහෙම අරුතක් එන්නේ නෑ. නුවණින් මෙනෙහි කරනවා තමන්ට මේක යම් අරුතක් තියෙනවා, මේක හිස් වචනයක් නෙමෙයි, මේක මට මුකුත් තේරෙන්නේ නැහැ වගේ දැනුණට මේකේ හිස් බවක් නැහැ, මේකේ තියෙන අරුතක් මට හම්බුනේ නැති එක නිසා මම මේ අරුත හමු වෙන තුරුම මගේ විදර්ශනාව මම නතර කරන්නේ නැහැ කියන අදහසින් විදර්ශනා කරන්න ඕනේ. ඕනම දෙයක් දෙපාරක් බලලා ඒකේ යමක් තේරෙන්නේ නැති වෙනකොට ඒක හිස් දෙයක් කියලා හිතන එක ප්‍රඥාවන්ත මිනිස්සෙගේ ස්වභාවයක් නෙමෙයි. අපි බොහෝ අධ්‍යයනයන් කරාම ඒකෙන් අරුතක් අපිට මතු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම පින්නතුනේ නිර්වාණය නැමැති උත්තරීතර මාණික්කය, ඒ සද්ධර්ම රත්නේ බබල බබලා තියෙනවා. හැම සූත්‍රයකම නිර්වාණය ධර්මයේ බබලනවා. හැම ගාථාවකම නිර්වාණ ධර්මයේ බබලනවා. ඇයි මේ මහා සංඝරත්නයටවත්, ඇයි මේ අපේ උපාසක උපාසිකාවන්ටවත් මේක මුණ ගැහෙන්නේ නැත්තේ? අපේ පින්නතුන් ඒ ගැන ගැඹුරින් විමර්ශන බුද්ධියෙන්, චින්තාමය ප්‍රඥාවකින් දාර්ශනිකයෙක් ලෙස බලන්නේ නැහැ. හුදු උකහා ගැනීමක්, උගත්කමක් පමණක්, මතකයක් පමණක් ගන්නවා. කොටින්ම කියතොත් ලංකාවේ ඉන්නේ චක්කරයේ කටපාඩම් කරන මිනිස්සුනේ. ඉතියා අයහන දෙයක් කියන්නේ. මේක මේ ළමයට මේ චක්කරේ හැදෙන හැටි කියන්නනේ තියෙන්නේ. එතකොට ওই චක්කරේ ඕන තරම් හදාගන්න බැරියෑ. ඔක කටපාඩම් කරලා හරියන එක නෙමෙයි. චක්කරෙත් කටපාඩම් කරන ලංකාවක ඕක කොහොම තේරුම් ගන්නේද කියලා මන් දන්නේ නැහැ. අපි ධම්මපදෙත් කටපාඩම් කරා. මන් දන්න ඔයත් කොහොමද කියලා අපි ධම්මපදේ අපි කටපාඩම් දුන්න පිරිවෙන් අධ්‍යාපනයේදී. ඒ වගේම අපි බුද්ධගජ්ජය, සකස්ගඩ, නාමාස්තික සතකය, සූර්ය සතකය ඔය හැමදේම අපි කටපාඩම් දීලා තියෙනවා. ඒවා ආයි බලන්න ඕන හරියට තේරුම් ගන්න. මොකද හේතුව අපි කටපාඩම් විතරයි දුන්නේ. අපි දන්නේ එහි අන්තර්ගතයේ මොන තරම් ගැඹුරක් තිබුණද කියලා අපි දැනන් හිටියේ නැහැ. එකක් පොඩි සමය, කුඩා සමය නිසා අවුරුදු 10 දී 15 කාලේ විශාල අරුත් තියෙන දේවල්. ඒ හැම දෙයකම අර්ථ ශූන්‍ය කටපාඩමක් වුණා. ඉතින් බෞද්ධයන්ටත් අර්ථ ශූන්‍ය පිරිත් ඇහෙනවා. පිරිත් වලින් 10% ඔබට අර්ථ ගන්නනවද කියලා කියන්න බලන්න. පිරිතක් අහගෙන හිටියොත් අර්ථ එන්නේ නැහැ. අර්ථ ශූන්‍යව තමයි පන්සිල් වුණත්. ගොඩාක් අයගෙන් බැලුවොත් ඇහුවොත් පන්සිල් වල හරියට තේරුම කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ තේරුම හිතට එනවද කියලා ඇහුවොත් නැහැ. ස්වභාෂාවෙන් පින්නතුනේ මේ ධර්මය සාකච්ඡා කරන්න ඕන. තේරුම් ගන්න ඕන. එවිට තමයි අර්ථ ශූන්‍ය මිනිස්සු නැතුව අර්ථ පූර්ණ මිනිස්සු නිර්මාණය වෙනවා. අර්ථ පූර්ණ මිනිස්සු වෙනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කිව්වහම එනවට වැඩියේ දෙයක් මහගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කිව්වහම දැනනවද නැද්ද? තියෙනවා. ඒක තමයි ස්වභාවය. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වට වැඩියේ ඇඟට මස්සලට ඇටවලට දැනෙනවා මම ප්‍රාණඝාතය කිරීමෙන් වැළකී සිටීමේ ඕ ශික්ෂාව සමාදන් වෙමි කියලා කිව්වහම ඒක ඇඟට දැනෙනවා. මුසාවාදා වේරමණී කියනට වැඩිය හොඳයි මම අනුන්ගේ අහිත පිණිස, අවැඩ පිණිස, මට අහිත පිණිස, අවැඩ පිණිස මුලාවක්, බොරුවක් මේමුවෙන් ප්‍රකාශ කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළොත් එහෙම ඒක ඇඟට දැනෙනවා. සුරාමේරේ වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනට වැඩිය මම තැබෑරුමක් දිහා ඇහැක් කරලා බලන්නේ මම කසිප්පු බොන්නේ අරක්කු බොන්නේ බුදුහාමුදුරුවන්ගේ ශික්ෂාවක් ඒක මට හොඳ නැහැ, මගේ පවුලේ අයට හොඳ නැහැ, දරුවන්ට හොඳ නැහැ, රටට හොඳ නැහැ, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පසුපස යන අනුගාමිකයෙක් හැටියට ඒක මම නොකළ යුතුයි කියලා අදිස්ථාන කරා. මේක ඇඟට දැනෙනවා. මද්ද්‍රව්‍ය මත් විස පානය කිරීමෙන් මම වැළකී සිටිනවා කියන අභිමානය ඇති වෙන ස්වභාසාවෙන් නිවන ගැන කතා කරන්නත් ඕන. මේ ධර්මයේ සියලුම ස්වභාෂාවට හදා ගන්න ඕන. ඒකට තායිලන්තයයි තායි භාෂාවට හදා ගන්න ඕන. බුරුමේයයි බුරුම භාෂාවට හදා ගන්න ඕන. සිංහලය සිංහල භාෂාවට හදාගත්තට පස්සේ ඊට පස්සේ ආද ස්වභාෂාවේ ඒ ගැන කතා කරන්න හැකියාව තියෙන අවබෝධ කරගන්න හැකියාව තියෙන. ඒකට හේතුව ඔය ද්විතීය භාෂාවක් ඉගෙන ගත්තට ඒ ද්විතීය භාෂාව අර මව් භාෂාව වගේ මස්සලට ඇලිලා නැහැ. මේ දිවේ ඇලිලා නැහැ ද්විතීය භාෂාවක්. මව් භාෂාව තමයි තමන්ගේ දිවේ ඇලිලා තියෙන්නේ වැඩිපුරම පරිහරණය කරන, භාවිතා කරන භාෂාවට කියන්නේ මව් භාෂාව. දැන් මෙහි ඉපදිලා ළමේ වෙනත් රටකට ගියාම එයා ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරනවා නම් සිංහල භාෂාව පාවිච්චි වෙන්නේ නැත්නම් ඊළඟට එයාගේ මව් භාෂාව වෙන්නේ මොකද්ද? ඔව් ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව එයාගේ. ඒ නිසා මේ අමුතු මව් භාෂාව කියලා එකක් නැහැ. එයා වැඩිපුර භාවිතා කරන භාෂාව තමයි එයාට බොහොම සංවේදී භාෂාව. හරි. නිවන තියෙන්නේ ඔබ ළඟමයි, අපාය තියෙන්නෙත් ඔබ ළඟමයි, දිව්‍ය ලෝක තියෙන්නෙත් ඔබ ළඟමයි, බ්‍රහ්ම ලෝක තියෙන්නෙත් ඔබ ළඟමයි. ඒ තලය, ඒ ස්ථානය ඔතන ඉඳගෙනම කැමති කෙනෙකුට හදන්න පුළුවන්. දැන් මේ ගෞතම බුද්ධ සාසනයෙම නිවන් දකින්න ගිහපු කට්ටිය දැන් තුසිතේ දිව්‍ය ලෝකේ සිත පිහිටවන මේ දවස්වල හොගාලා නේද? ඒක හරි අරුම පුදුම විකාරයක්. මේ සම්බුද්ධ ශාසනයේ අසුරු සැනක්වත් මේ භවය වර්ණා කරන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ භවයේ දුක් බහුලයි, මහා කටුකයි. මේකෙන් නිදහස් වීමම තමයි බුදු කෙනෙක් අපේක්ෂා කරන්නේ. මේ භව දුක විතර මනුෂ්‍යයන්ට විපත් සලසන තුවාලය, පීඩාවක්, උවදුරක් තවත් දකින්නේ. අපිට ඉතින් ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ පොඩි කාලයක් අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. මනුස්ස ලෝකයක අවුරුදු 100ක උපරිමයකට යටත්ව ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදු කෙනෙකුට පේනවා මුළු සංසාරෙම දකින නිසා මිනිස්සෙගේ මේ සංසාරගත බොහෝ කාලයක් දුක් විඳපු ස්වභාවයක්, දුක් විඳින්නට තියෙන ස්වභාවයක්. ඔබට තේරෙන්නේ නැතුව ඇතිනේ. බුදු කෙනෙක් ඉස්සරහා ඉන්නවනම් බුදු කෙනෙකුට පේනවා ඔබ දුක් විඳපු ස්වභාවයක් තේනවා, තව අනාගතයේ දුක් විඳින්නට තියෙන ස්වභාවයක් තේනවා ධර්ම අවබෝධය නොකළොත්. හොඳට මතක තියාගන්න විවිධ හේතු නිසා සමහර අයට මාර්ගඵල මිස් වෙලා තියෙනවා. ඇතිවලා තියෙනවා. දැන් ඔය අජාසත්තු කුමාරයාට මාර්ගඵලයක් නැති වුණේ මොකෝ? ආනන්තරේ පාප කර්මය නිසා. නැත්තම් අගේට මාර්ගඵලයක් ලබන්නට ඉඩ තිබුණු වටිනා කියන පුණ්‍ය මහිමයක් තිබුණු කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී යම් යම් අය ගැන දේශනා කරපු අවස්ථා දෙනවා. අර අහවල් කුල පුත්‍රයා තා බොහෝම අල්ප ප්‍රශ්න කීපයක් කතා කරා නම් රැඳී සිටියා නම් තා මද වේලාවක් රැඳී සිටියා නම් අර තැනත්ත අනාගාමී ඵලයටපත් වෙනවා. ඔහු එතනින් නැගිටලා ගියා මාර බලවේගයට හසු වෙලා. ඒ වගේ පින්නතුනේ බොහෝම සමීපවම ඇවිල්ලා කෙනෙක් මිදෙන්නට පුළුවන්. ඒ නිසා අත් නොහැර දිගටම තමන් ධර්මෙහි පිවිසෙන්න ඕන. දෘෂ්ටි හිර වුණාම තද වුණාම ඒව හිර කරගෙන මෙන්න එපා. හිර වෙච්ච එක දිහා බලලා හිර වෙච්ච තැනින් තමන් ලිහෙන්න බලන්න. ඒක තමයි මේ නිවන් මගට යන්න තියෙන එකම ක්‍රමවේදය. හිර වෙච්ච තැන ඉඳගෙන මේ ඇදගෙන ගිහිල්ලා වැඩක් නැහැ. දැන් තමන්ගේ කකුලේ ගල් ගෙඩියක් ගැට ගහලා තියෙනවා. ගල් ගෙඩියක් ගැට ගහලා තියෙද්දි අපි ඈ දුවන මුවෙක් අල්ලන්න පස්සෙන් දුවනවා. අපි ඉස්සෙල්ලම කරගන්න ඕන මොකද්ද? අර දුවන මුවෙක් අල්ලගන්න නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන මුව අල්ලගන්න ඕන එක ඇත්ත. ඉස්සෙල්ල කරන්න ඕන මේ කකුල ගැට ගහලා තියෙන ගල් ගැඩිය ලියා ගන්න ඕන. එතකොට එයා තේරුම් ගන්නවා මට දුවන මුව පස්සේ වේගෙන් දුවන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි පින්නොතුනි මේ දිට්ටි tamamම අල්ලල බඳිනවා. සමහර කට්ටිය ඇවිල්ලා දිට්ටි හදලා බඳිනවා. සමහර කට්ටිය දිට්ටි හදාගෙන බැඳ ගන්නවා. සමහර උදවිය ඔය හදන්න එන දිස්ත්‍රි වලට ඉඩ දෙන්නෙත් නෑ. තමන් බැලගන්නෙත් නෑ. තමන්ගේ ගමන තමයි යනවා. මොකද මේ සංසාර විමුක්තියක් ලබන්නේ මම ආවේ සංකල්ප ලෝකයක් හදාගන්න නෙමෙයි. නිරන්තරයෙන් ඕක මෙනෙහි කරන්නේ. මං ආවේ සංසාර විමුක්තියක් හදාගන්න සංකල්ප ලෝකයක් හදන්න නොවේ කියන එක මතක තියාගන්න. මේ විවිධ සංකල්ප ඔළුවට දාගන්නවා. ධර්මය ගැන සංකල්ප දාගන්න කේක. අර ධර්ම මේ ධර්ම අර හාමුදුරුවන්ගේ ධර්ම මේ හාමුදුරුවන්ගේ ධර්ම විකෘති ප්‍රපූර්ති අභිධර්ම සූත්‍ර එක එක ඈ ලෝකේ නැති දේවල් දාගන්න සංකල්ප. පුජ්‍යල සංකල්ප දාගන්න. ඒ එකක්වත් බැහැර කරගෙන හරි විවෘතව මං ආවේ මගේ දුකෙන් නිදහස් වෙන්න. මං ඇවිදලිලා ඉන්නේ මගේ දුකෙන් නිදහස් වෙන්න. මම වෙන දෙයකට නෙමෙයි ඉන්නේ. එච්චරමයි. අපිට වැඩක් නැහැ. එතෙන්ට තමන්ගේ හිත ඇවිල්ලාද කියලා බලන්න ඉස්සෙල්ලා. මං ඇවිල්ලා ඉන්නේ මගේ දුකෙන් නිදහස් වෙන්න, මගේ සංසාර විමුක්තිය හොයන්න. මම මේ වෙන මොකවත් හොයන්න නෙමෙයි. එයා කවදාවත් අඩු හොයන්නේ නැහැ කියන තුනේ. දැන් ඔබ අල කිලෝ එකක් ගේනවා ගෙදරට. අල ගෙඩියක් හරි දෙකක් හරි කුණු වෙලා තියෙනවා ප්‍රයෝජනයට ගන්න බැරේ. ඔබ අල මල්ල විසි කරනවද? අර ගෙඩි දෙක විතරක් විසි කරනවා. ගෙඩි දෙක විතරක් අයින් කරලා ඔබ අල මල්ලෙන් ඕ කිලෝ එකකට තා ග්‍රෑම් 100ක් 200ක් අඩු වුණාට කමන්නේ. ඒක අයින් කරලා දාලා අර ප්‍රයෝජනයට ගන්නවා. හැබැයි අඩුවක් හොයන්න යන කෙනා ආයි පොල්ලක් අරගෙන යනවා අල මුදලාලි ගාවට. අලගෙඩි දෙකට ඕ එයා අලගෙඩි නෙමෙයි අල ටොන් එකක් අලාභ කරගෙන ඊට පස්සේ හිරෙත් තියනවා. ඒ අඥානයන්ගේ ස්වභාවය. ඉතින් අර ඒ වගේ අපේ අය එන්නේ නැතු ඇති කියලා මම හිතනවා. ඉතින් අඩුවක් හොයනගෙන හැමදාම වලියක් හදා ගන්නවා මිස එයා විමුක්තියක් හදාගන්නේ නැහැ. ඒ නිසා අඩු හොයන අදහසින් නැතුව එක කාරණේයි ගන්නේ. දැන් මම බණ අහන කාලේදී මම ගන්නේ මුළු දේශනයක් මහල වෙනුතුන එක කාරණේයි. ඒ කාරණේ මම හොඳට පැහැදිලි කරගන්නවා පින්නතුනේ, හොඳට දිදුලන තාරකාවක් වගේ පැහැදිලි කරගන්නවා. හොඳ මැණිකක් වගේ දිදුලන විදියට ඒ ධර්ම කරුණ පැහැදිලි කරගන්නවා. ඒ ධර්මයේ උදානය, ඒ ධර්මයේ සතුට පුදුම විදියට බබලනවා. මම දවසක් ඉගෙන ගන්නවා පින්නතුනේ මේ අවකාශයේ හිස් නැහැ කියලා. මේ අපි හිස් හිස් කියලා කියන ප්‍රදේශයේ හිස් නැහැ. දැන් ඔබ කියන්නේ දැන් මේ ශාලාවේ මේ බිත්ති අතර මේ මැද තියෙනනේ අවකාශය. ඔකට ඔබ කියන්නේ මොකද්ද? හිස් කියලානේ. ඕක හිස් නැහැ කියලා මම තේරුම් ගත්තා. යම් දවසක. ඔක විශ්ේ වෙන්නේ නැතුව ඇති ඔබට මොකද්ද ඒ කියන්නේ කියලා. දැන් ඔය අහස බැලුවාම මේ අවකාශය තුළ හිස් බවක් පේනවා. ඕකට අපි කියන්නේ හිස් කියලා. ඊට වඩා හිස් බවක් ඔයගොල්ලෝ දන්නවද? නෑනේ. ඒක තමයි දන්න හිස් බව. ඔය තුල හිස් නෑ කියලා මම දැනගත්ත දවසේ මට පුදුම සතුටක් දැනුණා. ආන්න ඒ වගේ පිළිතුර මේ ධර්මයේ කොටස් කොටස් කරුණු කරුණු අවබෝධ වෙවි යනකොට ඒකේ මහා පුදුම වටිනකමක් ධර්ම රසයක් තේරෙන්න පටන් ගන්නවා. අපි පිළිතුනේ කරුණු කාරණා හැම මොහොතකම තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕන. පූර්ණ හිස් බවකින් යුක්තව තිබෙන්නේ නිරෝධයේ. නිරෝධ සමාපත්තිය. එහෙම නැත්නම් අපි කියනවා නිර්වාණය. තමයි පූර්ණ හිස් බව තියෙන්නේ. ශූන්‍යත්වය කියන පූර්ණත්වයෙන් දකින්න පුළුවන්කම තියෙන නිර්වාණයේදී පමණයි. නැත්තම් යෝගීවරු මුල් කරගත්ත ඒ ශූන්‍යත්වයේ ආකාස සංඥායතනයේ පවා සංඥා තිබුණා. නේව සංඥා නාසඤ්ඤායතනයේද සංඥා තිබුණා. සංඥා නිරෝධයෙන් හටගන්නේ නිර්වාණ ධාතුව පමණයි. නිර්වාණ ධාතුව පමණයි. ඒ සියලුම තත්ත්ව පින්නතුනි මානසික ස්වභාවය. සියලු සූත්‍රවල, සියලු අභිධර්මයන්වල දේශනා කරලා තියෙන මේ පුජ්‍යල මානසිකත්වයන් ගැන, පුජ්‍යල ස්වභාවයන් ගැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. මේ මානසික ලෝකේ හරි පුදුමයි. විෂමයි, විවිධයි, අද්භූතයි. තමා විසින් මානසිකත්වයක් පාවිච්චි කරමින්, භාවිතා කරමින් ඒ මනසේම තිබෙන ස්වභාවයේ තේරුම් අරගෙන, ඒ ස්වභාවයේ නිරෝධයේ තේරුම් අරගෙන, ඒ නිරෝධයේ ඒ නිරෝධගාමී ප්‍රතිපදාවේ නිර්වාණයටපත් වෙනවා කියලා කියන්න පිනතුනේ මේ මනුස්ස ලෝකයේ සිටින අසහාය පුජ්‍යලේ, අසම සම පුජ්‍යලේ. හැමෝටම මේ දේ කරන්න බෑ. තමන්ගේ චින්තනයට තමන් මුලා වෙනවා. තමන්ගේ චින්තනයේ තමන් මුලා වෙනවා. සිතුවිල්ලට හසු වෙලා තියෙන. දැන් ඔබ ඔබේ සිතුවිල්ලට හසු වෙලා තියෙන්නේ. සංකල්පයට හසු වෙලා තියෙන්නේ. හොඳයි, මේ සමාජයේ මිනිස්සු මුදලට හසු වෙලා නැද්ද? වැඩි ඕනේ සිතුවිල්ල පැත්තකින් දාමුකෝ. සල්ලි වලට හසු වෙලා නැද්ද? සල්ලි වලට හසු වෙලා තියෙනවා. මිනිස්සු සල්ලි පස්සේ දුවනවා 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 රටවල් අතර දියුණුව 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 කියලා හදාගත් එකක් හදනවා 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 කිසිම රටක මිනිස්සේ දියුණු නැහැ. ඔයගොල්ලෝ හිතනවාද සිංගප්පූරුව දියුණුයි කියලා? ඔය ඇත්තොන්ට ඉන්න වගේවත් මහ පොළොවේ ගයක් නැහැ මිනිස්සුන්ට. ගස් බෙනේක කුරුළු ගුඩු කුරුළු ගුඩු කුරුළු ගුඩු වගේ උඩට තියනවා දන්නවා නේද ගොඩක් අය? අනේ පව් කියලා හිතනවා. තවන්ට ගහට ගොලට තියෙන ඉස්සරහම තියෙන පොඩි මල් පැල දෙකක් විතරයි. චීන මිනිස්සු දියුණුයි කියලා හිතනවද? ජපානි මිනිස්සු දියුණුයි කියලා හිතනවද? නෑ. මේ දියුණුව ආධ්‍යාත්මය තුලින් තේරුම් ගන්නවා මිස භෞතිකත්වයකින් කවමදාකවත් කාටවත් දියුණුවක් හදන්න බෑ. භෞතිකත්වයක් පිළිවෙලක් වෙන්න ඕන. දැන් අපේ රටේ කිසිම පිළිවෙලක් නෑ. පාරේ පිළිවෙලක් නෑ, කඩේක පිළිවෙලක් නෑ. ඒක වෙන්න ඕන. ඒක මනුෂ්‍යත්වයේ තුල තියෙන්න ඕන දෙයක්. නමුත් ජයග්‍රහණය තිබෙන්නේ තමා තුලයි. එසා දැන් ඔබ දිහාවට හැරෙන්න. ඔබ දිහාවට හැරුණාම ඔබට වෙන කවුරුවත් පේන්නේ නැහැ. ඔබේම දොස් නිදොස් තමයි ඔබට පේන්නේ. පිරිසිදු බව, අපිරිසිදු බව. තමන්ගේ පිරිසිදු බව අපිරිසිදු බව දන්නේ තමාමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරානේ. දැනගන්න හැකියාව තියෙන්නේ තමාටමයි. දැන් ඔබ තුල දකින්න. දැන් ඔබ පිරිසිදු කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා ඇති. සමහරලාට කොටසක් අපිරිසිදුයි කියලා හිතාගෙන ඉන්නවා ඇති. දැන් අපි මොකද කරන්න ඕන? පිරිසිදු උනේ මම, අපිරිසිදු උනේ මම. මම ඉන්නකම් පින්පව් රැස් කරනවා. පිරිසිදු අපිරිසිදු වෙනවා. දැන් බොහොම බරපතල භයානකම ගවේෂණය මේ අතර, මේ පිරිසිදුකම අතර, මේ අපිරිසිදුකම අතර, මේ පව් අතර, මේ පින් අතර ඉන්න කෙනා කවුද? මේ දෙකට මැදිවෙන කෙනා කවුද? පුජ්‍යලයා කවුද? ඒ දෙස බලන්න. ඉතින් කෙනෙක් අහනවා අනේ කොහොමද ඉතින් ඒ දෙස බලන්නේ කියලා. ඒක හරියට වෙනතුනේ අර ඇහෙන් ඇහැ දෙස බලනවා වගේම අමාරු වැඩක්. ඒකයි මම කියන්නේ මේක විශිෂ්ටයන් සඳහාම වෙන්නූ දහමක් කියන්නේ ඒකයි. ඒක ඇහින් ඇහැ දෙස බලනවා වගේ වැඩක්, තමා දෙස බැලීම. මම කියන සංකල්පය දිහා බලන එක ඇහින් ඇහැ දිහා බලනවා වගේ. දැන් බලන්න ඇහින් ඇහැ දිහා බලන්න කිව්වම පුළුවන් දෙයක්ද? ඔය විදිහෙම ආධ්‍යාත්මය තුල ඇසක් තියෙනවා. ආන්න එතන මම ඉන්නේ. අන්න ඒ මම දකින්න ඕනේ. එහෙම නැත්නම් තමා තුළ තියෙන මමත්වය. අන්න ඒ මමත්වය දකින්න ඕනේ. දැකලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඔබ නේද මෙච්චර කාලයක් මාව මුලා කරේ කියලා බෙල්ලෙන් අල්ල ගන්න ඕනේ. බෙල්ලෙන් අල්ලලා එළියට විසි කරන්න ආයෙද මේ බෙල්ලෙන් අල්ල එළියට විසි කරන් තමා ළඟ තිබුණු මමත්වයේ, මම කියන පුජ්‍යලයාගේ. දැන් ඔය ඉන්නවනේ නාමික පුජ්‍යලෙක්, එයා ඉන්නරෙන්න පියදාස, සුමනදාස, සමරසිංහ, සුවමවති, විමලවති, කරුණාවති, ඔය එක එක නම් තියෙන්නේ. එයාට ඉන්න දෙන්න අර මම පොදු නාමයනේ, මම කියන එක්කෙනාව අරගෙන එයාව බෙල්ලෙන් අල්ලලා එළියට විසිකරන. ඊට පස්සේ තමන්ගේ නාමය ප්‍රකාශ කරන විට මම කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම නම විතරක් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, මම ඇඹිලි පිටියේ ආනන්ද හිමි. මම කියන කෙනාගේ බෙල්ලෙන් අල්ලලා එළියට විසි කරා නම් මම කියන තැන නෑ, හිස් තැන ඇමිලි පිටි ආනන්ද කියන්න බැරිය නේද ඔබේ නමත් කියලා. එතනට මම කියන එක නෑ. ඊට පස්සේ නාමික පුජ්‍යලයා විතරයි, නාමයක් තිබුණට මමෙක් නෑ, මම කියන අකුරු දෙක නෑ. දැන් මේක හරි වැඩක් වෙලා තියෙන්නේ. මේ ආධ්‍යාත්මිකව මේ තියෙන මිදීම සිද්ධ කරගන්නට තියෙන අපහසුව මෙපමණයි කියලා කියන්න බෑ. නමුත් පින්නතුනේ පින්නතුන් දැකලා තියනවා යකඩ තලන්න භාවිතා කරන්නේ මොනවද? යකඩමයි. යකඩ දලන්න කම්මල් වල පාවිච්චි කරන්නේ යකඩමයි. හැබැයි අර තලන යකඩේට වඩා ශක්තිමත් යකඩයක් නිර්මාණය කරන යකඩ තුලින්ම අන්නේ වගේ වෙනවා. ඒ වගේම තලන්න උවමනා කරන යකඩ මෙලෙක් කරලා තලන යකඩ හොඳින් ඝනව ශක්තිමත්ව තබාගෙන ඒ යකඩ තලනවා. දැන් අපිට හිත තුලත් ওই වැඩේම තමයි වෙන්නේ. දැන් හිතම තමයි අපි නිදහස් කරන්න යන්නේ. දැන් හිත නිදහස් කරන්න ගියාට හිතෙන්මයි ප්‍රයෝජන ගන්න වෙන්නේ. දැන් සතර සම්මප්පදානේ ඇති කරගන්නේ කොහෙන්ද? හිතෙන්මයි. සතිය හදාගන්නේ කොහෙන්ද? හිතෙන්මයි. චින්තාමය ප්‍රඥාව හදාගන්නේ කොහෙන්ද? හිතෙන්මයි. සමාධිය හදාගන්නේ කොහෙන්ද? හිතෙන්මයි. මෙදීම සඳහා භාවිතා කරන්න ඕන. හිත මෙදීම සඳහා භාවිතා කරන්න ඕන. ඒ නිසා නව ස්වરૂපයකින් මේ සිත භාවිතා කරන නිසා ලෝකෝත්තර ධර්ම කියන වචනේ ලැබුණා. නව ස්වરૂපයකින් භාවිතා කරන නිසා ලෝකෝත්තර ධර්ම අදි චිත්ත අදි ඥාන යා මේ ලෝකේ දැන හඳුන ගන්නට උත්සාහ කරන්නේ ඒ චිත්තේ නෙමෙයි. චිත්ත රූප නෙමේ ලෝකේ තුලම සිද්ධ වෙන සිද්ධි ධාමයන් තුලින් නෙමේ ලෝකේ දකින්නේ දාර්ශනිකයෙක් නිවන් දකින්න යන දාර්ශනිකයෙක් ලෝකේ සිදුවන සිද්ධි ධාමයන් තුලම හැඟීම් උලුප්පා ගන්නේ ඔය ටෙලිනාට්‍ය චිත්‍රපටි ඒව හදන මිනිස්සු නව කතා ලියන මිනිස්සු මේ මිනිස්සු මේ ලෝකේම ලෝකයේ තුලම තියෙන සංවේදීතා උලුප්පනවා දාර්ශනිකයා හැම කෙනෙක් නෙමෙයි මේ නිවන් දකින්න යන ආර්ය ශ්‍රාවකයා හැම කෙනෙක් නෙමෙයි මේ ලෝකෙට ආකල්පයක් දෙන්න උත්සාහ දරන කෙනෙක් නෙමෙයි ඒක තේරෙනවද කියලා හරි ගැඹුරු වචනයක් ලෝකයට ආකල්පයක් දෙන්න උත්සාහ දරන කෙනෙක් නෙමෙයි අර චිත්‍ර කතා කරුවා නව කතා කරුවා සිනමා කරුවා ටෙලි නාට්‍ය කරුවා හදන්නේ මොකද්ද ලෝකෙට ආකල්පයක් දෙනවා මේක මෙහෙම වුණොත් හොඳයි මේක මෙහෙම වැරදි මේක මෙහෙම හොඳයි කියලා ආකල්පයක් දෙනවා මේ ලෝකෙට ආකල්පයක් දෙන්න දරන උත්සාහයක් නෙමෙයි මේ නිවන් දකින්න යන කෙනා මේ සියලු ආකල්ප මායාවක් සිත මායාවක් වෙන පිටක් වගේ දැන් බලන්න ඔබ මේ දසවස් කීපයක් පහු කරගත්ත අය මෙතන ඉන්නේ වසර 10 ඒවා 2ක් 3ක් 4ක් 5ක් 6ක් පහු වෙච්ච අයත් ඉන්නවනේ එතකොට මේ දසවස් 6 7ේම බලන්න ඔබේ සිත නිකන් පෙන බුබුලු වගේ හටගත්ත බිඳිලා ගියා දැන් තියෙන හිත බලන්න දැන් වෙනස් හිතක් මෙතනපත් වෙන්නේ දැල් වෙන්නේ මේ සිත ලබන අවුරුද්ද මේ දවසට මේ විදියට දැල් වේද නෑ ඉතින් ඇයි ඔය හිත අපි අල්ලගන්නේ ඔබ අතහැරලා දාන්න ඇයි අපිට අතහරින්න කියන්නේ ඔබට වෙනස්ම අත්දැකීමක් ලබන්න පුළුවන්කම ලැබෙනවා අතහැරලා බලන්න අතහරින්න නැතුව ඒ අත්දැකීම ලබන්න බෑ අතේ බරක් උසුලගෙන ඉන්නවා සැහැල්ලුව කියන අත්දැකීම ලබන්න පුළුවන්ද බර උසුලගෙන ඉද්දි බෑනේ ඔබ මේ මොහොතේම ඔබේ සිත අතහැරලා දාන්න ඔබට සැහැල්ලුව කියන අත්දැකීම මොකද්ද කියලා මේ මොහොතේම අත්දකින්න කියලා සිතින් තව එකක් නොවේ අතහරින්න සිත ලයින් කරලා තියාගන්න ඔය වචනේ සිතින් තව එකක් නොවේ අතහරින්න සිත ඔය වගේ වචනයක් අපිට හම්බෙච්ච දවස්වල අපි ධර්මයේ ප්‍රගුණ කරද්දී පින්නතුරි මම ඕක අල්ලේ ලියා ගන්නවා කොළගෑල්ල ගහරි එහෙම නැත්නම් අත්ලේ හරි ලියා ගන්නවා ලියාගෙන මිදුලම දිද්දි වේවා පින්නපාති වඩිද්දි වේවා නිකන් ඉන්නේ හොම පින්නපාති වඩනකන් ආමුදුරු පින් දෙනකන් නිකන් ඉන්න තියෙන්නේ ඉතින් අබබ්බයෝ වගේ ඉන්නේ නැතුව අර වෙලාවට මේ කියපු ධර්ම කරුණු අපි හිතුවා ඉතින් අබබ්බයෝ වගේ කෑම ටික එන ගල් ළඟට බලාගෙන හිටපු උන්දලා තාමත් ඔහේ ඉන්නවා ඈ කන ටික වහතරේට වැටෙනකන් අපි යෝග කල්පනා කරා විදර්ශනා කළා තේරුම් ගත යුතු කරුණවල ඒ තේරුම් සහගෙන යන්න ඕන කවුරු හරි ඔක මම කියලා දෙන්නම් හරි මේ කියලා කියන්න උත්සාහ කරත් මම සමහර වෙලාවට කියනවා නෑ පොඩ්ඩක් ඉන්න මේක මම මට පුළුවන් තරම් මම තේරුම් ගන්න බැරි වුණොත් මම මොනව හරි අහන්න මොකද මට අභිමානයක් ඒක මම තේරුම් ගත්තා අන්නේ නිසා තමයි අර චින්තාමය ප්‍රඥාව නිවන පිළිබඳව චින්තාමය ප්‍රඥාව දියුණු වෙනවා. අපිට නැහැ ව්‍යාපාර පිළිබඳව, දේශපාලන පිළිබඳව චින්තාමය ප්‍රඥාවන් අපි දියුණු කරගෙන නැහැ. අපි නිවන පිළිබඳව චින්තාමය ප්‍රඥාව දියුණු කරා. දෝෂයක් තියෙනවා නම් තියෙන ඔය ඇත්තගේ පැත්තේ. ඔය ඇත්ත හරියට සතිය ප්‍රගුණ කරේ නැහැ. හරියට සමාහිත බව ප්‍රගුණ කරගත්තේ නැහැ. හරියට සතර සම්මප්පදානය වඩාගත්තේ නැහැ. හරියට ධර්මයේ ඇහුවේ නැහැ. හරියට ධර්මයේ මෙනෙහි කරේ නැහැ. හරියට ධර්මයේ පිහිටියේ නැති දෝෂ නිසා තමයි ඔබ ඉන්නවා නම් ඉන්නේ අවබෝධයෙන් තොරව. අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ මනුස්ස ලෝකේ තමාගේ ලෝකයේ තුල තමන් ශක්තිති රජ කෙනෙක් බවට පත් වෙනවා. හැමෝගෙම තමන්ගේ ලෝකේ ශක්තිති රජ කවුද? තමන්ම තමයි, වෙන කවුරුවත් නැහැ. වෙන කාටවත් ඔගේ ශක්තිති රජකම් කරන්න දෙන්නේ නැහැ. තමන්ගේ ලෝකේ ශක්තිති රජ තමන්මයි. රහතන් වහන්සේලා කියන්නේ තමන්ගේ ලෝකේ සක්විති රජකම කරගෙන මෙලොවට ඉපදිච්ච අය තමයි, පැවතිච්ච අය තමයි. තමන්ගේ ලෝකේ සක්විති රජකමෙන් ඉල්ලා අස්සුවන්. රහතන් වහන්සේලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ තමන්ගේ ලෝකේ සක්විති රජකමෙන් පහ කෙරුවා නෙමෙයි ඉල්ලා අසුවා සකමැත්තෙන්. අවුරුදු දෙක පහ කරන්නේ නැහැ, කාටවත් මොකුත් අයින් කරන්න බෑ. තමන්ගේ ලෝකෙ තමන්ම තමයි ශක්තිති රජ. ඉල්ලා අසුවා ඔබ කැමතිද ඔබගේ ශක්තිති රජකමෙන් ඉල්ලා අසෙන්? ඒකත් හරියට මේ රටේ ජනාධිපතිකම් කරන ජනාධිපතිවරයෙකුට ඉල්ලා අස්සෙන්න පුළුවන්ද කියලා අහුවා වගේ තමයි. ඉල්ලා අස්සෙන්න. ඉල්ලා අස්සෙන්න. අඩුම තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ගිහින් කිව්වොත් එයි මොකුත් වැරදක් නැහැ, මොකුත් නැහැ. හොඳටම ඉන්න කෙනෙකුට අපි කියන ඉල්ලා අස්සෙන්න. ඉල්ලා අස්සෙන්න. ඒකට හේතුව මොකද කියලා අහුවොත් බල තණ්හාව, ධන තණ්හාව, කීර්තියට ප්‍රසිද්ධියට තියෙන කැමැත්ත, මේ ඔක්කොම ගරු නම්බු, ඒ ඔක්කොමත් එක්ක තමයි එයා කියන්නේ මට ඉල්ලා අස්සෙන්න බෑ. මලත් ඉල්ලා අස්සෙන්නේ නෑ කියයි. එහෙමනම් මේ මිනිස්සයා තුළම සක්විති රජකමට පත් වෙච්ච, තමා තුළම සක්විති රජකමට පත් වෙච්ච තමාම ඉල්ලා අස්සෙන්නේ නැත්තේ ඇයි? මේ මගේ ඇස, මේ මගේ රූපය, මේ මගේ ශරීරය. ඔබේ ශරීරය නම් ඕක දවසින් දවස දිරන්නේ නැහනේ. ඔබේ ශරීරය නම් දත් පණුව කන්නේ නැහනේ. ඔබේ ශරීරය නම් ඕක ලෙඩ වෙන්නේ නැහනේ. ඔබ කැමති පරිදි තියනවා. ඔබේ ශරීරය නෙමෙයි නේද ඔබ ඕක නඩත්තු කරනවා නේද? නඩත්තු කරත් ඒක ක්‍රමානුකූලව වය ධම්මා සංඛාරා. වැය වෙවි, ෂය වෙවි, වෙනස් වෙවි යනවා. නමුත් දිට්ටියක් තියෙනවා නේද මේ ඇට මස් නහර ඔක්කොම ටික නිකන් වෙලා නැත්ත මේ මයි බොඩි මගේ ශරීරය කියලා ඒක මුලාවක්ද නැද්ද ඒක මුලාවක් ඒක තමා තුළින්ම දකින්න තමන්ගේ මුලාව ඇටකටු වෙලාගෙන තියෙන මුලාව අස්ථිපංජරේ වෙලාගෙන තියෙන මුලාව ඒ අවිද්‍යා සහගත සිතුවිල්ලකින් දරන ලද අල්ලා ගැනීමක් ඒ මිනිස්සෙගේ මුලාව මේ මුලා වුණු චිත්තේ හොල්මන් කරනවා හොල්මන් වෙන්නෙත් එහෙමයි මුලා වුණාම ඒකට බය වෙනවා එහෙමනම් තියෙන්නේ මේ මිනිස්සයා ළඟ තියෙන සියලුම කම්පනවල තියෙන්නේ මොකක්ද මුලාව සුභ කම්පනේ වේවා අසුභ කම්පනේ වේවා සියලු කම්පන මුලාව තුලින් හටගත් ආ වූ දේවා මේකප් එක දැම්මහම මුලා වෙනවා මේකප් එක හේදුවම මුලාව නැති වෙනවා දැන් මලමාලයන්ට මලමාලියන්ට වෙච්ච දේවල් ඔය දාලා තියෙනවනේ සමහර වෙලාවට නේද ඕ මලමාලි මේකප් එක අයින් කරපු ගමන් මලමාලිය දුවන දොර ඇරගෙන ඇයි ඇයි පියාටු ටිකක් ගලවනෝ දත් ටිකක් ගලවනෝ ඇයි බඹත් ගලවනෝ කුණ්ඩෙට දාපුවත් ගලවනෝ ගලපු ගමන් මලමාලිය දිව්වා ඕගම තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපිත් මේ කේස් ලෝන් දත් ටික ඔය ටික ඔක්කොම ගලවලා බලන්න අර මම ආයනේ නැමැති මලමාලය පැනලා දුවන මේකට නම් මට ප්‍රිය වෙන්න බෑ මේකට නම් මට මගේ ආත්මය කියන්න බෑ මේකට නම් මට අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මම ආයනේ දුවනවා අපි හරියට පෙන්වන්න ඕන සත්‍ය. නැත්තම් අපේ හිත තේරුම් ගන්න නෑ ඒක. තේරුණානේ? මේ සිත තියෙන්නේ, සිතුවිල්ලක් තියෙන්නේ. එක සිතුවිල්ලකින් අල්ලගෙන ඉන්නේ. එක සිතුවිල්ලකින් අල්ලගෙන ඉන්නේ. ඕනම දෙයක් පිළිබඳව දැන් ඔබ අපි හැමදාම මේ උදාහරණ ගේන ඔබට අයිති ඉඩමක් තියෙනවා ඔබ ඉඩම මගේ කියලා අල්ලගන්නේ තමන්ට ඔප්පුව මේ අයිතියක් තෑග්ගක් එහෙම නැත්නම් මුදලට ඔබ අරගත්තා ඉස්සර කාලේ ගත්ත ඉඩමක් දැන් ගොඩාක් මිල වැඩි දැන් මේක මිල වැඩි නිසා හොඳට අල්ලගෙන ඉන්නේ ඉස්සර රුපියල් 10ට ගත්ත ඉඩම දැන් ලක්ෂ 10ක් විතර වටින නිසා මේක තදින් අල්ලගෙන ඉන්නේ හැබැයි ඔක්කොම වටිනාකම තියෙන්නේ ඕ වර්ගයේ අංගිසි වටිනාකමේ වටිනාකමක් විතරයි තියෙන්නේ ඒක නිසා තියෙන්නේ හැබැයි මේ වටිනාකම තව කෙනෙකුට ගන්න බැරිද ගන්න පුළුවන් අර මුදල දීපු ගමන්ම තියෙනවා ඊට පස්සේ අරගෙන ඕ රණ්ඩු කරන්නෙත් නැහැ බලන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ ඒක අපිට අයිති නේ ඒ වගේම හැම දෙයකටම වටිනාකමක් තියෙනවා ඔබ ජීවත් වෙන ගෙටත් වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ හොඳම ගානකට ඉල්ලුවොත් ඔබ ওই ගේ දෙනවමයි. දෙන්නේ නැද්ද? දෙනවා. ඔබේ වටිනාකම ගේ කෝටියයි නං. කවුරු හරි ඇවිල්ලා ඔබට කෝටි 5ක් දෙන්නම් 10ක් දෙන්නම් කියලා කිව්වොත් දෙනවද නැද්ද? දෙනවමයි. ඇයිද කියන්නේ? තව ওই වගේ දෙක තුනක් ගන්න බැරිය කියලා. ඕවා දෙනවමයි. තමන්ගේ නෝනා ඇවිල්ලා කවුරු හරි ඉල්ලුවොත් එහෙනම් මං කෝටියක් දෙකක් දෙන්නම් දෙනවද නැද්ද කියලා සමහරලාට සමහර පිරිමි දෙන්නත් ඉඩයි යකෝ මේකේ වටින්නේ නැහැ එච්චර එන්නේ දීලා දාන කියලා සමහරලාට මහත්මයා ඉල්ලුවොත් එහෙම ඕ දියෝසුණත් හම්බෙන්නේ ලක්ෂ 10යි කෝටි 10ක් 15ක් හම්බෙනවනම් අනේ ඕක ගෙනිච්චර කවන්නේ මං නිසංසලේ ඉන්නවා මේ කියලා මහත්මයා උනත් දෙන්න ඉඩ තියෙනවා දරුවෝ දෙනවා ඉස්සර ගොඩාක් දරුවෝ ලංකාවේ පිටරටවල් වලට හදාගන්න හිමේ දුන්නා පොඩි මුදල් ගානකට දෙනවා දරුවෝම දෙනවා දැන් ඒ දරුවෝ නැවත හොයාගෙන ඇවිල්ලා මේ රටවල් වල අම්ම තාත්ත බලන දරුවෝ දෙනවා දරුවට වටිනාකම හරි වටිනවයිම කියන දරුවෙක් වුණත් ගොඩක් අහලා බලන්න ඕන කෝටි 1500 2000ක් වගේ සුදු කැස් බෑවෙක් තරම් වටිනවා කියලා ගාන කිව්වොත් එහෙම කමන්නෑ ඉතින් දරුවා හොඳට ඉගෙන ගනිනේ ඒ රටේ ගිහිල්ලා නේද අපිටත් බලන්න බැරිය ඔය පුතා ගිහිල්ලා ඉගෙන ගන්න හේතුව දෙනවා එහෙම නැත්තම් තමන්වම ගන්නවා සල්ලි වලට ආයතනයකින් ඇවිල්ලා අඬ ගහනවා ඔයාලට අපි දෙන්නම් මාසෙට ලක්ෂ 5ක් පඩිය දෙන්නම් 10ක් දෙන්නම් පඩිය කියලා අඬ ගහනවා ඔබට ඇවිල්ලා නිකන් ඉන්න gedere ඉන්න ඔබගේ ඔබම ඒ ආයතනයේට වැඩට යන්නේ නැද්ද? යනවා. එතෙන්ට සම්බන්ධ වෙනවා. එහෙමනම් මේ ජීවිතේ අපි මේ වැලියු එක කියනක අයින් කරන ගමන් අපිව විකිනෙන එක නතර කරන්න බෑ. ලෝකෙට ඇලෙන එක නතර කරන්න බෑ වැලියු එක අයින් කරන ගමන්. වැලියු එක කියන්නේ මොකද්ද? තණ්හාව තණ්හාය ධායිතේ සෝකෝ තණ්හාව අයින් කරනකම් වැලියු එක අයින් කරනකම් අගේ අයින් කරනකම් තමන්ට තමන්ගේ නිදහස් වෙන්න බෑ මොනම දෙයකවත් වැලියු එකක් අගයක් නැති වුණොත් තමයි තමන්ව කවදාවත් මාරයට අල්ලන්න බෑ දැන් බුදුහාමුදුරු ආධ්‍යාත්මෙහි නිදහස සොයාගෙන යනවා මාරය ඇවිල්ලා කියනවා සක්විති රජකම දෙන්න. ඒකට ලොකු වැලියු එකක් දීලා තිබ්බනම්, අගයක් දීලා තිබ්බනම් කොහොමද වැඩේ? හුටස් ගාලා නැගිට ඇත්ත නැහැනම් මේ මොන කරදරයක්ද? මයියන යන්න කො මහරජ මේනවා මං කියලා ගියා. මම මේ යන්න ඒකට කියලා. මට ඇවිල්ලා මහා සක්විති රජකම දෙන්න කිව්වේ නේ මාරේ ඇවිල්ලා කියනවා. මොකද්ද නිකන් ওই බණ භාවනා කරන් ඉන්නේ අර පොඩ්ඩක් හෙලවුරුමෙත් එක්ක පොඩ්ඩක් එකතු වෙලා ගියොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් කිව්වා මට. මටත් පොඩ්ඩක් කතා කරීමේ හැරීමේ හැකියාව තියෙන නිසා ටිකක් කට දෙපැත්තට ඇදලා පච ටිකක් කියන්න පුළුවන් නම් ඉස්සරහට යන්න බැරි ඕක ප්‍රශ්නයක් නෙමෙයි. යන්න පුළුවන් කියලා මාරේ ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ ඇත්තටම මම කිව්ව නෑ මාරේ මට ඒ වැඩ නැහැ මං ඒකට නෙමෙයි මං ආවේ මට ඒ වුමනා නැහැ කියලා මං අයින් කරා. නමුත් ඒ වුණාට හිත යට තියෙනවා මේ පොඩ පාර්ලිමේන්තුව ගිහින් බලන්න ඕන කියන. ඊට පස්සේ ඔය සංඛාව ඇරෙන්නත් එක්ක මම ඉස්සෙල්ලම ගියා නිකන් පාර්ලිමේන්තුව බලන්න. ගිහිල්ලා මිනිස්සු හරියට ගරු කරන කොහෙද හාමුදුරු වඩින්නේ මම මේ පාර්ලිමේන්තු වඩිනවා මේ වෙලාව පහු වෙලා තියෙන්නේ කියලා කියනකොට මිනිස්සු කොලර් එක එහෙම හදාගෙන සාමිනහත මේ හෙලවුරු නේද කියලා හවා මං ගෝ මං හෙලවුරු නේ පාර්ලිමේන්තු බලන්න යන්නේ කියලා පාර්ලිමේන්තුවේ ගිහින් මම පාර්ලිමේන්තු මන්ත්‍රී හාමුදුරු කෙනෙක් මේ හාමුදුරු වඩින්නේ පාර්ලිමේන්තුවට කියලා හිතාගෙන ඉතින් මම ගිහිල්ලා වින්නතුනේ බලාගෙන හිටියා මට හිතෙච්ච දේ තමයි පින්නතුනේ විශාල ධනස්කන්ධයක් එක්ක විශාල ලාභ මාව නිකන් උඩින්ම ගිනිල්ලා නිකන් වාඩි කරලා තිබ්බෙව්වත් එතන මම තරඟ වැදිලා යන්න නෙමෙයි යුද්ධ කරගෙන යන්න නෙමෙයි මාව විශාල දේවල් දීලා මං උඩින්ම ගිහිල්ලා ඒකේ පුටුවේ තිබ්බත් මට ඇත්තෙන් මේ පුටුවේ වාඩි වෙලා ඉන්න බෑ කියලා මට හිතුණා මොකද ඒ තරම් කාලකන්‍නි විදියට ගත වෙන ජීවිත තවත් නැහැ. අල්ලාප සල්ලාප ටිකක් කතා කරලා අමූ පට්ට විහිළු ටිකක් සහ ගුණහරුප ටිකක් කතා කරලා උන් ගිහිල්ලා හොඳට කාලා අයියවිල්ලා ආයෙ වැඩියලා තොම්පච ටිකක් හෙල හෙලා ඉන්න මහා කාලකන්නේ තැනක් ඕගොල්ලෝ කියයි අයියෝ එහෙම නෑ ඒක හරි ෂෝක්නේ කියලා. එන ඉතින් මේ රටක් ඉතින් පාලනයක් තියෙනකෝ ලස්සනලක් තියෙනකෝ පිරිසිදුකමක් තියෙනකෝ අනර්ගත්වයක් තියෙනකෝ ආඩම්බරෙන් පෙන්නන්න හැකියාවක් තියෙනකෝ ඩිසිෂන් එකක් ගන්නවා නම් මොකක් හරි තීරණයක් නෑ නමුත් මිනිසුන්ට ප්‍රශ්න තියෙන්න බෑනේ. ප්‍රශ්න නැති රටක් හරියට පිළිතුරු ගත්තා නම් මහා මුස්පේතු තැනක් කියලා මට හිතුවා. මට හිතෙච්ච දේ මම මේ කියන්නේ. මම උපකල්පනය කරන දෙයක් නෙමෙයි. මට හිතෙච්ච දේ මේක මම ඇත්තෙන්ම නිදාගත්තා. සැතපෙලා හිටියා. අර පුටු දෙක තුනක් තියෙන තැනක එක දිගට යන මම සැතපෙලා හිටියා. මේ මිනිස්සුන්ගේ මේ කතන්දර අහගෙන ඉන්න බැරුව. කිසි තේරුමක් නැහැ. ඊට පස්සේ නැත්තරම නැති වුණා. සමහර දේවල් දැකීමෙන් අත්විඳීමෙන් පරිහරණය කිරීමෙනුත් අන්න සංසිඳනවා කියන්නේ ඔන්න ඕකයි. එහෙමත් දේවල් තිබුණා. සමහර දේවල් මේ පරිහරණය සංසිඳුණට පස්සේ ඒක එපා වෙලා යනවා. අර එක භික්ෂුවකට අර කකුළු මාළු කන්න උවමනා වුණා වගේ. ඒ මාළු කෑවට පස්සේ ඒ භික්ෂුවට ඒ තිබුණු ආතතිය නැතුව ගිහිල්ලා නිවන් දැක්කා. ඉතින් එක එක්කෙනාගේ මේ ලෝකෙට තියෙන බැඳීම් ආසත්ත භාවයන් එක එක විදියයි. සමහර අය දරුවක සාද බැඳලා දෙනකන් නිවන් දකින්න බෑ. මොකද අර අරක තියාගෙන ඉන්නේ මට ඒක අයින් වෙන්න බෑ කියලා. ඒක මහත්මයෙකුට තිබුණලු මේ නිවන් දකින්න බැරි බාධකයක්. ඒ තමයි තමන්ගේ බිරිඳයි දරුවෝ ටිකට ඇලිලා ඉන්නෝ මේගොල්ලෝ නිකන්. මොකද මේ නිවන් දකීමේදී මරණේ වාගේ අත්දැකීමක් ලැබෙනවා. ඒ මරණේ වාගේ අත්දැකීමක් ලැබෙනකොට පින්නතුනේ ඒක ඒක අර යුතුයකම වගකීම කියන වගේ දේවල් පැහැර හැරලා යන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ එතුමා කරලා තියෙන දේ තමයි මම මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා කල්පනා කළාලු. කල්පනා කළා මට මේ ඕස්ට්‍රේලියාවේදී හම්බෙච්ච මහත්තයෙක් මේක කිව්වේ. හම්ඳුනේ මම කරේ මගේ දරුවන්ටයි මගේ බිරිඳටයි විශාල රක්ෂණයක් කරන් දෙන්නලු. ඒ කියන්නේ මන් නැති වුණත් මේ ඇත්තන්ට මංගගේ වැටුප වගේ හතර පහ ගුණයක වැඩි වැටුපක් හම්බ වෙනවා. මේ ජීවිත කාලෙම ඒගොල්ලෝ බලාගන්න රක්ෂණයක් දැම්මා කියලා කිව්වා. මෙහි වගේ රක්ෂණ සමාගමක් වගේ නෙමෙයි වෙන්නේ තේ ඒක ස්ථීර රජයේ රක්ෂණ සමාගමක් වෙන්නේ තේ. නැත්තම් මෙහි රක්ෂණ සමාගම නම් අවුරුදු 10 නැතිලා යනවනේ. ඉතින් ඒ නිසා විශාල රක්ෂණ සමාගම මෙහි මුදලක් දැම්මේව කළා. දැන් මම හරි ගස්සලා තියෙන්නේ. මම මේක දැන් ගේවාගෙන යනවා. මම කොයි වෙලාවක හරි මොකක් හරි හේතුවකින් නැති වුණොත් මේගොල්ලන්ට මේ ගෙවීමක් කරන මේ කරන ආහන් එතෙන් දිසායින්හස දැන් මම මගේ දරුවන්ට මගේ බිරිඳට ආරක්ෂාව සැපුවා කියලා මගේ හිත රිලීස් වුණා නිදහස් වුණා. ඊට පස්සේ මම මේ නිවන් මඟ පුරුදු කරගන්න හැකියාව ඇති වුණා කියලා. ඊට පස්සේ තමයි තමන්ගේ හිත දහමට වැටිලා තියෙන්නේ. යොමු වෙලා තියෙන්නේ එවිට මේ ලෝකේ මේ නිවන් දකින්නේ සැප හොයාගෙන ගියපු අය. ඉතින් මේ මිනිස්සු ඇවිදගෙන යන ගමන් පෙන්නන හාමුදුරනේ මේ තමයි අපි ඒ දවස්වල පිස්සු කෙලින්න නයිට් ක්ලබ් එක. ඕන ඔතන තියෙන්නේ හාමුදුරනේ ඔතන තමයි මිනිස්සු හෙළු වැල්ලෙන් ඕක ඇතුලේ අපි ගෑනුත් එක්ක මිනිසුත් එක්ක නටන්නේ ඕක ඇතුලේ තමයි කිව්වා ඉස්සර. ගෑනිට හොරෙන් ගිහිල්ලා මිනිහා වගේ ඉන්නයි තියෙන්නේ. ඉතින් පව් ඉතින් අපි නෝල්ලාගේ අල්ලලට එලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පාඩස්ටි අපි ඇවිල්ලා අපි යාළුවොත් එක්ක ඕක තමයි පිස්සු ගෙලින්නේ. මම ඉතින් නෝනට හැමදාම නයිට් ඩියුටි නයිට් ඩියුටි කියලා ගාලා ඕකේ තමයි නටත් ඉන්නේ. දැන් සාවිනාද උස්සල ගිනිලා තිබ්බත් ඉන්න බෑ කිව්වා. දැන් යන්න හිතෙන්නේ නැහැ කිව්වා. ඒක අත්දැකීමෙන්ම ජීවිතයේ අවබෝධයෙන්ම දැකලම ඒක අයින් වෙලා තියෙන ඉවත් වෙලා තියෙන දැන් ඒ පරිහානි ජීවිත වලට යන්න හිතෙන්නේ කියලා. මේ ලෝකෙට බැස ගන්න මේ ලෝකෙ දන්නේ නැති කම නිසා මේ ලෝකෙට ඇලෙන්නේ දන්නේ නැති කම නිසා මේ ලෝකෙට ආගයක් දෙන්නේ දන්නේ නැති කම නිසා උපතේ ඉඳලා පැවැත්මේ මරණය දක්වාම සංසාරේම බලන්න එනතුරු මේ මහා පෘථුවියත් හටගත්ත දවසේ ඉඳලා විපත දක්වාම බලන්න. අපේ මේ චක්‍රාවාටයේ උපතේ සිට විපත දක්වාම බලන්න. ඊට පස්සේ වෙනතුනේ ඔබට අවබෝධයෙන් පරිහරණය කරන්න පුළුවන්. අවබෝධයක් නැතිනේ. දැන් ඔබේ කාර් එකට නැතුව ඔබ තවත් කෙනෙක්ගේ කාර් එකට නගිනවා. එතකොට අවබෝධයෙන් නෙමෙයිද නගින්නේ? අවබෝධයෙන් නගින්නේ. මේක මගේ කාර් එක නෙමෙයි, මේක මම මේ තවත් කෙනෙක්ගේ කාර් එක මම මේ නැගලා යනවා. ඉතින් ඔබේ ශරීරය තුළ වැරදි අවබෝධයක් නේද තියෙන්නේ? අනුන්ගේ කාර් එකකට නැගලා මගේ කාර් එකයි කියලා හිතුවා. අනුන්ගේ කාර් එකකට නැගලා මගේ කාර් එකයි කියලා හිතුවා. ඒ කියන්නේ හැමදෙනේ අපි අනුන්ගේ කාර් එකක්ද? මොකට බලන්න. එහෙම හිතන්න බැරි තරමට තමන්ගේ කාර් එකේ කියලා හිතාගෙන ඉන්නේ මේ ශරීරය තමයි. එක එක්කෙනාව ඒ අල්ලගත්ත ඒ චිත්තේ වේගය එක එක ප්‍රමාණයට. මම ආයනේ වැඩි වෙන්න එයාගේ ශරීරය, එයාගේ සිතුවිල්ල, එයාගේ අදහස්, එයා දැඩිව ගන්න ස්වභාවය වැඩි. මම ආයනේ අඩු වෙන්න තමයි එයා සිතුවිලි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෘදුව පාවිච්චි කරන්න පටන් ගන්න. එතකොට අපි අනුන්ගේ දේවල් පරිහරණය කරන්නේ හරි බුදුවනේ. දැන් අපි බස් එකේ නැග්ගාම බස් එකේ පොල් අල්ලගෙන ඉන්නේ වැටෙනවට. ගෙදර ගෙනියන්න නෙමෙයි. වැටෙන්නේ නැති සීමාවට විතරයි ආ ඒක අල්ලන් ඉන්නේ. එයින් එහා අල්ලගෙනීමක් ඒකේ නෑ. ආයි බහිනකොට අතහැරලා බැස්සා. ආර්ය ශ්‍රාවකයාත් අල්ලගෙන ඉන්නව නම් අල්ලගෙන ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ හරි අල්ලගෙන ඉන්නව නම් අල්ලගෙන ඉන්නේ වැටෙනවට. ඒ වගේ ජීවිතේ වැටෙනවට අල්ලගෙන ඉන්න. ගෙදර ගෙනියන්න සදාසිනික කර ගන්න නෙමෙයි. මේක මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. දැන් ඔබ පුරුදු වෙලා තියෙන්නේ මගේ නෙවෙයි නම් මේක අනුන්ගේ කියලා හිතන්න. මේක මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. එහෙනම් කාගේද? දැන් බලන්න උත්තරේ. මගේත් නොවේ නම් අනුන්ගේත් නොවේ නම් මේක කාගේද? ඒ කියන්නේ අනුන්ගේ ස්වභාව ධර්මය කියන්නේ අන්දයක් නේ. අන් කෙනෙක් හරි අන්දේක හරි ගැනෙනවා. මගෙත් නෙමේ අන් දෙයක් හෝ අන් කෙනෙක්ගෙත් නෙමේ. මේකට අයිතිය කියලා කියන්න එකකුත් නැහැ. ඒක ටිකක් ළඟින් යනවා. තව ඉස්සරහට යන්න පුළුවන් අපිට. මගේ කියන්න අනුගේ කියන්න කෙනෙක් නැහැ. තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. හා? ඔව් තවත් ඉස්සරහට යන්න පුළුවන්. තව යන්න පුළුවන්. කිසිවක්ම නෙමෙයි. ඒ කියන්නේ මම හිතන විදිය, මම දකින විදිය. ඒ කියන්නේ කිසිවක්ම නෙමෙයි කියන කෙනාට තමයි මේක අයිති. ස්වභාවයට තමයි මේක අයිති. මගෙත් නෙමෙයි නං අනුන්ගෙත් නෙමෙයි නං අයිතිකාරයෙක් නෑ. තවත් හා කාටවත් අයිති නෑ. තව ඉස්සරහට යන්න පුළුවන්. අයිතිය තිබෙන්නේ වටිනාකමක් දෙන තුරු. තවත් අපිට පුළුවන් ඉස්සරහට යන්න. බලන්න කෙනෙකුත් නැහැ, බලන්න දෙයක්වත් නැහැ. තවත් ඉස්සරහට ගියොත් අයිතියක් කියලා දෙයක් නැහැ. හිස්. එතනින් එහාට ගියොත්, හිස් භවෙන් එහාට ගියොත්, දැන් ඔය අනිත් කියපු වචනත් ඔය හිස් කියන ගණේට ගණනවනේ. අයිතියක් නැහැ, මටත් අයිතියක් නැහැ, වෙන කෙනෙකුටත් අයිතියක් නැහැ, බලන්න කෙනෙකුත් නැහැ. ඔය ඔක්කොම ටික නිකන් හිස් හිස් කියන ගණේට වැටෙනවා. එතනින් එහාට ගියොත් දැන් මෙතන යනකො මේ හරි හරි අමාරුයි. මේ බැම්ම කඩා ගන්න, මේ බැම්මෙන් එහාට යන හරි අමාරුයි. හිස් කියන ස්වභාවය නිකන් හැම වචනයකම මට තේරෙන්නේ නිකන්. මේ හිස් කියන බැම්ම කඩාගෙන ඉස්සරහට යන්න. හිස් කියන බැම්ම පොඩ්ඩක් කඩාගෙන ඉස්සරහට යන්න. විශ්වය. විශ්වයෙන් එහාට කවරක්ද පවතින්නේ? ශූන්‍යත්වයෙන් එහාට කවරක්ද පවතින්නේ? මතක තියාගන්න, විද්‍යාඥයෝ මේ වෙනකන් සොයාගෙන තියෙන විශ්වය, විශ්වයෙන් එහාට සොයාගෙන තියෙනවා බුදුවරු. ඒ කතාව කවුරුත් අහලා නැතුව ඇති. මේ විශ්වයෙන් එහා ගවේෂණයක්. ලෝකයෙන් එහා නෙමෙයි, විශ්වයෙන් එහා. විශ්වය කියන්නේ අනන්ත එකක්. ඒක සීමා කරගන්න බෑ තාම තාරකා විද්‍යාඥයන්ට. විශ්වය කියන්නේ යම් ගවේෂණයකට ඇවිල්ලා තියෙනවා යම් තත්වයකට. නමුත් ඔවුන් දැකපු විශ්වය මේ බොහෝ පොඩි නොදකපු විශ්වය තාමත් විශාලයි. මේ විශ්වයෙන් එහා දකින්න ඕන, ඔබත් දකින්න ඕන. හිස් භවයේ ඉල්ලීලා වගේ මට තේරෙනවා. බොහෝ දෙනෙක් හිස් භවයේ ඉල්ලීලා ඉන්නවා වගේ. ඒගොල්ලන්ගේ ලෝකයේ එන්ඩ එක තමයි ශූන්‍යය කියන එක, හිස් කියන එක. දැන් ස්වභාවික ක්‍රියාවලියක් කියන තැනිනුත් එහාට ගියොත් එහෙම ඉතුරු වෙන්නේ හිස් භව. එතකොට හිස් භවයේ කියලා හැමතිස්සෙම මේගොල්ලෝ හැප්පෙනවා. එතන තමයි ඒගොල්ලන්ගේ එන්ඩ් එක, අවසානය. එතන ගිහිල්ලා නතර වෙනවා. තාප්පේක වගේ හැප්පෙනවා. පාර එතනින් ඉවරයි. මොකද්ද හිස්? ආකාසඤ්ඤායතන කියලා කියනවා. ආකාශය වගේ කියන සංඥාවකට එනවා. අර ධානවලුනුත් යනවා, මේ දර්ශනේනුත් එනවා එතෙන්ට. විශ්වය වගේ ආකාශ සංඥායතන කියන්නේ මේ අහස වගේ කියන එක, විශ්වය වගේ කියන එක තමයි ඒ. විශ්වය වගේ කියන තැන එතන හැප්පෙනවා ගිහිල්ලා. අර දැනුම වෙනුම තරගවලට ගියාම සමහර ඉතින් පොඩි ළමයි ගොළු ගැටල් කොහොම හරි ඉතින් ටයිම් පාස් වෙන්න කලින් උත්තරේ දන්නේ නැහැ. මොකක් හරි නිකන් දමල ගන්නව එක. හරි ගියොත් හරියන්නේ, වැරදුනොත් වැරදි. ඉතින් වෛශ්‍ය කරුවා කියනවා වැරදි ඔබගේ උත්තරේ. උත්තරේ දැක තහවුරු කරගෙන ප්‍රත්‍යක්ෂව කියන්න ඕන. කවදාවත් මේ නොදක අවබෝධ කර නොගෙන, තහවුරු කර නොගෙන ප්‍රකාශ නොකළ යුතුයි. මොකද හේතුව තමන්ගේ වචනවලට ලොකු වටිනකමක්, අගයක්, විශ්වාසයක්, බරක් තියෙන්න ඕන. තමන්ගේ වචන වල ලොකු අගයක් තිය රත්තරන් වගේ වෙන්න ඕන. වචන එකම නිකම් මේ පොල් කටු වගේ වෙන්න හොඳ නෑ. ඈ නිකම් නොවටිනා හිස් බෝතල් වගේ වෙන්න හොඳ නෑ. තමන්ගේ වචන රත්තරන් වගේ වෙන්න ඕන. කියන ගොඩක් අයගේ වචන රත්තරන් හැමෝටම කරා කියන්නේ තව තවත් ඒකේ වටිනකම වචන මැණික් වාගේ වෙන්න. වචන රත්තරන් වාගේ කරගන්න, මැණික් වාගේ කරගන්න. එහෙනම් අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නවනේ නේ? කතා නොකර ඉන්නපයි කියන එකක් නෙමෙයි, කතා කරන්න ඕන. නමුත් අපි නොවටිනා වචන 1000ක් කතා කරනවට වැඩිය වටිනා එක වචනයකින් අපි වෙනස් කරනවා. අපේ අයගේ විදර්ශනාව තියෙන්නේ බොහොම පොඩි වෙලාවයි. උපරිම විනාඩි 2යි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරලා ඊට පස්සේ තේරෙන්නේ නැහැ නේ කියලා තැනට එනවා. දැන් අපේ කවුරු හරි ගොඩක් කොළුවත් ඉන්න ගෙවල්වල පුතේ ආව කාමරේ අර ආක තියෙන අර අර අඬුව තියෙනවද බලපන් කියලා කිව්වම කාමරේ ටේබල් බැලුව දෙපැත්තට නෑ තාත්තේ කියලා කියනවා. එහෙම කොළු ගැටව ඉන්නවා. එගෙන බොහොම චුට්ටයි බැලුවා නෑ. හරි ලේසියි නෑ කියලා කියනවා. දැන් අපිත් ඒ වගේ වෙනවා නේද? ආධ්‍යාත්මේ හරි කරුණක හරි පොඩ්ඩක් උපරිම විනාඩි 2යි විදර්ශනාව පොඩ්ඩක් කරනවා කරලා ඥා තේරෙන්න. මේ ඇත්තන්න තාරකා විද්‍යාව වගේ තාක්ෂණයක් දුන්නා නම් එහෙම ඥා මොකුත් නැහැ. ඔතරින් ගහන්නේ ඔය ටික තියෙන ටික තමයි තියෙන්නේ. ඔයිට යන්නේ හොච්චරයි තියෙන්නේ. ඒ නිසා ඔය ඔය මට්ටමට බැලුවාම හොදටම ඇති. දැන් ධාරකා විද්‍යාඥයෝ හොයාගත්ත දුරට යන්න අවුරුදු බිලියන ට්‍රිලියන ගානක් යනවා යන්න. යන්න ඒත් බෑ. යන්න බැරි දුර අහලා දෙනවා. අපේ ඉන්න අයට කිව්වනම් එමේ ඔච්චර හොයලා මොකෝ යන්නේ කන්නේ. ඔන්නක හොයන්න නැතුව හිටපන්. මේ ටිය ටික ඇති අපිට මොකෝ පායන ඉර හොඳටම ඇති. යන්න බෑ මොන විදියක මහ පෘථිවිය විනාශ වෙනකන් යන්න දුර හොයාගෙන තියෙනවා. මේකම මේවා අළු වෙලා යනකන් හොයාගෙන තියෙනවා. යන්න බෑ ඒ ඒ තරම් දුර. ඒ කියන්නේ අර වීරිය මද වෙනවා. යංගේසේ දුරකට ගිහිල්ලා දැන් බලන්න පොඩි ආකාශ කරලක් දැම්මහම පොඩි දුරයි මේ උඩකට ගිහිල්ලා ටොංගල පුපුරනවා. ඒකේ තියෙන ශක්තිය ඉවර වෙච්ච ගමන් එතනින් ඉවරයි. නමුත් පින්නතුනේ මේක එහෙම පොඩි ආකාශ කරල වගේ ශක්තියක් නෙමෙයි ඔබ ජනනය කරන්න ඕන. පින්නතුනේ හඳට යවන්න පුළුවන් රොකට් එකක් ගන්නට වෙනත් ග්‍රහලෝකයක් අතරට යන්න තියෙන රොකට් එකක් ගන්න තමා තුල වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ ශක්තිය තියෙන්න ඕන, ඉන්ධන තියෙන්න ඕන. ඒ කියන්නේ විදර්ශනාව ඔබ විනාඩි දෙකකට නෙමෙයි සීමා කරන්න ඕන. ඔබට එහි පිළිතුර අර්ථ පූර්ණව ලැබෙන තුරුම තේරුණානේ. ඒ විදර්ශනාව තියෙන්න ඕන ඒ පිළිතුර ලැබෙන තුරුම. ඒක මගදී ඉවර වෙන්න බෑ ඉන්දර. මේ හිතන මිනිස්සෙක්ම තමයි, චින්තාමය ප්‍රඥාව වඩන මිනිස්සෙක්ම තමයි නිවන් දකින්නේ. ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ දැක්ක 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 කියලා එක එක අවබෝධ අවස්ථාවන් මතක් කරනවා. මේ සමහර අයගේ ධර්මයේ දැකීම කියන එක මේ මහා ලොකු දැකීම වගේ හිටියට නිකන් සත්වේ පුජ්‍යලයක් මෙතන නැහැ කියලා හැඟීමක් පහළ වෙලා. ඕක තමයි ධර්මයේ දැකීම. ඒ කියන්නේ අදහසක් පහළ වෙලා. ඒක හාමුදුරු කෙනෙක්ගේ බණ අහලා මෙතන සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා හැඟීමකින් කෙනෙක් කාලයක් හිටියා. කාලයක් ඉඳලා මම කිව්වා ඔතන ඔය තියෙන හැඟීමක් සංකල්පයක් තියෙන්නේ ඔතනින් එහාට සද්ධර්මය ප්‍රගුණ කරන්න ඕන ඔය දැක්මක් තියෙන්නේ ඔය දැක්ම තුල පූර්ණත්වයක් නැහැ තමන්ට අර දුක් වේදනාවන්ගෙන් පූර්ණ ලෙස නිදහස් වීමක් නැහැ තාම ඔතනිනුත් අවබෝධයෙන් මුළු ඇඟින්ම සක්කාය දිට්ඨික ශක්තිය පළවා හරින්න ඕන කියලා ඒ කිව්වත් ඒක පිළිගත්තේ නැහැ. නමුත් එහෙම කාලයක් ඉඳලා අනුශාසනාවෙන් ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ තේරුණා අනේ ස්වාමීන් වහන්සේ මං ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ පූර්ණ අවබෝධය නෙමෙයි. මට ළඟදි තමයි බාල වුණේ පූර්ණ අවබෝධය. මුලින්ම දැක්මෙන් ඒකත් හරි සතුටුයි. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන කියලා හොම ගොඩ නැගෙනවා. ඒ සම්මුතියෙන් කාරණේ තේරුම් ගත්තාම මම රහත් වුණා කියලා කෑ ගහනවා. ඒ සම්මුති කාරණේ දැකලා පරමාර්ථයටපත් වෙච්ච ගම බුදු වුණා කියලා කෑ ගහනවා. ඒව බොහොම ක්‍රමානුකූලව පුරුදු වෙන ආයත දැන් නිර්වාණය සමාධිය නිර්වාණ සමාධිය නිරෝධ සමාධිය දියුණු කරගන්න සමාපatti ලක්ෂණ දියුණු කරගන්න දෙන්න කොච්චර අමාරුද බොහොම සංයමයෙන් මේක පුරුදු පුහුණු කරගන්න ඕන දෙයක් දැන් සමහර අය උත්සාහ කරනවා මේ ලබන භවය ලබන ආත්මය නැති කරගන්න. ඒ අයට කවදාවත් නිවන් දකින්න බෑ. ඇයි හේතුව? ඒ ඇත්තන්ට මේ 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 විභව තණ්හාවක් තියෙනවා මට භවයක් එපා කියන. ලබන ආත්මය නැති කරගන්න මහන්සි වෙන අය නිවන් දකින්න හම්බෙන්නේ නෑ. ඒකේ අදහස් වෙනවා මෙතන ආත්මයක් තියෙනවා කියලා යා පිළිගැනීමක් තියෙන නිසා. මෙතන ආත්මයක් තියෙනවා කියලා පිළිගැනීමක් තියෙන තාක්කල් එයාට ලබන ආත්මයක් ඕනේ කියලා හිතෙනවා. මට ලබන ආත්මයක් ඕනේ කියලා හිතන එකත් නෙමෙයි වැදගත් වෙන්නේ. ලබනාත්මයක් මට ඕන ස්තුසිත දිව්‍ය ලෝකයේදී බණ අහලා හරි ලේසි බණ අහලා පින්නතුන් නිවන් දකින්නේ එහි බණ කියන දෙවිවරු ඉන්නවා යන්න එහි කියලා පුදුම මුලාවකට දාන්නේ අපරාධේ මහන්සියට මම පොට පෑගිලා මොනවා හරි නරක සිද්ධියක් වෙලා තියෙනවා මොකක් කර නැත්තම් ඕව දේවල් කියන්නේ සමාලෙ ඈ ඒකක්වත් සාන්දීප්තික කරන්න පුළුවන්ද? ඒ කියන දේවල්. ඒකක්වත් සාන්දීප්තික සාසනයට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දෙයියෙක් ගෙන්නන්න පුළුවන්ද මෙහාට දැකපු එක්කෙනෙක්. මෙන්න දැකපු එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ නියෝජිතයේ. මෙයා ආදර්ශයට ගන්න කියලාවත් එන්නන්න බෑ. ඒක මහා මුලාවක් සාන්දීප්තික සාසනයක් නෙමෙයි. ඒහිපස්සික සාසනයක් නෙමෙයි. මේ දිව්‍ය ලෝකෙ කියලා නිවන් දක්වන්න දැම්මොත්. ඒක මහා මුලාවක්. සම්බුද්ධ ශාසනයේ මගහැරීම ඒක මහා පාපයක්. ඒක ටිකක් බරපතල වුණොත් ඒක අපාගාමී පාපයක් බවට පත් වෙනවා. නිරේගාමී පාපයක් බවට පත් වෙනවා. ඊට වැඩිය හොඳයි මොකක් අප බණක් කියන්නේ නැතුව උන්වහන්සේලා නිවැරදිව බණ භාවනා කරගෙන පාඩුවේ දානවලදලා හිටියනම් කටින්න නමෝ බුද්ධාය කියලා කියනවලු ඒ වුණාට හඳුරන්නේ දානෙට කුකුල් මස් කිලෝ 20ක් විතර වුණලු. දැන් මේක රාය මහත් එක්ක හඳුරන්නේ කටින්න නමෝ බුද්ධාය කියාගෙනලු ඉන්නේ. ඕකුන්ට දානයක් දෙන්න ගියාම කුකුල් මස්ම කිලෝ 20ක් ගියා කිව්වා අපිට. අපි කන්න බලනකොට එක කුකුල් කට්ටක් තිබුණේ නැහැ කිව්වා. ඒ කියන්නේ හාමුදුරුවෝ ඔක්කොම කාලා. ඒ දින දායකයෙක් කියපු කතාව මම මේ කියන්නේ. හරි? හාමුදුරුවනේ අපි කන්න බැලුවා මේ කුකුල් කට්ටක්. තිබුණේ නැහැ කිව්වා එකක්වත්. ඉස්සරම දීලා කිව්වා වැඩේ. මිනිහක් කෑදර මිනිහේ බලනකොට දීපු දානෙනුත් ඉතුරු කන්න බැලලා තියෙනවා. කියපු මිනිස්සයා. ඒ නිසා මේ රංගමාන ලෝකේ වැඩන්නේ නැහැ පින්නතුනේ. රඟපාන සිල්වත් කම් වැඩන්නේ නැහැ. රඟපාන ඇවිදිලි වැඩන්නේ නැහැ. ඒවා එක කරන්න පුළුවන්. ඒවා ෂූට් කරනවා වගේ කරන්න පුළුවන්. ඒවා අදාළ නැහැ. ඒවයින් මනින්න එපා සිල්වත්කම්. අඳින ඇඳුමෙන් මනින්න එපා. හිස බාල හිටියා, හිස වවල හිටියා, රැවුල වවල හිටියා, කොණ්ඩේ වවල හිටියා, වෙන ආගමක වෙන සංස්කෘතියක හිටියා කියලා බලන්න එපා. දර්ශනේ දිහා බලන්න, ආධ්‍යාත්මික ගැඹුරු නුවණකින් බලන්න. අපේ මිනිස්සු එහෙම බලන්නේ නැති නිසා පූජකයෝ මුලා කරනවා මේ මිනිස්සු. එහෙම ගැඹුරකින් නුවණින් බලන්නේ නැති නිසා දේශපාලකයෝ මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධියට නිගා දෙන විදිහේ මුලා කිරීම කරනවා. මම බලාගෙන ඉදි මට හිතනවා මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධියට නිගා දෙන විදිහට මේ කතා කරන මේ මිනිස්සු. ඒකට හේතුව ඔබේ තරම දැනගත්ත නිසා පූජකයෝ. ඔබේ කියලා කියන්නේ මෙතන ඉන්න පිරිස නෙමෙයි. තව මේක අහගෙන ඉන්න මේ සමාජ සීල දෙනාටම කියන්නේ. ඔබේ තරම දැනගත්ත නිසා තමයි දේශපාලකයා ඔබට බොරු කියන්නේ. පූජකයා ඔබව මුලා කරන්නේ. ඔබ විචක්ෂණ නොවූ නිසා. විමසා නොබලන නිසා තමයි. ඔබව රවට්ටන්න පුළුවන් නිසා තමයි උන් රවට්ටන්නේ. නිසා ඔබ මොනම දෙයකටවත් රවට්ටන්න බැරි මිනිස්සෙක් වෙන්න ඕන. يعني ඔබේ පාත් එක ඔබේ මාර්ගයේ ඔබ තේරුම් අරගෙන ඔබට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මහා සම්පත මහ මොලේ ඔබට හම්බ වෙලා තියෙනවා. නිර්වාණයේ අවබෝධය තුළ පුජ්‍යලයා නිර්නාමික වෙනවා. නිර්වාණ අවබෝධය තුළ පුජ්‍යලයා නිර්නාමික වෙනවා. එතකොට පළවෙනි නිර්නාමිකයා කවුද? මේ බුද්ධ ශාසනයේ කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. එතකොට එතන ඉඳලා මේ ශාසනයේ පාත්තුණු හැම උත්තමෙක්ම නිර්නාමික වුණා. මම ඉතින් හැමදැනම කිව්වේ නෑ දැන්. මෙයා නිර්නාමිකයි කියන්නේ. ඒ නිර්නාමික වීමෙන්ම තමයි හැම කෙනෙක්ම සද්ධර්මයට පිවිසෙන්නේ. නිර්නාමික වෙන්න ඕන. ඔබ සියලු දෙනා නිර්නාමික විය යුතුයි. දැන් ඔබේ සියලුම නම් ටික මම කියනවා මෙතන ගෙනල්ලා තියන්න. සම්පූර්ණයෙන්ම අයිතියෙන් ගලවලා වාසගමත් එක්කම ඉංග්‍රීසි අවුරුද්ද එක්ක ඔක්කොමත් එක්ක මෙතනින් ගෙනල්ලා තියන්න. හරි. සැල තියන්නකෝ බලන්න. මේ උපකල්පනයක් කළවත් බලන්න පොඩ්ඩක් මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. සියලු දෙනා මෙතන වාදනයක් තියෙනවා. මේ වාදනයට ගෙනල්ලා තියන්න නම්. ඊට පස්සේ තමයි මම ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන්. තිබ්බට පස්සේ දැන් තිබ්බද? තිබ්බ කියලා හිතා ගන්නකෝ. ආයි පොඩ්ඩක් බලන්න මම තියාගෙන ඉන්නවද කියලා තාම. තමන්ගේ සම්පූර්ණ නම කියවලා කල්පනා කරලා ඒක සම්පූර්ණ අයිතියෙම උපැන්න සාහිතියෙත් එක අයිතියෙම මෙතනින් ගෙනල්ලා තියන්න. ආයි ගන්න බෑ. ඒක හැබැයි මනසින් ගන්න සොස් දාලා ඇදලා ගන්නත් ඉඩ තියෙනවා. ඇදලා ගන්න බෑ මෙතන තියන්න. හරි. ඒක අපි ලොක් කරලා වහලා තිබ්බා. තාම බලන් දැන් තියෙනවද කියලා අයිති. දැල්ලන්ද නෑ වගේ ආයි ඇවිල්ලා ආඳුරනේ ආයි තියෙනවා විතර නම තියෙනවා. එහෙනම් ඉතින් ආයි ගෙනල්ලා දාන්නකෝ. මට හරියටම ඕන ඔබ නම මෙතෙන්ට දාපු කෙනෙක් වෙන්න ඊළඟ වචන කියන්න. එහෙම නැත්නම් නම දැම්මේ නැත්නම් ඊළඟ වචන ඔබට තේරෙන්නේ නැහැ. මම දේශනා කරනවා හැබැයි තේරෙන්නේ නැතු වෙයි. ආයිත් ඔන්න ලොක් එක ඇරලා ඔන්න මේ වාදනේ ඇරලා තියෙන්නේ. වැරදිලා හරි ආයි ඇවිල්ලා තියෙනවනේ ආයි කියලාද? හරිද? හරි දැම්මට පස්සේ. දැන් ඔබට කුමන නාමයකින් ආමන්ත්‍රණය කළොත්ද ඔබ සංවේදී වෙන්නේ? ඒ කියන්නේ හැරිලා බලන්න. යදාස, සෝමදාස, එහෙම නැත්නම් සීලවති, කුසුමාවති, මොකක් හරි වෙලා තියෙන කාන්තානම් තියෙන්නේ ඔය මොනවා හරි නමකින්. දැන් මොන නමකින් ඔබව ආමන්ත්‍රණය කරද්දිද ඔබ හැරිලා බලන්නේ? දැන් මේ දහමක් කියලා දෙන්නේ මොහොනේ කරනව නෙමෙයි. දහමක් කියලා දෙන්නේ. මේක හරි අමාරු ගැඹුරු දහමක් නිසා ඔය වගේ විවිධ නිදර්ශන ගෙනල්ලා පෙන්නමින් කියලා දෙන්නේ. දැන් මොකද හැරලා බලන්න. හැරලා බලන්න නම් තියෙනවද? බෑ, විදියක් නෑ. හැබැයි නම තිබුණොත් නම ඇත්තටම මෙතෙන්ද දාලා නැත්තම් පියදාස, පියදාස කියනකොට පියදාස හැරිලා. මම දැකලා තියෙන පින්නතුනි තමන්ට අදාළම නැති දෙයකට කවුරු හරි කෙනෙක් මොනව හරි කියනකොට කිසිම කම්පනයක් නැහැ. දවසක් මේ දේශනා ගැන මිනිස්සෙක් මට ටෙලිෆෝන් කෝල් එකක් කරගෙන බැනගෙන ගියා. මං හොඳට අහගෙන හිටියා. හරියට නිකන් ඇඩ්‍රස් නැති ලියුමක් වගේ. මට ඒ සියල්ලම තේරුනේ ඇඩ්‍රස් නැති ලියුමක් වගේ. දැන් උඩ නමත් සඳහන් කරන්න දු මොකක් හරි ලොකු කීමන් ටිකක් කියපු ලියුම් කෑල්ලක් හම්බුණාට ඕගේ මොනතරම් අසභ්‍ය දේවල් ලියලා තිබ්බත් බැනලා තිබ්බත් ඒ ගැන සංවේදීතාවයක් අපිට හට වෙන්නේ නැහනේ. ඉතින් මෙතන මේ තමන්ගේ නමටත් නැත්තම් තමන්ගේ නාමික ස්වරූපයකින් තමන් පෙනී හිටින්නෙත් නැත්තම් මම දෘෂ්ටියක් දේශනා කරන්නේ නැත්තම් මම විකෘතියක් කරන්නේත් නැත්තම් මට අදාළ එකක් නෙමෙයිනේ. ඔහු යගත්ත දෘෂ්ටියකට ඔහු දොස් කියන්නේ. ඉතින් මේ මනුස්සයට කියන්න ඕන දේවල් කියනකන් ඉදිරියලා මම ඉතින් මගේ පාඩුවේ තිබ්බා. මගේ නමට ආපු ලියුමක් නෙමෙයි ඒක. ආයිතික දවසකින් මේ මනුස්සයම කතා කරලා කියනවා ශාමින් වහන්සේ අර මං කලින් දවසක් කතා කරේ ඔව් අර ටිකක් සැරට බණක් අහලා ඔව් නිකන් මට එදා ඉඳලා නිකන් කන්න බෑ වාගේ නින්ද යන්නෙත් නෑ වගේ කිව්වා. හා නිකන් මේ එදා මං ඒ කතා කරපු විදිය නිකන් මට වැරදි වගේ හැඟෙනවා එන කිව්වා. මේ සමාවෙන්න කිව්වා. මං කොහේ තියෙන සමාව දීමක් සමාව ගැනීමක් මේ බුද්ධ ශාසනයේ වෙනම නැහැ. තමා එවැනි දේවල් ආයි නොකරන බවට සිත පිරිසුදු කරලා අදිෂ්ඨාන කරගන්න. එතකොට ඔබට සමාව ලැබෙනවා කියලා කිව්වා. නැත්තම් මේ යකු සමා වෙන්න ගියාම තිස්සෙම ඕව කරොත් එහෙම. ඒකයි අර බුදුහාමුදුරෝ ඔය විදිහට දේශනා කරලා තියෙන්නේ. ඈ මිනිස්යාගේ සිටිවිලි වල හරි ඝන බවක් තියෙනවා. මොනෝදෝ ඉලක්කයන් ටිකක් මොකද්ද මමත්වයක් මුල් කරගෙන මිනිස්සු අපේක්ෂා සහිතව මේ ලෝකේ නිමක් හොයන්නට දුවනවා. ඒ තුල මමෙක් හැටියට දුවන්න හදන මේ නිවන් දකින්න එකත් මමෙක් හැටියට දුවන්න හදනවා. නාමික පුජ්‍යලේක හැටියට මමෙක් හැටියට නිවන් දකින්න හදන නිසා තමයි නිවන ප්‍රමාද. මමෙක් නොවීමෙන්ම තමයි ඔබට නිවන පෑදෙන්නේ. සාකච්ඡාවට යොමු වෙන්න මමෙක් නොවි, හිතන්න යොමු වෙන්න මමෙක් නොවි, ඇවිදෙන්න මමෙක් නොවි, වාඩි වෙලා ඉන්න මමෙක් නොවි, වැතිරිලා ඉන්න මමෙක් නොවි, හිතන්න මමෙක් නොවි, මෙනෙහි කරන්න මමෙක් නොවි, හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ. කියන්නේ මමෙක් නොවෙන්නේ කොහොමද? ඒක පැහැදිලි කරලා දෙන්න ඕනද? මම කලින් පැහැදිලි කරපු දේවල් අතර තියෙන එකක් මම ආයි කියනල්ල පැහැදිලි කරලා දෙන්න. බස් එකේ යන විදිය, කෝච්චියේ යන විදිය. දැන් කෝච්චිය යන්නේ කොහොමද? අප්පච්චියේ මේ මල කරච්චලේ මොකට නැග්ගද කියලා ලංකාවේ කෝච්චියට නැග්ගහම ගන්ධස්කාරය බෑ. අයියෝ මේ කෝච්චියෙන් කොයි වෙලාවේ බහිනවද කියලා ජාන්තන් දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ආවගේ එළියට බැස්සා. ඒ කොයි වෙලාවේ මම දන්නේ මයි යන විදිය නේද? හරි අපිරිසුදුයිනේ, අල්ලන්නවත් තැනක් බෑනේ, පිරිසුදු කරන්නේ. මොන තරම් අත්හැරීමකින්ද යන්නේ කෝච්චිය ඇතුලේ? අනිත් එක සද්දේ යකඩ කොටේ කඩබුඩුස් කාරේගේ නිදහසක් නෑ. ඒ සද්ද නිසා මේකෙන් කොයි වෙලාවෙ මං අයින් වෙනවද කියලා කල්පනා කර කර ඉන්නේ. ඉතින් පින්නසෝනේ ඒ වගේ මේ චින්තන උපාදානයක් නැහැ. චින්තන උපාදානයක් නැහැ. ලෝකේ තේරුම් ගත්තට පස්සේ මේ ලෝකේ කිසි දෙයක් එක්ක සටන් කරන්න හම්බෙන්නේ නැහැ. හිතෙන්නේ දැන් ඔබ කවුරු හරි පාරේ යද්දී ඔබට කවුරු හරි පිස්සෙක් බයිනෝ. ඔයගොල්ලෝ දන්නව, හොඳටම දන්නව අර අල්ලපු ගෙදර ඉන්න පිස්සා. "ඒයි කොහෙද යන්නේ වැන්දිරි?" කියලා අහනවා. එළන මේ අනිත් එක්ක නම් තරහ යනවා. මෙයා කියනවා "නෑ නෑ අපේ ගෙදර ළඟ ඉන්න ඒ පිස්සු මිනිස්සයා ඔය මිනිස්සයා හැමෝට වැන්දිරි කියලා කියන්නේ, වඳුරා කියලා කියන්නේ. එයාගේ හැටි ගණන් ගන්න එපා." හැබැයි පිස්සු නැති එකෙක් කනවා. "ඒ වැන්දිරි කොහෙද යන්නේ? ඒ වඳුරා කොහෙද යන්නේ?" එනද මෙල නමක් හරි කියලා කියන බූරු හරි කියලා කියන. ඒක තරහ යනවා. මොකද පිස්සු නැහනේ උඩ එකයි. පිස්ස කිව්වනම් ඔව් තරහ යන්නේ. පිස්සු නැති එකෙක් කිව්වනම් අන්තරහ යනවා. ඉතින් රහතන් වහන්සේලා ඔක තේරුම් ගත්තේ කොහමද? පුතංජනේ ඔක්කොටම පිස්සු කියලා. එච්චරයි. රහතන් වහන්සේලා දකින්නේ මේ බුදුන් සත්‍ය ඔක්කොටම පිස්සු. ඒ කියන්නේ නිකම්ම නිකන් පිස්සුනේ. පිස්සෙක් කියන ඒවා ගණන් ගන්නෑ. පිස්සෙක් කියන ඒවාට තැවෙන්නේ නෑ. ඔම කිව්වහම මතක් වෙනවා අපේ ගම්පලාතේ තිටියා මේ මම දත් ටිකත් එහෙම වෙච්ච කොණ්ඩේ කඩාගත්ත මේ ලොකු මහත පිස්සු ගෑනු කෙනෙක් يعني ගොඩක් වයසත් නැහැ අවුරුදු 20 ගානක විතර මහතයි පිස්සු ගෑනු කෙනෙක් කිරිමි කෙනෙක් එහෙම දැක්කාම අයියා ඕම් ඉන්න කියලා වතෙන් දුවනවා අංකල්ලා හරි විශ්වාරි ඉතින් කොල්ල දුවනවා එනකොට පණින්නෙත් නිකන් ගහපල්ලේ ඉඳලා එහෙම නැත්තම් කැලේ වගේ අස්සක ඉඳලා තමයි පණින් බැන්න ගම බය වෙනවා. පාවිච්ච ගමන් දුවනවා. ඒක පිස්සු කියලා දැනගත්තට පස්සේ මිනිස්සු බේරලා යනවා. ඉතින් මොකොත් නැහැ. ඉතින් මනුස්සයට පිස්සු. ඉතින් තමන්ගේ පිස්සු වෙනොත් තමන්ට නිදහස් වෙන්න ඉස්සෙල්ලා තමන් තේරුම් ගන්න ඕන මට පිස්සුවක් තියෙනවද මොන වගේ පිස්සුවක්ද තියෙන්නේ දේපල ගැන පිස්සු තියෙන අය ඉන්නවා ඈ මාතුරු ගැන පිරිමින් ගැන පිස්සු තියෙන අය ඉන්නවා නෝනල ගැන ගෑනු ගැන පිස්සු තියෙන අය ඉන්නවා ඊට පස්සේ බලය නිලය වගේ දේවල් වල පිස්සු තියන අය ඉන්නවා. සමහර අයගේ පිස්සු අඩුවෙන් තියෙන, සමහර අයගේ වැඩියෙන් තියෙන. වැඩියෙන් තියෙන අයගේ ප්‍රකටව පේනවා, අඩුවෙන් තියෙන අයගේ එච්චර ප්‍රකටව පේන්නේ නැහැ. නමුත් හැමෝටම ওই පිස්සුවේ අනුශේෂ තියෙනවා. නැද්ද? බලන්න ඔබට තියෙන පිස්සුව මොකද්ද කියලා විශ්වාස තියෙනවද නැද්ද කියලා බලන්නකෝ මං කියන්නේ නැහැ පිස්සු තියෙනවා කියලා හැමෝටම තියෙනවද නැද්ද කියලා බලන්න ඔබ තුලම මට මොන වගේ පිස්සුවද තියෙන්නේ සල්ලි පිස්සුවද තියෙන්නේ ඈ පිරිමි පිස්සුවද තියෙන්නේ ගෑනු පිස්සුවද තියෙන්නේ ඈ බලය නිලය පිළිබඳව පිස්සුවද තියෙන්නේ කියලා බලන්න දැන් සමහර අංකල්ලා ඉන්නෝ වයසට ගියත් ගෑනු පිස්සුව ගිහිල්ලා නැහැ අපච්චි ඔය සමහර අය කියනවා මේ තරුණ කොල්ලොන්ට වඩා හපල්ලු අංකල්ලාගේ බේරිලා ඉන්නේ. හරි අමාරුයි. බස් එක ගියත් හරි කරදර වෙන්නේ අංකල්ලාගේ නු. ඒකට හේතුව මම දවසක් අංකල් කෙනකින් අහලම දැනගත්තා. හාමුදුරුවනේ ශරීරයේ වයසට ගියාට හිත වයසට යන්නේ නැහැ කිව්වා. ඒකෙන් තමයි මම දැනගත්තේ මේ මිනිස්යාගේ මේ හිත තමයි හදන්න ඕන කියන එක. මේක මම කුඩා කාලෙම තේරුම් ගත්ත දෙයක්. ශරීරයේ වයසට ගියාට හිත වයසට යන්නේ නැහැ කිව්වා. එතකොට වයසට අපි තියෙනවනේ ඥාන වෘද්ධ වයෝ වෘද්ධ. වයෝ වෘද්ධ කියන්නේ එකක්, ඥාන වෘද්ධ කියන්නේ තව එකක්. සීල වෘද්ධ, ගුණ වෘද්ධ කියන්නේ එකක්. එතකොට වයසට යනවනම් එයා ශරීරයෙන් තරුණ වුණත් ඕ ඥාන වෘද්ධ වෙනවා ගුණ වෘද්ධ වෙනවා මේ ශරීරය පස්සයක් නැතුව මේ අසංකාරික නිර්වාණ ධාතුව පින්නතුනේ මේ ලෝකයේ විවර කරපු ඒ බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨද මොන තරම් උදාරද ඒ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුටම විතරයි පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ වනසේක කියන යථා අවබෝධය පහළ වෙන්නේ අනිත් ඔක්කෝම අරහන් වනසේක අරහන් වනසේක කියලා කියනෝ මොන අරහන්වත් දන්නේ විද්‍යා චරණ වෙනසේක වනසේක කියනෝ මොකද්ද විද්‍යාව චරණේ දන්නේ නැහැ පව් පද පරමය කියන්නේ වචන පද විතරක් සජ්ජායනා කරමින් කවි කාල විතරක් අනුගමනය කරමින් ජීවත් වෙනවා වැඩක් නැහැ සෝභනේ විතරයි මොකක්වත් නැති එකේ ඒක හරි හොඳයි. දැන් මොකක්වත් නැති සමාජයකට ඒක හොඳයි. නැත්තම් මිනිසු අන්තසරණයි. මොකක්වත් නැති එකේ ඒක හොඳයි. ඔබට අසංකාරික සුවයක් ලැබිලා තියෙනවද? ජීවිතේ එක දවසක් හරි අසංකාරික සුවයක්. මොකද අසංකාරික සුවය කියන්නේ? ඔබට මොනවා හරි දෙයක් දැනෙන්නේ කවුරුන් හෝ නිසා, කවරක් හෝ නිසා, කෙටියෙන් කිව්වේ. එහෙම නැත්නම් දරුවා නිසා, බින්ද නිසා, එහෙම නැත්නම් මුදල් නිසා, දේපළ නිසා, වස්තුව නිසා, ඔය වගේ කියමුකෝ අපි. කවුරුන් හෝ කවරක් හෝ නිසා දැනෙන සුවය අපිට කියන්නේ සංකාර සුවය. අසංකාරික සුවයක් දැනලා තියෙනවද? විඳලා තියෙනවද? මේ අසංකාරික සුවයේ යන මාවතට මුලින්ම ඇතුල් වෙන්නට අකමැති වෙන්න හේතුව මේක මහා ශූන්‍ය මාවතක් වගේ පේනවා මුලින්ම. අපි කැමති නැන්නේ නිකන් පාළු පාරක යන්න, නිකන් හොල්මන් පාරක යන්න කැමති නැහැ. මුලින්ම පින්නතුනේ මේ අසංකාරික මාර්ගයට අවධානය යොමු වෙනකොට පුතජන බවින් මිදිලා එක පාරටම දැනෙන්නේ මහා පාළු ශූන්‍ය පහරක් වගේ පේන පටන් ගන්නවා. ඒක නිසා බය වෙනවා. ඇයි බය වෙන්නේ? බය වෙන්නේ ඉතින් ප්‍රධාන දේ තමයි ආත්ම සෙනෙහය. ඒත් සූදානන්ද අපි අර ඒ කාරණයක් තියෙනවා. ඒ ආරන්නේ කැලේමද යන්න ඕන කිලෝමීටර් දෙකක් විතර මේ රක්ෂිත කලාවක එක තියෙන ගල් ගුහාව. මං කැමති හැමෝම එක රැයකට හැමෝම එක්කෙනෙක් තනියෙන් ඒ ගල් ගුහාවට යන්න කියන ගිහිල්ලා එක රැයක් තනියෙන් ඉඳලා ඉන්න ඕන. ලයිට් නෑ, වතුර මුකුත් නෑ, කෑන් එක වතුර ටිකක් අරන් ගිහිල්ලා ලාම්පුව පත්තු කරගෙන ඉන්න ඕන. දොරවල් එහෙම නැහැ තියෙන්නේ, මේ ඉටිකොළ එහෙම ගහලා තියෙන්නේ දොරට. ජනෙල් වලට ඉටිකොළ ගහලා තියෙන්නේ. සාමාන්‍ය කොටියෙක් වුණත් පයින් ගුණා ඉටිකොළේ කඩන් පයින්නත් පුළුවන් කොටි උඩ. මේ ඒ ආරන්නේ ඒකේ එක රැයක් ගත කරලා ඉන්න පුළුවන්ද ඔබට තනියෙන්? කොබලන්නේ පුළුවන් අය අතුස්ස අයි මහත්යට පුළුවන්, මහතුරු මෙදි ගෝවක් පුළුවන්. කොටියේ කෙපිට උඩ තියලා අවත ඉන්නවා නෝනලාට පුළුවන්. පුළුවන් නෝනලා තියෙනවා නේ, මේ ඉස්සරහා ඉන්න ඉස්සල්ලා කිව්වා නේ මම. දොස්තර නෝනටත් පුළුවන්. නිර්වින්දන එන්නත් දෙක තුනක් අරන් ගියන කොටියේ පැටලා නිර්වින්දන කරලා ඉන්න තිබ්බා. වරකෝ ආවොත් එහෙම මම මේකෙන් එකක් අයින්නවා කියලා නේද? නම් නිකන් උපකල්පනය කරලා බලන්න. හදවතින්ම මට ඇත්තෙම පුළුවන් දෙයක. දැන් ওই වගේ තමයි කරේ අර රහතන් වහන්සේ කෙනෙක් කියලා රැවටිලා හිටියා එක්දෙනෙක්. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් කරේ ඔය රහත් නෙමෙයි කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ උපකල්පනය කරා මේක පේන්නම සැලස්සුව දැන් හස්ති රාජේ මවල පෙන්නුව කියලා කිය ධර්මයේ සඳහන් වෙලා තියෙන හස්ති රාජේ කොඬවැල මේ කටේ ගහගෙන ලෝම පුප්පගෙන නැට්ට කෙලින් කරගෙන එනවා වේගින් ඔබ දිහාට. මොකද දැනෙන්නේ කියන්නේ ඔබ? ඒ හාමුදුරන්ට දැනෙච්ච හැඟීම කියලා කිව්වොත් උන්වහන්සේක මවලම ගියපු නිසා පැනලා දිවවලු උන් හිටි තැනින්. ඊට පස්සේ කිව්වලු මේ දැන් මනෝභාවයක් නෙවෙන්නේ, හැබැයි කෙනෙකුත් නෙමෙයි. එතකොට එකක් මනෝමය දෙයට යරවටුණා. අර ඉතින් අලියට බය වුණා. තරලදී ඊට පස්සේ කිව්වලු දැන් තේරුණානේ ඔබ රහත් නෙමෙයි. ඇත්තටාලිය කවුද දුවනක කාරය වෙනම කතාවක් නික අතපය වඩා ගන්න පුළුවන් පාගෝ ගන්න හිට කියලා එතන මනෝභාවයට හැවටිලා ගියා ඊට පස්සේ කිව්වා රාත් නෙමෙයි කියලා ඊට පස්සේ අඳුම තරමේ ආධ්‍යාත්මික සැබෑ බලයක් තියනවාද ඒ වගේ තැනක ගත කරලා ඉතින් අපි ගත කරලා තියෙනවා අපි ඉඳලා තියෙනවා මම ඔය එරත්තන ඔය පාරේ දින සිරිපාදේ ගොඩක් භාගයක් විතර ගියාම මේ තිබුණු ආරණ්‍යයක් තිබුණා. අයිති සිරිපාදේ ගිහලා එන දවසක ඔය ආරණ්‍යය හොයාගෙන ගිහිල්ලා මම ඉතින් වැඩ හිටියා. එක තැනක ඉන්න හාමුදුරු කෙනෙක් ඉන්න තැනක් ඇහුවා. ඉතින් මම ඇහුවා මේ සයින්හස මේකේ සතුන් සර්පයෝ එමෙ ඉන්නවද කියලා ඇහුවා. නෑ නෑ ඉතින් ලොකු සත්තු නම් නෑ ඉතින් ওই දොරෙන් පොළඟ ඇවිල්ලා මේ දොරෙන් පිට වෙලා යනවා කිව්වා. ලොකු සත්තු නම් නෑ පොඩි පොළඟෙක ඉන්න ওই දොරෙන් ඇවිල්ලා මේ දොරෙන් පිට වෙලා යනවා කරුබරයක් නෑ කිව්වා. ඔබ වහන්සේට ඉතින් මේ කුටිය හොඳ මඳිනේ මේ තව එහා ගල්ලෙනක් කුටියක් තියෙනවා. ඔබ වහන්සේට ඒකේ ඉන්න පුළුවන් කිව්වා. මම ඒක හා හොඳයි දොරවල් එහෙම තියෙනවනේ හොඳට. නෑ දොරක් නම් නෑ කිව්වනේ ගෝනි මේකත් දාගෙන ඉන්නේ නේ. සතුන් සර්පය එහෙම නැති ඇති. සතුන් සර්පය නම් නෑ. ඉතින් ওই කොටි එහෙම ඇවිල්ලා යනවා කිව්වා ඉන්නේ. කොටි එහෙම ඇවිල්ලා යනවා කිව්වා. දැන් එතකොට මේ පන්සලේ හැටියට මෙතන ඉන්න තැන හැටියට මට හිතා ගන්න පුළුවන් එතන කොහොමද කියලා. මං කර වැඩේ මේක හිටලා නිකම් මැරෙන්න බෑනේ කියලා මං ටිකක් පල්ලෙහාට තව ආරණ්‍යයකට ආවා. තව එකකට ආවම එතන නම් හාමුදුරු ටිකක් දැන් රැ වෙලා ආවේ. එතකොට හත අතාමාර විතර කිව්වා. ආ මේ හාමුදුරු ආවනේ. අපි අර අලුතම හදපු කුටියට මේ හාමුදුරු වඩම්මමු කියලා මාව වැඩම්මුවා. පෙර උපදේශයක් දුන්නා ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ටිකක් ලොකු මීයෙක් එනවා. කායෙක් විතර ලොකු මීයෙක් එනවා. ඌ ඇවිල්ලා ওই පහනේ tire අරගෙන යයි බය වෙන්න එපා කිව්වා. ආ මං කිව්වා ආ මීයෙක් නේ. ආ එහෙනම් කවන්නේ ගානක් නැහැ කිව්වා. මීයන්ට බය වෙන්නේ කවුද කියලා. ඉතින් හිටියා. ඉතල රාත්‍රියේ මම ගෙනිලා මේ වහලා ඔක්කොම මේව කරලා දුන්නේ. මේ දොරක් එහෙම නම් තිබුණ නිසා මම හිතුවා හරි දොරක් තියෙනවා කියලා හොඳයි හිටියා. උදේ අවදි වුණා. අවදි වුණාට පස්සේ ඉස්සරහ පිටිය විතරක් හදලා දොරක් උළුස්සක් තියලා තිබ්බට අර වටේ අනිත් ඒවා ඔකෝගෙම තිබුණේ ඊටිකොළ. ඊටිකොළ ගහලා තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහාට එක්කන් ගිහිල්ලා පොඩි හාමුදුරු කෙනෙක් පෙන්නනවා ස්වාමීන් වහන්සේ රැට මේ දිවිය ඇවිල්ලා නිදාගන්නේ මෙතන තමයි කිව්වා. බලන්න මගේ කුටිය උඩ දිවියේ යට ඉන්නේ. ඊටිකොළ ගහපු එකේ ඉන්නේ දැන්. ප්‍රායෝගික ප්‍රශ්නයන් නිසා හරි නොඉන්න ඉඩ තිබ්බා. මේක දවාලේ දැක්කන. දැන් මීයක් විතරයි ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඉන්න පුළුවන්. මම හිතුවා හොඳට ඇති මේක කියලා. බලනකොට උදේ බලනකොට ඉටිකොල තියෙන්නේ. කොටි ආව නම් එහෙම සම්මුඛ සාකච්ඡාවක් කරලා යනවා. බය කියන්නේ මනෝමය ස්වභාවයක් නේ. ඕනම කෙනෙක් බය නැතුව තියන්නත් පුළුවන්. බය නැතුව තියන්නත් පුළුවන්. නෑ කරුවලට බය අපිත් තිබුණා ඒ කාලේ. ඉතින් ඒක මාම කෙනෙක් ඇවිල්ලා මාව අඬ ගහගෙන ගියා ඕක ඇරලා දෙන්නම් කියලා. යම්බුදේ ආරාවල් මාමලගේ ගෙදරට ගිහින් එන්න කියලා අඬ ගැහුවා. අඬ ගහගෙන මගද්දුරට අරකට ගිහිල්ලා මාව පාරෙන් තියලා චුට්ටක් ඉන්නකො මම මේ පොඩ්ඩක් මේ කැලේට ගිහිල්ලා එන්නම් ශරීර අවශ්‍යතාවයකට කියලා මේ යකා ගියා. මාමේ ගියාට පස්සේ දැන් මං ඉන්නවා දැන් නෑ. කවුත් නෑ. හයියෙනු කෑ ගැහුවා නෑ. දැන් මං දැනගත්ත මිනිහා මාරු වෙලා තමයි මාව මෙතන දාලා කියලා. දැන් මට කරුවලේ මට මුකුත් නැහැ. එන්නොතන කියන්නේ පොඩි එකා වුණාට ඉවට දිව්වා. අපාරදී. ඉවට දිව්වා. කටු ඉති මුල් ඒවම මුකුත් පේන්නේ නැද උනෝට. ඉවට දිව්වා පාරදී. එදා ඉඳලා තේරුම් ගත්ත කරුවලත් ඒ හැටි ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ තරුණ තරුණනේ පොඩිම කාලේ අවුරුදු මම හිතන්නේ 7-8 වගේ කාලේ. ඊට පස්සේ තමයි පොඩ්ඩක් එළියට බහලා ඒ මේ යන්න පුරුදු වුනේ. දැන් අපි එළියට බහින්න බයයි. මොන කටවත් සෝදන්නේ. ඒ ඉවත් අර අධ්‍යක්ෂීමෙන් පුරුද්දෙන් මොහොන දීමෙන් ඒක නැති වෙලා යනවා. ඒවත් ජීවිතයේ තියෙන එක්තරා විදිහක දැන් කරු වලට බය කෙනෙක් කොහොමද මාරයත් එක හටන් කරන්නේ. ඒ බය නැති වෙන්නට මොනම යකෙකුටවත් බය වෙන්න ඕමනා නැහැ. තමන්ට ආත්ම සෙනෙහය කියන එක අත්හරින්න පුළුවන් නම් ඒ සමහර මද්ද්‍රව්‍ය මහා පාතාල වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ හිත එතෙන්ට ශක්තිමත් උනේ කොහොමද? මොනම හරි අත්දැකීමෙන් මරණය ජීවිතයේ විඳීමේ පන්නරයෙන් දරුණු වෙනවා. ඒ මිනිස්සු එක තැනකදී. ඒ කියන්නේ මට උන්නත් එකයි මලත් එකයි මේ දැන් වෙඩි කෑවත් එකයි කියන මට්ටමට මේ මිනිස්සුගේ හිත දරුණු වෙනවා. දරුණු වුණාට පස්සේ එදා ඉඳලා මේ මිනිස්සයා බය නැහැ, හිරේයයි කියලා බය නැහැ, ඉල්ලුම් ගස්තියයි කියලා බය නැහැ, වෙඩිතියයි කියලා බය නැහැ. කාගෙන යන වෙඩි කාපු උරෙක් වගේ. ඒ මරණයේ අත්දැකීම ලැබීමෙන් මරණයට තමන්ගේ ජීවිතය පාත්‍ර වූ තැනින් කුරිරු වෙලා සිත කුරිරු වෙලා අනුකම්පා විරහිත වීම නිසා අසාධාරණයන් තමන්ට සිද්ධ වුණු නිසා ඒ තැනකින් කුරිරු වෙලා ඒ මිනිස්සයා විඳපු වේදනාව නිසා. ඒකේ අනිත් පැත්ත මේ ජීවිතයේ සත්වේ පුජ්‍යලේක් ආත්මයක් හැටියට ගන්නට සැබෑ අයිතියක් මෙහි නැත. සැබෑ අයිතියක් මෙහි නැත. එබැවින් මා කිසිවෙකුට බය විය යුතු නැත. එබැවින් මා කිසිවෙකුට බය විය යුතු නැත. ගෙනා දෙයක්වත් ගෙනියන්න දෙයක්වත් මෙහි නැත. කොච්චර තදින් අල්ලගෙන අල්ලගන්න හැදුවත් මට මේක අවුරුදු 100ක් අල්ලගෙන ඉන්න බැරිය. ඔබ ඔය අල්ලගෙන ඉන්න හදන දේවල් ඔය බෑග් මළු හරි වේවා ඔය චින්තන සංකල්ප වේවා කිසි දෙයක් කිසිම දෙයක් දරුවෙක්වත් ධනයක්වත් නිවසක්වත් ස්වර්ණාභරණවත් ඇඳුම් බැලඳුම්වත් මහත්යවත් නෝනවත් අවුරුදු 100ක් අල්ලන් ඉන්නද අහලා බලන්න ඔබේ හිතෙන්. හිතට කියන්න මේක හිතට තේරුම් කරලා දෙන්න. එතකොට මේ හිතනේ මේක අල්ලන් ඉන්නේ. දිට්ඨිය. අර කට්ටඩිය ප්‍රශ්න කරන්නේ දිෂ්ටියෙන්නේ. දිෂ්ටියෙන් ප්‍රශ්න කරන්නේ. ඇයි මේ දරුවගේ ඇඟට වැහිලා ඉන්නේ? මුම් මට ඉදි කන්න දුන්නේ නැහැ නේ කියලා කියන්නේ. ඒ දිෂ්ටියෙන් ප්‍රශ්න කරනවා. මොනව දුන්නොත්ද යන්නේ? මගේ මේ දේපල ටික මේ මගේ දේවල් ටික මට ඕන මේවා. ඉතින් මේවා දැන් ගෙනියන්න පුළුවන් අය දෙන්න පුළුවන් අය හඳයි මේවායින් අපි කඩා වඩා ගත්ත දේවල් වලින් අපි දානයක් දෙනවා. විසිබස් නමකට පින් අනුමෝදන් වෙලා යන්න කැමතිද කියලා වම් හා හා මම යන්නම් කියලා කියනවා. ඔව් පිරිසුදුව මේ විදියට දානයක් දුන්නොත් මම යනවා කියනවා. ඒ ඔබේ සිතේ ඉන්න සක්කාය දිට්ඨියත් එහෙමයි. යන්නේ නැහැ. හිත නිදහස් වෙනකම්. මොනම හරි දෘෂ්ටියකින් මානයට පත් වී සිටිනවා නම් ඒ තාක්කල් ඔබේ සිත විශ්වගත වෙන්නේ නැහැ. විශ්වේ නැහැ ගැන කතා කරා. ඉතින් දැන් අපි විශ්වයට එන්නකෝ. එතෙන්ට එන්නේ නැහැ. ඒ විශ්වයෙන් එහාට එතෙන්ටම යන්න ඕන සම්පූර්ණ වෙන්නේ. ඒ විශ්වයෙන් එහාට යන්නේ නැහැ. මට තිබුණා ඒ දවස්වල දෙයක්, මේ අධික ධර්ම අවබෝධ කර ගැනීමේම වීරියක් තිබුණා. ඒකම සංඥාවක් බවට පත් වෙලා, සංකාරයක් බවට පත් වෙලා නිදහස් වෙන්නේ නැහැ. ඇඟෙන් ගැලවිලා ගියේ නැහැ. සකාය දිට්ඨිය ඇඟෙන් ගැලවිලාම යන්න ඕන. නිකන් දැක්මෙන් මේ මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා හඳුනා ගැනීම වැදගත් නැහැ. බලන්න ඇඟ ඇතුලේ කැරකෙනෙක් කෙනෙක් ඉන්නවද කියලා. ඇතුලේ කරකිනෙක් කෙනා නැත්තම් හරි. දැන් සමහර අය මේ පිටින් හොඳ වෙන්න හදන. මේ පිටින් හොඳ වුණාම මාය රවට්ට ගන්න පුළුවන් මූණ පෙන්නලා කියලා. හරියට අර ගෙදරින් එළියට බහිනකොට මේකප් එකක් දාගන්නවා වගේ. ඒක වැඩක් නෑ. ඇතුළෙම ඉන්න දරුණු එක්කෙනයි ඉස්සරහට ගන්න ඕන. අන්න එයාම අරගෙන හොඳට හදලා ගන්න ඕන. ඔය උඩින් මවාගත්ත ඔය පේන එක්කෙනා නෙමෙයි හැම කෙනෙක්ගේම යට ඉන්නේ, වෙනම එක්කෙනෙක් ඉන්නවා යට. එයාව ඇදලා අරන් හොදලා ගන්න, පිරිසුදු කරලා හදලා ගන්න. මල පෙරේතෙක් වගේ වෙන්න පුළුවන්, මල යක්ෂයෙක් වගේ වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. එයා නමුත් නිර්වාණයට හදන්න ඕන. එයා සංඥා උපාදානයකින් මනෝ සංචේතන ආහාරය භුක්ති විඳගෙන චේතනා ආස්වාදයෙන් ජීවත් වෙනවා. දෘෂ්ටි නොගන්නා වූ සීලය පුරුදු කරන්න, සංකල්ප නොගන්නා වූ සීලය පුරුදු කරන්න, වචන නොගන්නා වූ සීලය පුරුදු කරන්න. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලය, ආර්ය සීලය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංවර වීම තමයි ආර්ය සීලය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේට ලෝකෝත්තර නිර්වචනය ගන්න ඕන. ලෞකික නිර්වචනය ගත්තොත් ඕගොල්ලෝ මේ කර්මාන්ත කරයි. යහපත් කර්මාන්ත කියලා නෙවෙයි අම්මා කම්මන්ත කියලා. සම්මුතියෙන් පූදුන් අයගේ නිර්වචන උපකල්පන අටුවා නිසා තමයි වැඩේ සවුත් උනේ. අමුතියෙන් යහපත් මනුස්සයෙක් වෙන්න පුළුවන්, එච්චරයි. දර්ශනේ දකින්න බෑ. ඒක හොඳයි. ඒ සම්මුතියද හොඳයි. සම්මුතියෙන් යහපත් වෙනවා. යහපත් වගේම යකෙක්, යහපත් යකෙක්. ඒ යහපත් යකා කියන්නේ මේ යහපත් වෙච්ච මනුස්සයා අයහපත් කියන දේවල් එක්ක යකෙක් වගේ තරහයි. ඒක තමයි ස්වභාවය. බලන්නකෝ යහපත් කියන හාමුදුරු කෙනෙක්ගේ පිළිවෙත් කරන හැම විහාරයකට සෙරප්පු දෙක දාගෙන යනකොට ඇතුළට මන්නම් කියන්නේ දෘෂ්ටිය නිසා නෙමෙයි, අපිරිසුදු වෙන නිසා මේක ඇතුළට දාගෙන යන්න එපා කියලා. බලන්නකෝ යකා වෙන්නේ නැද්ද කියලා. ඔය මල් ටික පිළිවෙලකට හදන ආච්චි අම්මගේ මල් වට්ටියක් පෙරලීලා බලන්නකෝ. යහපත් යක්කු. ඒකට බෞද්ධ ආගම තුලින් යහපත් වුණාම ඊට වඩා වෙනස් දෙයක් දකින්නේ එයා බොහොම යකෙක් වගේ. ඒතකොට අනිත් ආගම් තුලින් වුන් යහපත් කියලා වුන් හිතාගත්තාම වෙනත් දෙයක් දකින්නේ. ඒතකොට යහපත් කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. තමන් යහපත් කියලා හිතන් ඉන්නව නම් ඒක විතර වැරද්දක් මේ ලෝකේ තවත් නෑ. තමන් යහපත් කියලා හිතාගෙන ඉන්නවනේ ඒක තරම් වැරද්දක් ලෝකේ තවත් නැහැ. තමන් අයහපතුත් නෙමෙයි තමන් යහපතුත් නෙමෙයි. තමන් සත්වේකුත් නෙමෙයි පුජ්‍යලේකුත් නෙමෙයි ස්ත්‍රීකුත් නෙමෙයි පුරුෂේකුත් නෙමෙයි. උගතෙකුත් නෙමෙයි නෝගතෙකුත් නෙමෙයි සිල්වන්තයෙකුත් නෙමෙයි දුසුල් කෙනෙකුත් නෙමෙයි. ඔබ හිතන කිසිම කෙනෙක් නොවේ. එතෙන් තාවද කවුරු හරි. ආන්න එතෙන්ට එන්නයි සියලු දෙනාට ආරාධනා කරා. ආනන්ද හාමුදුරුවෝ මේ හොඳ කෙනෙක් එහෙම නෙමෙයි. නරක කෙනෙකුත් නෙමෙයි. ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. ඔබ හිතන් ඉන්නවන මොන හරි කෙනෙක් කියලා. ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. නෑ අඳුන ගන්නකෝ. විශේෂයෙන් හොඳ කෙනෙක් නෙමෙයි. විශේෂයෙන් නරක කෙනෙක් නෙමෙයි. ඔබ හිතන කවර කෙනෙක්වත් නෙමෙයි. දැන් ඔබ එක එක උපකල්පනයක් දාලා මන් දිහා බැලුවා නම් ඒක අයින් කරගන්න. බුදුහාමුදුරුවෝ වහන්සේ හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෝ පහළ වෙච්ච උන්වහන්සේලා හොඳ අය කියලානේ අපි හිතන් ඉන්නේ. හොඳ අය නෙමෙයි. අපි අය හිතාගෙන ඉන්නේ මේ හොඳ අයනේ, හරි හොඳ එක්කෙනා, අන්න රහතන් වහන්සේ කෙනෙක් ආව, හරි කාරුණිකයි, දර ටික පළව ගන්න පුළුවන් වෙයි අපේ ගෙදරදී, ගෙඩි ටික කඩව ගන්න පුළුවන් වෙයි කියලා. ඈ හරි හොඳයි කොල්ලා නේද? මෝඩ කොල්ලෙක් එහෙම ඉන්නවා නම් අරන් ගහන්න රේනෝ මේ කොල්ලෝ මේ එන්න මේ කොල්ලා හරි හොඳයි අනේ අපේ මිදුල අතු ගාලා දීලා යනවා ආවාම අතු දාපන්කෝ මිදුල. හරි හොඳයි මේ කොල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා කැමරේකුත් කාලා බලයන්. හොඳ වුණාම තියෙන වැඩේ අනිත් අය හොඳයි කියනවා නේද? හරි පරිස්සම් වෙනවනේ. ඒ කියන්නේ ආගේ වැඩ ටික අනිවාර්යෙන් කරව ගන්නවා මේක කියලා. අපේ හාමුදුරුවෝ හරි හොඳයි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ ඇවිල්ලා අපේ බර ටික එහෙම කියලා යනවා. මන්නම් අය කරන මොකද හේතුව දන්නවද? වටිනකමක් නැහැ නැත්තම්. අය කරාම තමයි වටිනකමක් තියෙන්නේ. ඒකට ගෙවපු ගානට, ඒ ගෙවපු ගානට හරි උනන්දුවෙන් අහනවා. ගෙවු ගාන්ට හරි උනන්දුවෙන් ගන්නව. එතකොට නැත්නම් කිසිම අගයක් නැතුව අහන් ඉන්නවා. ඒක නෙමෙයි, ඒක ප්‍රායෝගික සිද්ධියක් නේ හාමුදුරුවෝ. ඉතින් තෙල් ගහගන්නේ මොකෙන්ද නේද? නවත්තු කරන්නේ මොකෙන්ද? ඒ නිසා ඒකට මුදලක් ඉතින් ඒ අත්ත ගෙවනවා ඇතිනේ. නමුත් නොවටිනාම විදියට මේක කියන්න ගියොත් එහෙම අපි වැරදිකාරයෙකුත් වෙනවා. අපි මේ හාමුදුරුව අතින් කයිට් කරන් ඇවිල්ලා අපිට මේ දෘෂ්ටි පතුරවන්න හදනවා කියලා. හරම ගෙවීමක් දීලා අගයක් දීලා කිව්වහම ඒකේ වැලියු එකක් තියෙනවා. දැන් ගායකයෙක් හරි ඇවිල්ලා නිකන් සින්දු කියන නිකන් සින්දු කියන පටන් ගත්තොත් එහෙම ඌගේ සින්දු අහන්නේ නැහැ. ඌ මල් වෙඩි ගහලා ලොකු වාහනයකින් ඇවිල්ලා ලොකු ගාස්තුවක් ගෙවලා මේ ලයිට් ගහලා දිවුවම තමයි ඔන්න අහන්නේ ඒ ලෝකේ හැටි. බාහිර මනසකුත් තියෙනවනේ මිනිස්සුන්ට. දැන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කිරීම මොනවද ගත්තේ? තේරෙන්නේ බොහොම හොඳයි. මම කියන්නේ තේරෙන්නේ දේක තමයි බොහොම හොඳයි. තේරෙන්නේ නැති අවස්ථාව තුලින් සම්පූර්ණයෙන්ම නොතේරෙන තැනකට ඔබ ගියා නම් අන්නේ තෙන්ද කියන අවේදීත. තේරෙන්නේ නැති මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම නොතේරෙන බවට, ඒ කියන්නේ නොතේරෙන බවත් තේරෙන්නේ නැති බව තැනට. සම්පූර්ණයෙන් නොතේරෙන බව කියන්නේ ඒකයි. නොතේරෙන බවත් නොතේරෙන තැනට සම්පූර්ණයෙන් ගියා නම් අන්නේ තෙන්ද කියන අවේදීත. එයා විඳින්න නැතුව ලෝකෙ දිහා බලනවා. විඳින් නැතුව බලන නිසා දැවීමක් නැහැ හදවතට. දැවීමක් නැති නිසා පුදුම සහනය පිච්චෙන්නේ. සුඛ වේදනාවත් පුච්චනවා. දැන් අපි ඉස්සර හිතුවා දුක් වේදනාවෙන් වළකලා මම කල්පනා කර සුඛ වේදනාව විතරක් තියාගන්න කියලා. දැන් සමහර චරිතත් අපිට හම් වෙලා තියෙනවා. හිත රිදෙන දේවල් කවමුකුත් කතා කරන්නත් කැමති නැහැ, බලන්නත් කැමති නැහැ. ඒගොල්ලෝ හිත ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි හිත රිදෙන දෙයක් වැටුනහම දුක් වෙන්න පටන් ගත්තාම දුක් වෙනවා. කප්පරක් දුක් වෙනවා. අන්තයටම දුක් වෙනවා. එහෙම සොඳුරුව ජීවත් වෙච්ච අයට ජීවිතේ ලොකු දරුණු අත්දැකීම් ලැබලා, ඒ අත්දැකීම් තුළින් මානසික විපරිචිතාවයන් වලට පත් වෙච්ච අය පවා අපි දැකලා තියෙනවා. ඉතින් මමත් ඒම කාලයක වෙනතුනේ හිතුවා මේ එහෙමනම් දුක් වේදනා මොකවත්ම නැතුව සුඛ වේදනාවෙන් සුඛ අරමුණවල සුඛාස්වාදයෙන්ම හිටියාම හරි කියලා. මොන සුඛාස්වාදේ වඩ아가ගෙන යනවා. ධ්‍යාන සමාධි වගේ දේවලුත් ඒක සුඛාස්වාදේ. මට කාලයක් ගියාම තේරුණා මේ සුඛාස්වාදයත් හිත දවනවා කියලා. ධ්‍යානේ දවනවා හිත. පුච්චනවා. වේදනාවේ වේගය වැඩි. සංවේදී බව වැඩි. ඒකට පිච්චෙනවා හිත. ඒකට හේතුව සංස්කාරය තුලම ඉන්න නිසා. ඒ සංස්කාර අනිත්‍යයි කියලා තේරුම් ගත්තා නම් එච්චර ඇදිමද? සංස්කාර අනිත්‍යයි. මොකද සංස්කාර කියන්නේ? ඉන්ද්‍රියන් පහෙන් ගන්න, ඉන්ද්‍රියන් හයෙන්ම ගන්න දේවල් කෙරෙහි ඔබ ඇලෙන්නේ නැතුව ඉන්න ඕන එච්චරයි. කොහොමද ඇලෙන්නේ නැතුව ඉන්නේ? විදියක් නැහැ, ක්‍රමයක් නැහැ, ආකාරයක් නැහැ, රටාවක් නැහැ, ඉරියව්වක් නැහැ. මේ හරි ගැඹුරුයි. හැබැයි අර්ථ ශූන්‍ය ගොන් කතාවක් නෙමෙයි යෝග. නොතේරෙන අයට ඔක මහා ප්‍රශ්නයක් වුණාට ඔක බොහොම ගැඹුරක් තියෙනවා. දැන් ඔය අපි අහලා තියෙන ඉරියව්වකින් තොරව රහත් උනේ ආනන්ද හාමුදුරුවෝ කියලා උපස්ථායක හාමුදුරුවන් වහන්සේ කියලා අපි අහලා තියෙනවා. නමුත් මම බලාගෙන යද්දි මට දර්ශනික වශයෙන් මට තේරිච්ච දෙයක් තමයි සෑම රහතන් වහන්සේ කෙනෙක්ම අරිහත් බවට පත්වන්නේ සතර ඉරියව්වෙන් තොරව. රහතෙන්ද කිව්වට සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියලා කිව්වහම මේ උපකල්පනයක් කළා. වාඩි වෙලා ඉඳලා සතපෙන ඇඳෙහි ඔළුව තියනකොට හිස පාත් වෙන්නත්, හිස කොට්ටෙට වදින්න කලිනුත් ඔව් මැදදී සිටගෙන ඉන්න ඉරවටත් නෙමෙයි, වැතිරිලා ඉන්න ඉරවටත් නෙමෙයි, මෙහෙම තමයි. එතකොට අනිදි වෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරවටනේ. නැත්තම් දෙකටම හරි ඇඳේ නේ ඉන්නේ. ඉතින් ඒක මොනවා හරි ඉරවකට යනවනේ. ඉරව දෙකටම එහෙනම් අහුවෙනවා. දැන් අපිට තියෙනවද මේ 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 කාලය තුල තියෙනවද රාත්‍රීට හෝ දහවලට හෝ හසු නොවන කාලයක් නැහනේ. අලුයම කිව්වත්, සන්ධ්‍යාව කිව්වත් ඒ ඕනම කාලයක් මිශ්‍රව කොයි බහරි කාලයට හසු වෙනවා. එතකොට මෙතන මේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියන එකේ තියෙන වෙන අරුතක්. සෑම රහතන් වහන්සේ කෙනෙක්ම රහත් වෙන්නේ ආර්ය භූමියට පත්වන්නේ, ඒ කියන්නේ විශ්වයේ තරණය කරන තැන. විශ්වගත වෙන්න ඕන, ශූන්‍ය වෙන්න ඕන, ශූන්‍යත්වයෙන් විශ්වගත වෙන්න ඕන, විශ්වගත විශ්ව තරණය වෙන්න ඕන. විශ්ව තරණයේදී අනිවාර්යෙන් සතර ඉරියව්වෙන් තොරව මයි සෑම ආදම් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ මනුස්ස ලෝකේ තමාග ලෝකයේ තුල තමන් ශක්තිති රජ කෙනෙක් බවට පත් වෙනවා හැමෝගෙම තමන්ගේ ලෝකේ ශක්තිති රජ කවුද තමන්ම තමයි වෙන කවුරුවත් නැහැ වෙන කාටවත් ඔගේ ශක්තිති රජකම් කරන්න දෙන්නේ නැහැ තමන්ගේ ලෝකේ ශක්තිති රජ තමන්මයි රහතන් වහන්සේලා කියන්නේ තමන්ගේ ලෝකේ ශක්තිති රජකම කරගෙන මෙලවට ඉපදිච්ච අය තමයි පැවතිච්ච අය තමයි තමන්ගේ ලෝකයේ සක්විති රජකමෙන් ඉල්ලා අස්සුවන් රහතන් වහන්සේලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ තමන්ගේ ලෝකයේ සක්විති රජකමෙන් පහ කෙරුවන් නෙමෙයි ඉල්ලා අස්සුවන් සොකමැත්තේ කවුරුද පහ කරන්නේ නැහැ කාටවත් මොකුත් අයින් කරන්න බෑ තමන්ගේ ලෝකේ තමන්ම තමයි සක්විති රජ ඉල්ලා අස්සුවන් ඔබ කැමතිද ඔබගේ ශක්තිති රජකමෙන් ඉල්ලා අස්සෙන්න ඒකත් හරියට මේ රටේ ජනාධිපතිකම් කරන ජනාධිපතිවරයෙකුට ඉල්ලා අස්සෙන්න පුළුවන්ද කියලා අහුවා වගේ තමයි ඉල්ලා අස්සෙන්න අඩුම තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ගිහින් කිව්වොත් එයි මොකුත් වැරදක් නැහැ මොකුත් නැහැ හොඳටම ඉන්න කෙනෙකුට අපි කියන ඉල්ලා අස්සෙන්න ඒකට හේතුව මොකද කියලා අහුවා බල තණ්හාව ධන තණ්හාව කීර්තියට ප්‍රසිද්ධියට තියෙන කැමැත්ත මේ ඔක්කොම ගරු නම්බෝ ඒ ඔක්කොමත් එක්ක තමයි එයා කියන්නේ මට ඉල්ලා අස්සෙන්න බෑ මලත් ඉල්ලා අස්සෙන්නේ කියයි. එහෙමනම් මේ මිනිස්යා තුළම සක්විති රජකමට පත්වෙච්ච තමා තුළම සක්විති රජකමට පත්වෙච්ච තමාම ඉල්ලා අස්සෙන්නේ නැත්තේයි. මේ මගේ ඇස, මේ මගේ රූපය, මේ මගේ ශරීරය ඔබේ ශරීරය නම් ඕක දවසින් දවස දිරන්නේ නෑනේ. ඔබේ ශරීරය නම් දත් පණුව කන්නේ නෑනේ. ඔබේ ශරීරය නම් ඕක ලෙඩ වෙන්නේ නෑනේ. ඔබ කැමති පරිදි තියනවා. ඔබේ ශරීරය නෙමෙයි නේද ඔබ ඕක නඩත්තු කරනවා නේද? නඩත්තු කරත් ඒක ක්‍රමානුකූලව වය ධම්මා සංඛාරා වැය වෙවි ඡය වෙවි වෙනස් වෙවි යනවා. නමුත් දිට්ඨියක් තියෙනවා නේද මේ ඇට මස් නහර ඔක්කොම ටික නිකන් වෙලා ගත්ත මේ මයි බොඩි මගේ ශරීරය කියලා. ඒක මුලාවක්ද නැද්ද? ඒක මුලාවක්. ඒක තමා තුළින්ම දකින්න තමන්ගේ මුලාව ඇටකටු වෙලාගෙන තියෙන මුලාව අස්ථිපංජරේ වෙලාගෙන තියෙන මුලාව ඒ අවිද්‍යා සහගත සිතුවිල්ලකින් දරන ලද අල්ලා ගැනීමක් ඒ මිනිස්සෙගේ මුලාව. මේ මුලා වුණු චිත්තේ හොල්මන් කරනවා. හොල්මන් වෙන්නේත් එහෙමයි. මුලා වුණාම ඒකට බය වෙනවා. එහෙමනම් තියෙන්නේ මේ මිනිස්සයා ළඟ තියෙන සියලුම කම්පනවල තියෙන්නේ මොකක්ද? මුලාව. සුභ කම්පනේ වේවා අසුභ කම්පනේ වේවා සියලු කම්පන මුලාව තුලින් හටගත්තා වූ දේවල්. මේකප් එක දැම්මහම මුලා වෙනවා. මේකප් එක හේදුවම මුලාව නැති වෙනවා. දැන් මලමාලයන්ට මලමාලියන්ට වෙච්ච දේවල් ඔය දාලා තියෙනවනේ සමහර වෙලාවට නේද? ඔව් මලමාලි මේකප් එක අයින් කරපු ගමන් මලමාලිය දුවනවා දොර ඇරගෙන. ඇයි ඇයි පියාටු ටිකක් ගලවනෝ, දත් ටිකක් ගලවනෝ, ඇයි බඹත් ගලවනෝ, කුණ්ඩෙට දාපුවත් ගලවනෝ, ගලපු ගමන් මලමාලිය දිව්වා. ඕගම තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපිත් මේ කේස් ලෝන් දත් ටික ඔය ටික ඔක්කොම ගලවලා බලන්න. අර මම ආයනේ නැමැති මලමාලය පැනලා දුවනවා. මේකට නම් මට ප්‍රිය වෙන්න බෑ, මේකට නම් මට මගේ ආත්මය කියන්න බෑ, මේක නම් මට අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මම ආයනේ දුවනවා. අපි හරියට පෙන්වන්න ඕන සත්‍ය. නැත්තම් අපේ හිත තේරුම් ගන්න නෑ ඒක. තේරෙන්නේ නෑ. මේ සිත තියෙන්නේ, සිතුවිල්ලක් තියෙන්නේ. එක සිතුවිල්ලකින් අල්ලගෙන ඉන්නේ. එක සිතුවිල්ලකින් අල්ලගෙන ඉන්නේ. ඕනම දෙයක් පිළිබඳව දැන් ඔබ අපි හැමදාම මේ උදාහරණ ගේන ඔබට අයිති ඉඩමක් තියෙනවා. ඔබ ඉඩම මගේ කියලා අල්ලගන්නේ තමන්ට ඔප්පුව මේ අයිතියක් තෑග්ගක් එහෙම නැත්නම් මුදලට ඔබ අරගත්තා. ඉස්සර කාලේ ගත්ත ඉඩමක් දැන් ගොඩාක් මිල වැඩි. දැන් මේක මිල වැඩි නිසා හොඳට අල්ලගෙන ඉන්නේ. ඉස්සර රුපියල් 10ට ගත්ත ඉඩම දැන් ලක්ෂ 10ක් විතර වටින නිසා මේක තදින් අල්ලගෙන ඉන්නේ. හැබැයි ඔක්කොම වටිනාකම තියෙන්නේ ඕ අරගේ අංගෙසි වටිනාකමේ වටිනාකමක් විතරයි තියෙන්නේ. මේක නිසා තියෙන්නේ. හැබැයි මේ වටිනාකම තව කෙනෙකුට ගන්න බැරිද? ගන්න පුළුවන්. අර මුදල දීපු ගමන්ම තියෙනවා. ඊට පස්සේ අරගෙන ඕ රණ්ඩු කරන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. ඒක අපිට අයිති නෑ. ඒ වගේම හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඔබ ජීවත් වෙන ගෙටත් වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ හොඳම ගානකට ඉල්ලුවොත් ඔබ ওই ගේ දෙනවමයි. දෙන්නේ නැද්ද? දෙනවා. ඔබේ වටිනාකම ගේ කෝටියයි නං. කවුරු හරි ඇවිල්ලා ඔබට කෝටි 5ක් දෙන්නම් 10ක් දෙන්නම් කියලා කිව්වොත් දෙනවද නැද්ද? දෙනවමයි. ඇයිද කියන්නේ? තව ওই වගේ දෙක තුනක් ගන්න බැරිය කියලා. ඕව දෙනවමයි. තමන්ගේ නෝන ඇවිල්ලා කවුරු හරි ඉල්ලුවොත් එහෙනම් මං කෝටියක් දෙකක් දෙන්නම් දෙනවද නැද්ද කියලා සමහරලාට සමහර පිරිමි දෙන්නත් ඉඩයි. යකෝ මේකේ වටින්නේ නැහැ ඇත්තට. එන්නේ දීලා දානවා කියලා. සමහරලාට මහත්මයා ඉල්ලුවොත් එහෙම ඕ ඩිවෝස් වුණත් හම්බෙන්නේ ලක්ෂ 10යි කෝටි 10ක් 15ක් හම්බෙනවනම් අනේ ඕක ගෙනිච්චට කමන්නේ මං නිසංසලේ ඉන්නවා මේ කියලා මහත්මයා වුණත් දෙන්න ඉඩ තියෙනවා. දරුවෝ දෙනවා. ඉස්සර ගොඩාක් දරුවෝ ලංකාවේ පිටරටවල් වලට හදාගන්න හිමේ දුන්නා. පොඩි මුදල් ගානකට දෙනවා, දරුවෝම දෙනවා. දැන් ඒ දරුවෝ නැවත හොයාගෙන ඇවිල්ලා මේ රටවල් වල අම්මා තාත්තා බලන දරුවෝ දෙනවා. දරුවට වටිනාකම. හරි වටිනවයිම කියන දරුවෙක් වුණත් පොඩ්ඩක් අහලා බලන්න ඕන. කෝටි 1500ක් 2000ක් වගේ සුදු කැස් බෑවෙක් තරම් වටිනවා කියලා ගාන කිව්වොත් එහෙම කමන්නේ. ඉතින් දරුවා හොඳට ඉගෙන ගනිනේ ඒ රටේ ගිහිල්ලා නේද? අපිටත් බලන්න බැරිය. ආ පුතා ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. දෙනවා. එහෙම නැත්තම් තමන්වම ගන්නවා සල්ලි වලට. ආයතනයකින් ඇවිල්ලා අඬ ගහනවා. ඔයාට අපි දෙන්නම් මාසෙට ලක්ෂ 5ක් පඩිය දෙන්නම් 10ක් දෙන්නම් පඩිය කියලා අඬ ගහනවා ඔබට ඇවිල්ලා නිකන් ඉන්න ගෙදර ඉන්න ඔබගේ ඔබම ඒ ආයතනයේට වැඩට යන්නේ නැද්ද යනවා එතෙන්ට සම්බන්ධ වෙනවා එහෙමනම් මේ ජීවිතේ අපි මේ වැලියු එක කියනක අයින් කරන ගමන් අපිව විකිනෙන එක නතර කරන්න බෑ ලෝකෙට ඇලෙන එක නතර කරන්න බෑ වැලියු එක අයින් කරනකම් වැලියු එක කියන්නේ මොකද්ද තණ්හාව තණ්හාය ධායිති සෝකෝ තණ්හාව අයින් කරනකම් වැලියු එක අයින් කරනකම් අගේ අයින් කරනකම් තමන්ට තමන්ගේ නිදහස වෙන්න බෑ මොනම දෙයකවත් වැලියු එකක් අගයක් නැති වුණොත් තමයි තමව කවදාවත් මාරයට අල්ලන්න බැරි. දැන් බුදුහාමුදුරු ආධ්‍යාත්මෙහි නිදහස සොයාගෙන යනවා. මාරය ඇවිල්ලා කියනවා සක්විති රජකම දෙන්න. ඒකට ලොකු වැලියු එකක් දීලා තිබ්බනම්, අගයක් දීලා තිබ්බනම් කොහොමද වැඩේ? උඩස් ගාලා නැගිට ඇත්තද එහෙනම් මේ මොන කරදරයක්ද? මම යනවා යන්න කොහොම මහරජා මේ එනවා මං කියලා ගියා. මේ යන්නේ ඒකට කියලා. මට ඇවිල්ලා මහ සක්විති රජකම දෙන්න කිව්වේ නේ මාරේ ඇවිල්ලා කියනවා. මොකද්ද නිකන් ওই බණ භාවනා කරන් ඉන්නේ අර පොඩ්ඩක් හෙළවුරුමෙත් එක්ක පොඩ්ඩක් එකතු වෙලා ගියොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් කිව්වා මට. මටත් පොඩ්ඩක් කතා කරීමේ හැරීමේ මේ හැකියාව තියෙන නිසා ටිකක් කට දෙපැත්තට ඇදලා පච ටිකක් කියන්න පුළුවන් නම් ඉස්සරහට යන්න බැරි ඕක ප්‍රශ්නයක් නෙමෙයි. යන්න පුළුවන් කියලා මාරේ ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ ඇත්තටම මම කිව්වා නෑ නෑ මාරේ මට ඒ වැඩ නෑ මං ඒකට නෙමෙයි මං ආවේ මට ඒව උමනා නෑ කියලා මං අයින් කරා. නමුත් ඒ වුණාට හිත යට තියෙනවා මේ පොඩ්ඩ පාර්ලිමේන්තුව ගිහින් බලන්න ඕන කියලා. ඊට පස්සේ ওই සංඛාව ඇරෙන්නත් එක්ක මම ඉස්සෙල්ලම ගියා නිකන් පාර්ලිමේන්තුව බලන්න. ගිලිවරලා මිනිස්සු හරියට ගරු කරන කොහෙද හාමුදුරු වඩින්නේ මම මේ පාර්ලිමේන්තු වඩිනවා මේ වෙලාව පහු වෙලා තියෙන්නේ කියලා කියනකොට මිනිස්සු කොලර් එක එහෙම හදාගෙන සාමිනහත මේ හෙළවුරු නේද කියලා හවා මං ගෝ මං හෙළවුරු නේ පාර්ලිමේන්තු බලන්න යන්නේ කියලා පාර්ලිමේන්තුවේ ඉතින් මම පාර්ලිමේන්තු මන්ත්‍රී හාමුදුරු කෙනෙක් මේ හාමුදුරු වඩින්නේ පාර්ලිමේන්තුවට කියලා හිතාගෙන ඉතින් මම ගිහිල්ලා වින්නතුනේ බලාගෙන හිටියා මට හිතෙච්ච දේ තමයි පින්නතුනේ විශාල ධනස්කන්ධයක් එක්ක විශාල ලාභ මාව නිකන් උඩින්ම ගිනිල්ලා නිකන් වාඩි කරලා තිබ්බෙව්වත් එතන මම තරඟ වැදිලා යන්න නෙමෙයි යුද්ධ කරගෙන යන්න නෙමෙයි මාව විශාල දේවල් දීලා මං උඩින්ම ගිහිල්ලා ඒකේ පුටුවේ තිබ්බත් මට ඇත්තෙන් මේ පුටුවේ වාඩි වෙලා ඉන්න බෑ කියලා මට හිතුණා මොකද ඒ තරම් කාලකන්ණි විදියට ගත වෙන ජීවිත තවත් නැහැ. අල්ලාප සල්ලාප ටිකක් කතා කරලා අමු පට්ට විහිළු ටිකක් සහ ගුණහරුප ටිකක් කතා කරලා උන් ගිහිල්ලා හොඳට කාලා අය ඇවිල්ලා ආයෙ හඩියලා තොම්පච ටිකක් හෙලහෙලා ඉන්න මහා කාලකන්ණි තැනක් ඕගොල්ලෝ කියයි අයියෝ එහෙම නැහැ ඒක හරි ෂෝක් නේ කියලා. එහෙනම් ඉතින් මේ රටක් ඉතින් පාලනයක් තියෙන්න එපා ලස්සන රටක් තියෙන්න එපා පිරිසිදුකමක් තියෙන්න එපා අනර්ගත්වයක් තියෙන්න එපා ආඩම්බරෙන් පෙන්වන්න හැකියාවක් තියෙන්න එපා ඩිසිෂන් එකක් ගන්නවා නම් මොකක් හරි තීරණයක් නැහැ නිකුත් නැහැ මිනිසුන්ට ප්‍රශ්න තියෙන්න බෑනේ ප්‍රශ්න නැති රටක් හරියට පිළිතුරු ගත්තා නම් මහා මුස්පේතු තැනක් කියලා මට හිතුවා මට හිතෙච්ච දේ මම මේ කියන්නේ මම උපකල්පනය කරන දෙයක් නෙමෙයි මට හිතෙච්ච දේ මේක මම ඇත්තෙන්ම මම නිදාගත්තා හැතපිලා හිටියා අර පුඩු දෙක තුනක් තියෙන තැනක එක දිගට යන මම හැතපිලා හිටියා මේ මිනිස්සුන්ගේ මේ කතන්දර අහගෙන ඉන්න බැරුව කිසි තේරුමක් නැහැ. ඊට පස්සේ නැත්තරම නැති වුණා. සමහර දේවල් දැකීමෙන් අත්විඳීමෙන් පරිහරණය කිරීමෙනුත් අන්න සංසිඳනවා කියන්නේ ඔන්න ඕකයි. එහෙමත් දේවල් තිබුණා. සමහර දේවල් මේ පරිහරණය සංසිඳුණාට පස්සේ ඒක එපා වෙලා යනවා. අර ඒක භික්ෂුවකට අර කකුළු මාළු කන්න උමනා වුණා වගේ. ඒ මාළු කෑවට පස්සේ ඒ භික්ෂුවට ඒ තිබුණු ආතතිය නැතුව ගිහිල්ලා නිවන් දැක්කා. ඉතින් එක එක්කෙනාගේ මේ ලෝකෙට තියෙන බැඳීම් ආසත්ත භාවයන් එක එක විදියයි. සමහර අය දරුවක සාද බැඳලා දෙනකන් නිවන් දකින්න බෑ. මොකද අර අරක තියාගෙන ඉන්නේ මට ඒක අයින් වෙන්න බෑ කියලා. ඒක මහත්මයෙකුට තිබුණලු මේ නිවන් දකින්න බැරි බාධකයක්. ඒ තමයි තමන්ගේ බිරිඳයි දරුවෝ ටිකට ඇලිලා ඉන්නෝ මේගොල්ලෝ නිකන්. මොකද මේ නිවන් දකීමේදී මරණේ වාගේ අත්දැකීමක් ලැබෙනවා. ඒ මරණේ වාගේ අත්දැකීමක් ලැබෙනකොට පින්නතුනේ ඒක ඒක අර යුතුයකම වගකීම කියන වගේ දේවල් පැහැර හැරලා යන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ එතුමා කරලා තියෙන දේ තමයි මම මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා කල්පනා කළාලු. කල්පනා කළා මට මේ ඕස්ට්‍රේලියාවේදී හම්බෙච්ච මහත්තයෙක් මේක කිව්වේ. හම්දුරනේ මම කරේ මගේ දරුවන්ටයි මගේ බිරිඳටයි විශාල රක්ෂණයක් අරන් දෙන්නලු. ඒ කියන්නේ මන් නැති වුණත් නැත්තන්ට මංගගේ වැටුප වගේ හතර පහ ගුණයක වැඩි වැටුපක් හම්බ වෙනවා. මේ ජීවිත කාලෙම ඒගොල්ලෝ බලා ගන්න රක්ෂණයක් දැම්මා කියලා කිව්වා. මෙහි වගේ රක්ෂණ සමාගමක් වගේ නෙමෙයි වෙන්නේ තේ ඒක ස්ථීර රජයේ රක්ෂණ සමාගමක් වෙන්නේ තේ. නැත්තම් මෙහි රක්ෂණ සමාගම නම් අවුරුදු 10 නැතිලා යනවනේ. ඉතින් ඒ නිසා විශාල රක්ෂණ සමාගම මෙහි මුදලක් දැම්ම ඒව කළා. දැන් මම හරි ගස්සලා තියෙන්නේ. මම මේක දැන් ගෙවහගෙන යනවා. මම කොයි වෙලාවක හරි මොකක් හරි හේතුවකින් නැති වුණොත් මේගොල්ලන්ට මේ ගෙවීමක් කරන මේ කරන අහන්න එතෙන් දිසායින්හස දැන් මම මගේ දරුවන්ට මගේ බිරිඳට ආරක්ෂාව සැපුවා කියලා මගේ හිත රිලීස් වුණා නිදහස් වුණා. ඊට පස්සේ මම මේ නිවන් මඟ පුරුදු කරගන්න හැකියාව ඇති වුණා කියලා. ඊට පස්සේ තමයි තමන්ගේ හිත දහමට වැටිලා තියෙන්නේ. යම් වෙලා තියෙන්නේ එවිට මේ ලෝකයේ මේ නිවන් දකින්නේ සැප හොයාගෙන ගියපු අය. ඉතින් මේ මිනිස්සේ ඇවිදගෙන යන ගමන් පෙන්නන හාමුදුරනේ මේ තමයි අපි ඒ දවස්වල පිස්සු කෙලින්න නයිට් ක්ලබ් එක. ඕන ඔතන තියෙන්නේ හාමුදුරනේ ඔතන තමයි මේසු හෙළු වැල්ලෙන් ඕක ඇතුලේ අපි ගෑනුත් එක්ක මිනිසුත් එක්ක නටන්නේ ඕක ඇතුලේ තමයි කිව්වා ඉස්සර. ගෑනිට හොරෙන් ගිහිල්ලා මිනිහා වගේ ඉරයි තියෙන්නේ. ඉතින් පව් ඉතින් අපි නෝන්ලා ගෙවල්ලට එලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පාඩස්ති අපි ඇවිල්ලා අපි යාළුවොත් එක්ක ඕක තමයි පිස්සු ගෙලින්නේ. මම ඉතින් නෝනට හැමදාම නයිට් ඩියුටි නයිට් ඩියුටි කියලා ගාලා ඕකේ තමයි නටත් කිව්වා. දැන් සා ඉන්නාද උස්සල ගිනිලා තිබ්බත් ඉන්න බෑ කිව්වා. දැන් යන්න හිතෙන්නේ නැහැ කිව්වා. ඒක අත්දැකීමෙන්ම ජීවිතයේ අවබෝධයෙන්ම දැකලම ඒක අයින් වෙලා තියෙන ඉවත් වෙලා තියෙන දැන් ඒ පරිහානි ජීවිත වලට යන්න හිතන්නේ කියලා. මේ ලෝකෙට බැසගන්නේ මේ ලෝකෙ දන්නේ නැති කම නිසා. මේ ලෝකෙට ඇලෙන්නේ දන්නේ නැති කම නිසා. මේ ලෝකෙට ආගයක් දෙන්නේ දන්නේ නැති කම නිසා. උපතේ ඉඳලා පැවැත්මේ මරණය දක්වාම සංසාරේම බලන්න. එනතුරු මේ මහා පෘථුවියත් හටගත්ත දවසේ ඉඳලා විපත දක්වාම බලන්න. අපේ මේ චක්‍රාවාටයේ උපතේ සිට විපත දක්වාම බලන්න. ඊට පස්සේ වෙනතුනේ ඔබට අවබෝධයෙන් පරිහරණය කරන්න පුළුවන්. අවබෝධයක් නැතිනේ. දැන් ඔබේ කාර් එකට නැතුව ඔබ තවත් කෙනෙක්ගේ කාර් එකට නගිනවා. එතකොට අවබෝධයෙන් නෙමෙයිද නගින්නේ? අවබෝධයෙන් නගින්නේ. මේක මගේ කාර් එක නෙමෙයි, මේක මම මේ තවත් කෙනෙක්ගේ කාර් එක මම මේ නැගලා යනවා. ඉතින් ඔබේ ශරීරය තුළ වැරදි අවබෝධයක් නේද තියෙන්නේ? අනුන්ගේ කාර් එකකට නැගලා මගේ කාර් එකයි කියලා හිතුවා. අනුන්ගේ කාර් එකකට නැගලා මගේ කාර් එකයි කියලා හිතුවා. ඒ කියන්නේ හැමෝටම අපි අනුන්ගේ කාර් එකක්ද? මොකට බලන්නේ? එහෙම හිතන්න බැරි තරමට තමන්ගේ කාර් එකේ කියලා හිතාගෙන ඉන්නේ මේ ශරීරය තමයි. එක එක්කෙනාව ඒ අල්ලගත්ත ඒ චිත්තේ වේගය එක එක ප්‍රමාණයට. මම ආයනේ වැඩි වෙන්න එයාගේ ශරීරය, එයාගේ සිතුවිල්ල, එයාගේ අදහස්, එයා දැඩිව ගන්න ස්වභාවය වැඩි. මම ආයනේ අඩු වෙන්න තමයි එයා සිතුවිලි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෘදුව පාවිච්චි කරන්න පටන් ගන්න. එතකොට අපි අනුන්ගේ දේවල් පරිහරණය කරන්නේ හරි මෘදුවනේ. දැන් අපි බස් එකේ නැග්ගාම බස් එකේ පොල් අල්ලගෙන ඉන්නේ වැටෙනවට. ගෙදර ගෙනියන්න නෙමෙයි. වැටෙන්නේ නැති සීමාවට විතරයි ආ ඒක අල්ලන් ඉන්නේ. එයින් එහා අල්ලගෙනීමක් ඒකේ නෑ. ආයි බහිනකොට අත ඇරලා බැස්සා. ආර්ය ශ්‍රාවකයාත් අල්ලගෙන ඉන්නවා නම් අල්ලගෙන ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ හරි අල්ලගෙන ඉන්නවා නම් අල්ලගෙන ඉන්නේ වැටෙනවට. ඒ වගේ ජීවිතේ වැටෙනවට අල්ලගෙන ඉන්න. ගෙදර ගෙනියන්න සදාසිනික කරගන්න නෙමෙයි. මේක මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. දැන් ඔබ පුරුදු වෙලා තියෙන්නේ මගේ නෙවෙයි නම් මේක අනුන්ගේ කියලා හිතන්න. මේක මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. එහෙනම් කාගේද? දෙන්න බලන්න උත්තරේ. මගෙත් නොවේ නම් අනුන්ගෙත් නොවේ නම් මේක කාගේද? ඒ කියන්නේ අනුන්ගේ ස්වභාව ධර්ම කියන්නේ අන්ධයක් නේ. අන් කෙනෙක් හරි අන්ධයෙක් හරි ගැනෙනවා. මගෙත් නෙමේ අන් දෙයක් හෝ අන් කෙනෙක්ගෙත් නෙමේ. මේකට අයිති කියලා කියන්න එකකුත් නැහැ. ඒක ටිකක් ළඟින් යනවා. තව ඉස්සරහට යන්න පුළුවන් අපිට. මගේ කියන්න අනුගේ කියන්න කෙනෙක් නැහැ. තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. හා? ඔව් තවත් ඉස්සරහට යන්න පුළුවන්. තව යන්න පුළුවන්. කිසිවක්ම කිසිවක්ම නෙමෙයි. ඒ කියන්නේ මම හිතන විදිය, මම දකින විදිය. කියන්නේ කිසිවක්ම නෙමෙයි කියන කෙනාට තමයි මේක අයිති. ස්වභාවයට තමයි මේක අයිති. මගෙත් නෙමෙයි නම් අනුන්ගෙත් නෙමෙයි නම් අයිතිකාරයෙක් නෑ. තවත් කාටවත් අයිති නෑ. තව ඉස්සරහට යන්න පුළුවන්. අයිතිය තිබෙන්නේ වටිනාකමක් දෙන තුරු. තවත් අපිට පුළුවන් ඉස්සරහට යන්න. බලන්න කෙනෙකුත් නැහැ, බලන්න දෙයක්වත් නැහැ. තවත් ඉස්සරහට ගිය අයිතියක් කියලා දෙයක් නැහැ. හිස්. එතනින් එහාට ගියොත්, හිස් භවෙන් එහාට ගියොත්, දැන් ඔය අනිත් කියපු වචනත් ඔය හිස් කියන ගණේට ගණනවනේ. අයිතියක් නැහැ, මටත් අයිතියක් නැහැ, වෙන කෙනෙකුටත් අයිතියක් නැහැ, බලන්න කෙනෙකුත් නැහැ. ඔය ඔක්කොම ටික නිකන් හිස් හිස් කියන ගණේට වැටෙනවා. එතනින් එහාට ගියොත් දැන් මෙතන යනකො මේ හරි හරි අමාරුයි මේ බැම්ම කඩා ගන්න. මේ බැම්මෙන් එහාට යන හරි අමාරුයි. හිස් කියන ස්වභාවය නිකන් හැම වචනයකම මට තේරෙන්නේ නිකන්. මේ හිස් කියන බැම්ම කඩාගෙන ඉස්සරහට යන්න. හිස් කියන බැම්ම පොඩ්ඩක් කඩාගෙන ඉස්සරහට යන්න. විශ්වය. විශ්වයෙන් එහාට කවරක්ද පවතින්නේ? ශූන්‍යත්වයෙන් එහාට කවරක්ද පවතින්නේ? මතක තියාගන්න, විද්‍යාඥයෝ මේ වෙනකන් සොයාගෙන තියෙන විශ්වය, විශ්වයෙන් එහාට සොයාගෙන තියෙන බුදුවරු. ඒ කතාව කවුරුත් අහලා නැති වෙයි. මේ විශ්වයෙන් එහා ගවේෂණයක්. ලෝකයෙන් එහා නෙමෙයි, විශ්වයෙන් එහා. විශ්වය කියන්නේ අනන්ත එකක්. ඒක සීමා කරගන්න බෑ තාම තාරකා විද්‍යාඥයන්ට. විශ්වය කියන්නේ යම් ගවේෂණයකට ඇවිල්ලා තියෙනවා, යම් තත්වයකට. නමුත් ඔවුන් දැකපු විශ්වය මේ බොහෝ පොඩි, නොදැකපු විශ්වය තාමත් විශාලයි. මේ විශ්වයෙන් එහා දකින්න ඕන, ඔබ දකින්න ඕන. හිස් භවයේ ඉල්ලීලා වගේ මට තේරෙනවා. බොහෝ දෙනෙක් හිස් භවයේ ඉල්ලීලා ඉන්නවා වගේ. ඒගොල්ලන්ගේ ලෝකයේ එන්ඩ එක තමයි ශූන්‍යය කියන එක, හිස් කියන එක. දැන් ස්වභාවික ක්‍රියාවලියක් කියන තැනිනුත් එහාට ගියොත් එහෙම ඉතුරු වෙන්නේ හිස් බව. එතකොට හිස් භවයේ කියලා හැමතිස්සෙම මේගොල්ලෝ හැප්පෙනවා. එතන තමයි ඒගොල්ලන්ගේ එන්ඩ එක, අවසානය. එතන ගිහිල්ලා නතර වෙනවා. තාප්පේක වගේ හැප්පෙනවා. පාර එතනින් ඉවරයි. මොකද්ද හිස්? ආකාස සංඥායතනය කියලා කියනවා. ආකාශය වගේ කියන සංඥාවකට එනවා. අර ධානවලුනුත් යනවා, මේ දර්ශනේනුත් එනවා එතෙන්ට. විශ්වය වගේ ආකාස සංඥායතනය කියන්නේ මේ අහස වගේ කියන එක, විශ්වය වගේ කියන එකම තමයි ඒ. විශ්වය වගේ කියන තැන එතන හැප්පෙනවා ගිහිල්ලා. අර දැනුම වෙනුම තරගවලට ගියාම සමහර ඉතින් පොඩි ළමයි ගොළු ගැටව කොහමාර ඉතින් ටයිම් පාස් වෙන්න කලින් උත්තරේ දන්නේ නැහැ. මොකක් හරි නිකන් දමල ගහනවා එක. හරි ගියොත් හරියන්නේ, වැරදුනොත් වැරදිත්. ඉතින් වෙස්සිය කරුවා කියනවා වැරදි ඔබගේ උත්තරේ. උත්තරේ දැක තහවුරු කරගෙන ප්‍රත්‍යක්ෂව කියන්න ඕන. කවදාවත් මේ නොදැක අවබෝධ කර නොගෙන, තහවුරු කර නොගෙන ප්‍රකාශ නොකළ යුතුයි. මොකද හේතුව තමන්ගේ වචනවලට ලොකු වටිනකමක්, අගයක්, විශ්වාසයක්, බරක් තියෙන්න ඕන. තමන්ගේ වචන ලොකු අගයක්, රත්තරන් වගේ වෙන්න ඕන වචන. නිකම් නිකම් මේ පොල් කටු වගේ වෙන්න හොඳ නෑ. ඈ නිකම් නොවටිනා හිස් බෝතල් වගේ වෙන්න හොඳ නෑ. තමන්ගේ වචන රත්තරන් වගේ වෙන්න ඕන. කියන ගොඩක් අයගේ වචන රත්තරන් හැමෝටම කර කියන්නේ තව තවත් ඒකේ වටිනකම වචන මැණික් වාගේ වෙන්න. වචන රත්තරන් වාගේ කරගන්න, මැණික් වාගේ කරගන්න. ඒකේ අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නවනේ නේ? කතා නොකර ඉන්නපයි කියන එකත් නෙමෙයි, කතා කරන්න ඕන. නමුත් අපි නොවටිනා වචන 1000ක් කතා කරනවට වැඩිය වටිනා එක වචනයකින් අපි වෙනස් කරනවා. අපේ අයගේ විදර්ශනාව තියෙන්නේ බොහොම පොඩි වෙලාවයි. උපරිම විනාඩි 2යි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරලා ඊට පස්සේ තේරෙන්නේ නැහැ නේ කියන තැනට එනවා. අපේ කවුරු හරි ගොඩක් කොළුවත් ඉන්න ගෙවල්වල පුතේ ආව කාමරේ අර ආක තියෙන අර අර අඬුව තියෙනවද බලපන් කියලා කිව්වම කාමරේ ටේබල් බැලුව දෙපැත්තට නෑ තාත්තේ කියලා කියනවා. එහෙම කොළු ගැටව ඉන්නවා. ඒ කියන්නේ බොහොම චුට්ටයි බැලුවා නෑ. හරි ලේසියිනේ කියලා කියනවා. දැන් අපිත් ඒ වගේ වෙනව නේද? ආධ්‍යාත්මේ හරි කරුණක හරි පොඩ්ඩක් උපරිම විනාඩි දෙකයි විදර්ශනාව පොඩ්ඩක් කරනවා කරලා ඥා තේරෙන්නේ මේ ඇත්තන්න තාරකා විද්‍යාව වගේ තාක්ෂණයක් දුන්නා නම් එහෙම ඥා මොකුත් නැහැ ඔතනින් එහානේ ඔය ටික තියෙන ටික තමයි තියෙන්නේ ඔයිට යන්නේ ඔච්චරයි තියෙන්නේ ඒ නිසා ඔය ඔය මට්ටමට බැලුවාම හොඳට බෑ ඇති දැන් තාරකා විද්‍යාඥයෝ හොයාගත්ත දුරට යන්න අවුරුදු බිලියන ට්‍රිලියන ගානක් යනවා යන්න ඒත් බෑ යන්න බැරි දුර අහලා දෙනවා අපේ ඉන්න අයට කිව්වනම් එමේ ඔච්චර හොයලා මොකෝ යන්නේ කන්නේ ඔන්නක හොයන්න නැතුව හිටපන් මේ ටිය ටික ඇති අපිට මොකෝ පායන ඉර හොඳටම ඇති යන්න බෑ මොන විදිහේ කරා මහ පෘථිවිය විනාශ වෙනකන් යන්න දුර හොයාගෙන තියෙනවා ඒකම මේවා අලු වෙලා යනකන් හොයාගෙන තියෙනවා යන්න බෑ ඒ ඒ තරම් දුර ඒ කියන්නේ අර වීරිය මද වෙනවා යංගේසි දුරකට ගිහිල්ලා දැන් බලන්න පොඩි ආකාශ කරලක් දැම්මහම පොඩි දුරයි මේ උඩකට ගිහිල්ලා ටොංගල පුපුරනවා ඒකේ තියෙන ශක්තිය ඉවර වෙච්ච ගමන් එතනින් ඉවරයි. නමුත් පින්නතුනේ මේක එහෙම පොඩි ආකාශ කරල වගේ ශක්තියක් නෙමෙයි ඔබ ජනනය කරන්න ඕන පින්නතුනේ හඳට යවන්න පුළුවන් රොකට් එකක් ගන්නට. වෙනත් ග්‍රහලෝකයක් අතරට යන්න තියෙන රොකට් එකක් ගන්න තමා තුල වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ ශක්තිය තියෙන්න ඕන. ඉන්ධන තියෙන්න ඕන. ඒ කියන්නේ විදර්ශනාව ඔබ විනාඩි දෙකකට නෙමෙයි සීමා කරන්න ඕන. ඔබට එහි පිළිතුර අරුත පූර්ණව ලැබෙන තුරුම. තේරුණානේ? ඒ විදර්ශනාව තියෙන්න ඕන ඒ පිළිතුර ලැබෙන තුරුම. ඒක මගදී ඉවර වෙන්න බෑ ඉන්දර. මේ හිතන මිනිස්සෙක්ම තමයි චින්තාමය ප්‍රඥාව වඩන මිනිස්සෙක්ම තමයි නිවන් දකින්නේ. ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ දැක්ක 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 කියලා එක එක අවබෝධ අවස්ථාවන් මතක් කරනවා. මේ සමහර අයගේ ධර්මයේ දැකීම කියන එක මේ මහා ලොකු දැකීම වගේ හිටියට නිකන් සත්වේ පුජ්‍යලයක් මෙතන නැහැ කියලා හැඟීමක් පහළ වෙනවා. ඕක තමයි ධර්මයේ දැකීම. ඒ කියන්නේ අදහසක් පහළ වෙනවා. ඒක හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහලා මේතර සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා හැඟීමකින් කෙනෙක් කාලයක් හිටියා. කාලයක් ඉඳලා මම කිව්වා ඔතන ඔය තියෙන හැඟීමක් සංකල්පයක් තියෙන්නේ ඔතනින් එහාට සද්ධර්මය ප්‍රගුණ කරන්න ඕන ඔය දැක්මක් තියෙන්නේ ඔය දැක්ම තුල පූර්ණත්වයක් නැහැ Tamanට අර දුක් වේදනාවන්ගෙන් පූර්ණ ලෙස නිදහස් වීමක් නැහැ තාම ඔතනිනුත් අවබෝධයෙන් මුළු ඇඟෙන්ම සක්කාය දිට්ඨික ශක්තිය පළවා හරින්න ඕන කියලා. ඒ කිව්වත් ඒක පිළිගත්තේ නැහැ. නමුත් එහෙම කාලයක් ඉඳලා අනුශාසනාවෙන් ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ තේරුණා අනේ ස්වාමීන් වහන්සේ මං ඉස්සෙල්ලා ඉඳලා තියෙන පූර්ණ අවබෝධය නෙමෙයි මට ළඟදි තමයි පාළ වුණේ පූර්ණ අවබෝධය. මුලින්ම දැක්මෙන් ඒකත් හරි සතුටුයි. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන කියලා හොම ගොඩ නැගෙනවා. ඒ සම්මුතියෙන් කාරණේ තේරුම් ගත්තාම මම රහත් වුණා කියලා කෑ ගහනවා. ඒ සම්මුති කාරණේ දැකලා පරමාර්ථයට පත් වෙච්ච ගම බුදු වුණා කියලා කෑ ගහනවා. ඒවා බොහොම ක්‍රමානුකූලව පුරුදු වෙන අයට දැන් නිර්වාණය සමාධිය නිර්වාණ සමාධිය නිරෝධ සමාධිය දියුණු කරගන්න සමාපatti ලක්ෂණ දියුණු කරගන්න දෙන්න කොච්චර අමාරුද? බොහොම සංයමයෙන් මේක පුරුදු පුහුණු කරගන්න ඕන දෙයක්. දැන් සමහර අය උත්සාහ කරනවා මේ ලබන භවය ලබන ආත්මය නැති කරගන්න. ඒ අයට කවදාවත් නිවන් දකින්න බෑ. ඇයි හේතුව? ඒ ඇත්තන්ට මේ විභව තණ්හාවක් තියෙනවා මට භවයක් එපා කියන. ලබනාත්මි නැති කරගන්න මහන්සි වෙන අයද නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකේ අදහස් වෙනවා මෙතන ආත්මයක් තියෙනවා කියලා යා පිළිගැනීමක් තියෙන නිසා. මෙතන ආත්මයක් තියෙනවා කියලා පිළිගැනීමක් තියෙන තාක්කල් එයාට ලබනාත්මයක් ඕනේ නැහැ කියලා හිතෙනවා. මට ලබනාත්මයක් ඕනේ නැහැ කියලා හිතන එකත් නෙමෙයි වැදගත් වෙන්නේ. ලබනාත්මයක් මට ඕන ස්තුසිත දිව්‍ය ලෝකයේදී බණ අහලා හරි ලේසි බණ අහලා බිමුත නිවන් දකින්නේ. එහි බණ කියන දෙවිවරු ඉන්නවා යන්න එහි කියලා පුදුම මුලාවකට දාන්නේ අපරාධේ. උන්වහන්සේට මම පොට පෑගිලා මොනව හරි නරක සිද්ධියක් වෙලා තියෙනවා මොකක් කර නැත්තම් ඕව දේවල් කියන්නේ සමාලෙ. ඒකක්වත් සාන්දීප්තික කරන්න පුළුවන්ද? ඒ කියන දේවල් ඒකක්වත් සාන්දීප්තික සාසනයට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දෙයියෙක් ගෙන්නන්න පුළුවන්ද මෙහාට දැකපු එක්කෙනෙක් වෙන්න දැකපු එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ නියෝජිතයෙක් මෙයා ආදර්ශයට ගන්න කියලාවත් පෙන්වන්න බෑ. ඒක මහා මුලාවක්. සාන්දීප්තික සාසනයක් නෙමෙයි, ඒහිපස්සික සාසනයක් නෙමෙයි මේ දිව්‍ය ලෝකේ කියලා නිවන් දක්කන්න දැම්මොත්. ඒක මහා මුලාවක්. සම්බුද්ධ ශාසනයේ මගහැරීම ඒක මහා පාපයක්. ඒක ටිකක් බරපතල වුණොත් ඒක අපාගාමී පාපයක් බවට පත් වෙනවා. නිරේගාමී පාපයක් බවට පත් වෙන. ඊට වැඩිය හොඳයි මොකක්වත් බණක් කියන්නේ නැතුව උන්වහන්සේලා නිවැරදිවම බණ භාවනා කරගෙන පාඩුවේ දානවලදලා හිටියනම් කටින්නම් නමෝ බුද්ධාය කියලා කියනෝ ලේ වුණාට හඳුරන්නේ දානෙට කුකුල් මස් කිලෝ 20ක් විතර වුණලු. දැන් මේක රාය මහත්තයෙක් හඳුරන්නේ කටින්නම් නමෝ බුද්ධාය කියාගෙනලු ඉන්නේ. ඕකුන්ට දානයක් දෙන්න ගියාම කුකුල් මස්ම කිලෝ 20ක් ගියායි කිව්වා අපිට. අපි කන්න බලනකොට එක කුකුල් කට්ටක් තිබුණේ නැහැ කිව්වා. ඒ කියන්නේ හාමුදුරුවෝ ඔක්කොම කාලා. ඒ දින දායකයෙක් කියමු ගතා මම මේ කියන්නේ. හරි? හාමුදුරුවනේ අපි කන්න බැලුවා මේ කුකුල් කට්ටක්. තිබුණේ නෑ කිව්ව එකක්වත්. ඉස්සරම දීලා කිව්වා වැඩේ. මිනිහක් කෑදර මිනිහේ බල්ලකොට දීපු දානෙනුත් ඉතුරු කන්න බල්ල තියෙනවා. කීප මනුස්සයා. ඒ නිසා මේ රඟපාන ලෝකේ වැඩන්නේ නෑ පින්නතුනේ. රඟපාන සිල්වත්කම් වැඩන්නේ නෑ. රඟපාන ඇවිදිලි වැඩන්නේ නෑ. ඒවා එක කරන්න පුළුවන්. ඒ වාර ෂූට් කරනවා වගේ කරන්න පුළුවන්. ඒවා දාලා නැහැ. ඒවයින් මනින්න එපා සිල්වත්කම්. අඳින ඇඳුමෙන් මනින්න එපා. හිස බාල හිටියා, හිස වවල හිටියා, රැවුල වවල හිටියා, කොණ්ඩේ වවල හිටියා, වෙන ආගමක වෙන සංස්කෘතියක හිටියා කියලා බලන්න එපා. දර්ශනේ දිහා බලන්න, ආධ්‍යාත්මික ගැඹුරු නුවණකින් බලන්න. අපේ මිනිස්සු එහෙම බලන්නේ නැති නිසා පූජකයෝ මුලා කරනවා මේ මිනිස්සු. එහෙම ගැඹුරකින් නුවණින් බලන්නේ නැති නිසා දේශපාලකයෝ මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධියට නිගා දෙන විදිය මුලා කිරීම කරනවා. මම බලාගෙන ඉදි මට හිතනවා මේ රටේ ඉන්න මිනිස්සුගේ බුද්ධියට නිගා දෙන විදියට මේ කතා කරන මේ මිනිස්සු. ඒකට හේතුව ඔබේ තරම දැනගත්ත නිසා පූජකයෝ. ඔබේ කියලා කියන්නේ මෙතන ඉන්න පිරිස නෙමෙයි. තව මේක අහගෙන ඉන්න මේ සමාජයේ සියලු දෙනාටම කියන්නේ. ඔබේ තරම දැනගත්ත නිසා තමයි දේශපාලකයා ඔබට බොරු කියන්නේ. පූජකයා ඔබව මුලා කරන්නේ. ඔබ විචක්ෂණ නොවූ නිසා. විමසා නොබලන නිසා තමයි. ඔබව රවට්ටන්න පුළුවන් නිසා තමයි උන් රවට්ටන්නේ. නිසා ඔබ මොනම දෙයකටවත් රවට්ටන්න බැරි මිනිස්සෙක් වෙන්න ඕන. يعني ඔබේ පාත් එක ඔබේ මාර්ගයේ ඔබ තේරුම් අරගෙන ඔබට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මහා සම්පත මහ මොලේ ඔබට හම්බ වෙලා තියෙනවා. නිර්වාණයේ අවබෝධය තුළ පුජ්‍යලයා නිර්නාමික වෙනවා. නිර්වාණ අවබෝධය තුළ පුජ්‍යලයා නිර්නාමික වෙනවා. එතකොට පළවෙනි නිර්නාමිකයා කවුද? මේ බුද්ධ ශාසනයේ කොණ්ඩඤ්ඤ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කිව්වේ අන්නේ. එතකොට එතන ඉඳලා මේ ශාසනයේ පාත්තුණු හැම උත්තමෙක්ම නිර්නාමික වුණා. මම ඉතින් හැමදැනම කිව්වේ නෑ දැන්. මෙයා නිර්නාමිකයි කියලා. ඒ නිර්නාමික වීමෙන්ම තමයි හැම කෙනෙක්ම සද්ධර්මයට පිවිසෙන්නේ. නිර්නාමික වෙන්න ඕන. ඔබ සියලු දෙනා නිර්නාමික විය යුතුයි. දැන් ඔබේ සියලුම නම් ටික මම කියනවා මෙතන ගෙනල්ලා තියන්න. සම්පූර්ණයෙන්ම අයිතියෙන් ගලවලා වාසගමත් එක්කම ඉංග්‍රීසි අකුරුත් එක්ක ඔක්කොමත් එක්ක මෙතනින් ගෙනල්ලා තියන්න. හරි. සැල තියන්නකෝ බලන්න. මේ උපකල්පනයක් කළවත් බලන්න පොඩ්ඩක් මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. සියලු දෙනා මෙතන වාදිනියක් තියෙනවා. මේ වාදිනියට ගහලා තියන්න නම් ඊට පස්සේ තමයි මම ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන්. තිබ්බට පස්සේ දැන් තිබ්බද? තිබ්බ කියලා හිතා ගන්නකෝ. ආයි පොඩ්ඩක් බලන්න නම් තියාගෙන ඉන්නවද කියලා තාම. තමන්ගේ සම්පූර්ණ නම කියවෙලා කල්පනා කරලා ඒක සම්පූර්ණ අයිතියෙම උපැන්න දහතිකේත් එක අයිතියෙම මෙතනින් ගණන්ලා තියන්න. අයි ගන්න බෑ. මේක හැබැයි මනසින් ගන්න සොස් දාලා ඇදලා ගන්නත් ඉඩ තියෙනවා. ඇදලා ගන්න බෑ මෙතන තියන්න. හරි. ඒක අපි ලොක් කරලා වහලා තිබ්බා. තාම බලන් දැන් තියෙනවද කියලා අයිති. දැල්ලන්නේ නෑ වගේ ආයි ඇවිල්ලා ආඳුරනේ ආයි තියෙනවා විතර නම තියෙනවා. එහෙනම් ඉතින් ආයි ගෙනල්ලා දාන්නකෝ. මට හරියටම ඕන ඔබ නම මෙතෙන්ට දාපු කෙනෙක් වෙන්න ඊළඟ වචන කියන්න. එහෙම නැත්නම් නම දැම්මේ නැත්නම් ඊළඟ වචනේ ඔබට තේරෙන්නේ නැහැ. මම දේශනා කරනවා හැබැයි තේරෙන්නේ නැතු වෙයි. ආයිත් ඔන්න ලොක් එක අරලා ඔන්න මේ වාදනේ අරලා තියෙන්නේ. වැරදිලා හරි ආයි ඇවිල්ලා තියෙනවා නේ ආයි කියලාද? හරිද? හරි දැම්මට පස්සේ. දැන් ඔබට කුමන නාමයකින් ආමන්ත්‍රණය කළොත්ද ඔබ සංවේදී වෙන්නේ? ඒ කියන්නේ හැරිලා බලන්න. යදාස, සෝමදාස, එවත්තන් සීලවති, කුසුමාවති, මොකක් හරි වෙලා තියෙන කාන්තානම් තියෙන්නේ, ඔය මොනවා හරි නමකින්. දැන් මොන නමකින් ඔබව ආමන්ත්‍රණය කරද්දිද්ද ඔබ හැරිලා බලන්නේ? දැන් මේ දහමක් කියලා දෙන්නේ මෝහනය කරනවා නෙමෙයි. දහමක් කියලා දෙන්නේ. මේක හරි අමාරු ගැඹුරු දහමක් නිසා ඔය වගේ විවිධ නිදර්ශන ගෙනල්ලා පෙන්නමින් කියලා දෙන්න. දැන් මොකද හැරලා බලන්න. හැරලා බලන්න නම් තියෙනවද? බෑ, විදියක් නෑ. හැබැයි නම තිබුණොත් නම ඇත්තටම මෙතෙන්ද දාලා නැත්නම් පියදාස, පියදාස කියනකොට පියදාස හැරිලා. මම දැකලා තියෙන පින්නතුනේ Tamanට අදාළම නැති දෙයකට කවුරු හරි කෙනෙක් මොනවා හරි කියනකොට කිසිම කම්පනයක් නැහැ. දවසක් මේ දේශනා ගැන මිනිස්සෙක් මට ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන බැනගෙන ගියා. මං හොඳට අහගෙන හිටියා. හරියට නිකන් ඇඩ්‍රස් නැති ලියුමක් වගේ. මට ඒ සියල්ලම තේරුනේ ඇඩ්‍රස් නැති ලියුමක් වගේ. දැන් උඩ නම සඳහන් කරන්න දු මොකක් හරි ලොකු කීමක් ටිකක් කියපු ලියුම් කෑල්ලක් හම්බ වුණාට ඕකේ මොන තරම් අසභ්‍ය දේවල් ලියලා තිබ්බත් බැනලා තිබ්බත් ඒ ගැන සංවේදීතාවයක් අපිට හට වෙන්නේ නැහනේ. ඉතින් මෙතන මේ තමන්ගේ නමටත් නැත්තම් තමන්ගේ නාමික ස්වරූපයකින් තමන් පෙනී හිටින්නෙත් නැත්තම් මම දෘෂ්ටියක් දේශනා කරන්නේ නැත්තම් මම විකෘතියක් කරන්නේත් නැත්තම් මට අදාළ එකක් නෙමෙයිනේ. ඔහු යගත්ත දෘෂ්ටියකට ඔහු දොස් කියන්නේ. ඉතින් ඒ මනුස්සයට කියන්න ඕන දේවල් කියනකන් ඉඳලා මම ඉතින් මගේ පාඩුවේ තිබ්බා. මගේ නමට ආපු ලියුමක් නෙමෙයි ඒක. ආයිතික දවසකින් ඒ මනුස්සයම කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අර මං කලින් දවසක් කතා කරේ ඔව් අර ටිකක් සැරට බණක් අහලා ඔව් නිකන් මට එදා ඉඳලා නිකන් කන්න බෑ වාගේ නින්ද යන්නෙත් නෑ වගේ කිව්වා. හා නිකන් මේ එදා මං ඒ කතා කරපු විදිය නිකන් මට වැරදි වගේ හැඟෙනවා කියන කිව්වා. මේ සමාවෙන්න කිව්වා. මං කොහෙද සමාව දීමක් සමාව ගැනීමක් මේ බුද්ධ ශාසනයේ වෙනම නැහැ. තමා එවැනි දේවල් ආයි නොකරන බවට සිත පිරිසුදු කරලා අදිෂ්ඨාන කරගන්න. එතකොට ඔබට සමාව ලැබෙනවා කියලා කිව්වා. නැත්තම් මේ යකු සමා වෙන්න ගියේ හැමතිස්සෙම ඕව කරොත් එහෙම. ඒකයි බුදුහාමුදුරුවෝ ওই විදිහට දේශනා කරලා දෙන්නේ. ඈ මනුෂ්‍යයන්ගේ සිටිවිලි වල හරි ඝන බවක් තියෙනවා. මොනෝදෝ ඉලක්කයන් ටිකක් මොකද්ද මමත්වයක් මුල් කරගෙන මිනිස්සු අපේක්ෂා සහිතව මේ ලෝකේ නිමක් හොයන්නට දුවනවා. ඒ තුල මමෙක් හැටියට දුවන්න හදන මේ නිවන් දකින්න එකත් මමෙක් හැටියට දුවන්න හදනවා. නාමික පුජ්‍යලේ කැටියට මමෙක් කැටියට නිවන් දකින්න හදන නිසා තමයි නිවන ප්‍රමාද. මමෙක් නොවීමෙන්ම තමයි ඔබට නිවන පෑදෙන්නේ. සාකච්ඡාවට යොමු වෙන්න මමෙක් නොවි, හිතන්න යොමු වෙන්න මමෙක් නොවි, ඇවිදෙන්න මමෙක් නොවි, වාඩි වෙලා ඉන්න මමෙක් නොවි, වැතිරිලා ඉන්න මමෙක් නොවි, හිතන්න මමෙක් නොවි, මෙනෙහි කරන්න මමෙක් නොවි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මමෙක් නොවෙන්නේ කොහොමද? දැන් ඒක පැහැදිලි කරලා දෙන්න ඕනද? මම කලින් පැහැදිලි කරපු දේවල් අතර තියෙන එකක් මම ආයෙ කෙනාලා පැහැදිලි කරලා දෙන්න. බස් එකේ යන විදිය, කෝච්චියේ යන විදිය. දැන් කෝච්චිය යන්නේ කොහොමද? අප්පච්චී මේ මල කරච්චලේ මොකට නැග්ගද කියලා ලංකාවේ කෝච්චියේ නැග්ගාම ගන්ධස්කාරේ බෑ අයියෝ, මේ කෝච්චියෙන් කොයි වෙලාවේ බහිනවද කියලා ජාන්තන් දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ආවා කියන විදියට ගැස්සාම ඒකෝ කියලා මම දන්නේ මයි යන විදිය නේද? හරි, අපිරිසුදුයිනේ, අල්ලන්නවත් තැනක් බෑනේ, පිරිසුදු කරන්නේ. මොන තරම් අත්හැරීමකින්ද යන්නේ කෝච්චිය ඇතුලේ. අනිත් එක සද්දේ, යකඩ ගොඩේ කඩබුඩුස් කියන්නේ නිදහසක් නෑ. ඒ සද්ද නිසා මේකෙන් කොයි වෙලාවෙ මං අයින් වෙනවද කියලා කල්පනා කර කර ඉන්නේ. ඉතින් පිනසොනේ ඒ වගේ මේ චින්තන උපාදානයක් නැහැ. චින්තන උපාදානයක් නැහැ. ලෝකේ තේරුම් ගත්තට පස්සේ මේ ලෝකේ කිසි දෙයක් එක්ක සටන් කරන්න හම්බෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. දැන් ඔබ කවුරු හරි පාරේ යද්දී ඔබට කවුරු හරි පිස්සෙක් බයිනෝ. ඔයගොල්ලෝ දන්නව, හොඳටම දන්නව අර අල්ලපු ගෙදර ඉන්න පිස්සා. ඒයි කොයිද යන්නේ වැඳිරි කියලා අහනවා. ඇල්ලන්නේ මේ අනිත් එක්ක නම් තරහ වෙනවා. මෙයා කියනවා නෑ නෑ අපේ ගෙදර ළඟ ඉන්න ඒ පිස්සු මිනිස්සයා, ඔය මිනිස්සයා හැමෝට වැඳිරි කියලා කියන්නේ, වඳුරා කියලා කියන්නේ, එයාගේ හැටි ඔය ගණන් ගන්න එපා. හැබැයි පිස්සු නැති එකෙක් අහනවා ඒ වැඳිරි කොයිද යන්නේ, ඒ වඳුරා කොයිද යන්නේ. එනද මෙල නමක් හරි කියලා කියන බූරුව හරි මේ කියලා කියන එක තරහ යනවා. මොකද පිස්සු නෑනේ උඩ එකයි. පිස්ස කිව්වනම් ඔව් තරහ යන්නේ. පිස්සු නැති එක කිව්වනම් අන්තරහ යනවා. ඉදි රහතන් වහන්සේලා ඔක තේරුම් ගත්තේ කොහොමද? පුතංජනේ ඔක්කොටම පිස්සු කියලා. එච්චරයි. හදන් වහන්සේලා දකින්නේ මේ බුදුන් සත්වයේ ඔක්කොටම පිස්සු. ඒ කියන්නේ නිකම්ම නිකන් පිස්සුනේ. පිස්සෙක් කියන ඒවා ගණන් ගන්නෑ. පිස්සෙක් කියන ඒවට තැවෙන්නේ. මම කිව්වා මතක් වෙනවා අපේ ගම් පළාතේ හිටියා මේ දත් ටිකත් එහෙම වෙච්ච කොණ්ඩේ කඩාගත්ත මේ ලොකු මහත පිස්සු ගෑනු කෙනෙක්. يعني ගොඩක් වයසත් නැහැ, අවුරුදු 20-30 ගානක විතර. මහතයි පිස්සු ගෑනු කෙනෙක්. පිරිමි කෙනෙක් එහෙම දැක්කාම අයියා ඕම ඉන්න කියලා වතෙන් දුවනවා. අංකල්ලා හරි විශ්වාරි ඉතින් කොල්ල දුවනවා. එනකොට පණින්නෙත් නිකන් ගහපල්ලේ ඉඳලා, එහෙම නැත්නම් කැලේ වගේ අස්සක ඉඳලා තමයි පණින් බැන්න ගමන් බය වෙනවා. පවිච්ච ගමන් දුවනවා. ඊට පිස්සු කියලා දැනගත්තට පස්සේ මිනිස්සු බේරලා යනවා. ඉතින් මොකොත් නැහැ. ඉතින් මනුස්සයට පිස්සු. ඉතින් තමන්ගේ පිස්සු වෙනොත් තමන්ට නිදහස් වෙන්න ඉස්සෙල්ලා තමන් තේරුම් ගන්න ඕන මට පිස්සුවක් තියෙනවද? මොන වගේ පිස්සුවක්ද තියෙන්නේ? දේපල ගැන පිස්සු තියෙන අය ඉන්නවා. ඈ මහත්තුරු ගැන පිරිමින් ගැන පිස්සු තියෙන අය ඉන්නවා. නෝනල ගැන ගෑනු ගැන පිස්සු තියෙන අය ඉන්නවා. ඊට පස්සේ බලය නිලය වගේ දේවල් වල පිස්සු තියෙන අය ඉන්නවා. සමහර අයගේ පිස්සු අඩුවෙන් තියෙන, සමහර අයගේ වැඩියෙන් තියෙන. වැඩියෙන් තියෙන අයගේ ප්‍රකටව පේනවා, අඩුවෙන් තියෙන අයගේ එච්චර ප්‍රකටව පේන්නේ නැහැ. නමුත් හැමෝටම ওই පිස්සුවේ අනුශේෂ තියෙනවා. නැද්ද? බලන්න ඔබට තියෙන පිස්සුව මොකද්ද කියලා. පිස්සුවක් තියෙනවද නැද්ද කියලා බලන්නකෝ. මම කියන්නේ නැහැ පිස්සු තියෙනවා කියලා. හැමෝටම තියෙනවද නැද්ද කියලා බලන්න ඔබ තුලම. මට මොනවාගේ පිස්සුවද තියෙන්නේ? සල්ලි පිස්සුවද තියෙන්නේ? ඈ පිරිමි පිස්සුවද තියෙන්නේ? ගෑනු පිස්සුවද තියෙන්නේ? ඈ බලය නිලය පිළිබඳව පිස්සුවද තියෙන්නේ කියලා බලන්න. දැන් සමහර අංකල්ලා ඉන්නෝ වයසට ගියත් ගෑනු පිස්සුව ගිහිල්ලා නැහැ. අපච්චි ඔය සමහර අය කියනවා මේ තරුණ කොල්ලොන්ට වඩා හපන්ලු අංකල්ලාගෙන් බේරිලා ඉන්නේ. හරි අමාරුයි. බස් එක ගියත් හරි කරදර වෙන්නේ අංකල්ලාගෙන්. ඒකට හේතුව මම දවසක් අංකල් කෙනකින් අහලම දැනගත්තා. හාමුදුරුවනේ ශරීරය වයසට ගියාට හිත වයසට යන්නේ නැහැ කිව්වා. ඒකෙන් තමයි මම දැනගත්තේ මේ මිනිස්යාගේ මේ හිත තමයි හදන්න ඕන කියන එක. මේක මම කුඩා කාලෙම තේරුම් ගත්ත දෙයක්. ශරීරය වයසට ගියාට හිත වයසට යන්නේ නැහැ කිව්වා. එතකොට වයසට අපි තියෙනවනේ ඥාන වෘද්ධ වයෝ වෘද්ධ. වයෝ වෘද්ධ කියන්නේ එකක්, ඥාන වෘද්ධ කියන්නේ තව එකක්. සීල වෘද්ධ, ගුණ වෘද්ධ කියන්නේ එකක්. එතකොට වයසට යනවනම් එයා ශරීරයෙන් තරුණ වුණත් ඕ ඥාන වෘද්ධ වෙනවා, ගුණ වෘද්ධ වෙනවා. මේ ශරීරය පස්සයක් නැතුව. මේ අසංකාරික නිර්වාණ ධාතුව පින්නතුනේ මේ ලෝකයේ විවර කරපු ඒ බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨද, මොන තරම් උදාරද. ඒ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුටම විතරයි පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ වනසේක කියන යථාවබෝධය පහළ වෙන්නේ. අනිත් ඔක්කෝම අරහන් වනසේක, අරහන් වනසේක කියලා කියනෝ මොන අරහන්වත් දන්නේ. විද්‍යා චරණ වෙනසේක වනසේක කියන මොකද්ද විද්‍යාව චරණේ දන්නේ නෑ. පව් පද පරමය කියන්නේ වචන පද විතරක් සජ්ජායනා කරමින් කවි තාල විතරක් අනුගමනය කරමින් ජීවත් වෙනවා. වැඩක් නැහැ. සෝභනේ විතරයි. මොකක්වත් නැති එකේ ඒක හරි හොඳයි. දැන් මොකක්වත් නැති සමාජයකට ඒක හොඳයි. නැත්තම් මිනිසු අන්තසරණයි. මොකක්වත් නැති එකේ ඒක හොඳයි. ඔබට අසංකාරික සුවයක් ලැබිලා තියෙනවද? ජීවිතේ එක දවසක් හරි අසංකාරික සුවයක්. මොකද අසංකාරික සුවය කියන්නේ? ඔබට මොනවා හරි දෙයක් දැනෙන්නේ කවුරුන් හෝ නිසා, කවරක් හෝ නිසා කෙටියෙන් කිව්වේ. එහෙම නැත්නම් දරුවා නිසා, බින්දා නිසා, එහෙම නැත්නම් මුදල් නිසා, දේපල නිසා, වස්තුව නිසා, ඔය වගේ කියමුකෝ අපි. කවුරුන් හෝ කවරක් හෝ නිසා දැනෙන සුවය අපිට කියන්නේ සංකාර සුවයක්. අසංකාරික සුවයක් දැනලා තියෙනවද, විඳලා තියෙනවද? මේ අසංකාරික සුවේ යන මාවතට මුලින්ම ඇතුල් වෙන්නට අකමැති වෙන්න හේතුව මේක මහා ශූන්‍ය මාවතක් වගේ පේනව මුලින්ම. අපි කැමති නැන්නේ නිකන් පාළු පාරක යන්න, නිකන් හොල්මන් පාරක යන්න කැමති නැහැ. මුලින්ම පින්නතුනේ මේ අසංකාරික මාර්ගයට අවධානය යොමු වෙනකොට පුතජන භවින් මිදිලා එක පාරටම දැනෙන්නේ මහා පාළු ශූන්‍ය පහරක් වගේ පේන පටන් ගන්නවා. ඒක නිසා බය වෙනවා. ඇයි බය වෙන්නේ? බය වෙන්නේ ඉතින් ප්‍රධාන දේ තමයි ආත්ම සෙනෙහය. ඇත්ත සූදානන්ද අපි අර ඒ කාරණයක් තියෙනවා. ඒ ආරන්නේ කැලේමද යන්න ඕන කිලෝමීටර් දෙකක් විතර මේ රක්ෂිත කලාවක ඒකේ තියෙන ගල් ගුහාව. මං කැමති හැමෝම එක රැයකට හැමෝම එක්කෙනෙක් තනියෙන් ඒ ගල් ගුහාවට යන්න කියනවා. ගිහිල්ලා එක රැයක් තනියෙන් ඉඳලා එන්න ඕන. ලයිට් නෑ, වතුර මුකුත් නෑ, කෑන් එක වතුර ටිකක් අරන් ගිහිල්ලා ලාම්පුව පත්තු කරගෙන ඉන්න ඕන. දොරවල් එහෙම නෑ තියෙන්නේ, මේ ඉටිකොළ එහෙම ගහලා තියෙන්නේ දොරට. ජනෙල් වලට ඉටිකොළ ගහලා තියෙන්නේ. සාමාන්‍ය කොටියෙක් වුණත් පයින් ගුණා ඉටිකොළේ කඩන් පයින්නත් පුළුවන් කොටි උඩ. මේ ඒ ආරන්නේ ඒකේ එක රැයක් ගත කරලා ඉන්න පුළුවන්ද ඔබට තනියෙන්? කොබලන්නේ පුළුවන් අය අතුස්ස අයි මහත්යට පුළුවන්, මාතුරුන් දෙදී ගෝම පුළුවන්, කොටියේ පිට උඩ තියලාවත් ඉන්නවා නෝනලාට පුළුවන්ද? පුළුවන් නෝනලා තියෙනවා නේ, මේ ඉස්සරහා ඉන්න ඉස්සල්ලා කිව්වා නෝන. දොස්තර නෝනටත් පුළුවන්. නිර්වින්දන එන්නත් දෙක තුනක් අරන් ගියන කොටියේ පැටන නිර්වින්දන එන්න තිබ්බා. වරකු ආවොත් එහෙම මම මේකෙන් එකක් අයින්නවා කියලා නේද? නම් නිකන් උපකල්පනය කරලා බලන්න. හදවතින්ම මට ඇත්තෙම පුළුවන් දෙයක. දැන් ওই වගේ තමයි කරේ අර රහතන් වහන්සේ කෙනෙක් කියලා රැවටිලා හිටියා එක්දෙනෙක්. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් කරේ ඔය රහත් නෙමෙයි කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ උපකල්පනය කරා මේක පේන්නම සැලස්සුව දැන් හස්ති රාජේ මවල පෙන්නුව කියලා කිය ධර්මයේ සඳහන් වෙලා තියෙන හස්ති රාජේ කොඬවැල මේ මේ කටේ ගහගෙන ලෝම පුප්පගෙන නැට්ට කෙලින් කරගෙන එනවා වේගෙන් ඔබ දිහාට. මොකද දැනින්නේ කියන්නේ ඔබ? ඒ හාමුදුරන්ට දැනෙච්ච හැඟීම කියලා කිව්වොත් උන්වහන්සේ ඒක මවලම කියපු නිසා පැනලා දිවවලු උන් හිටි තැනින්. ඊට පස්සේ කිව්වලු මේ දැන් මනෝභාවයක් නෙවෙන්නේ, හැබැයි කෙනෙකුත් නෙමෙයි. එතකොට එකක් මනෝමය දෙයට යරවටුණා, අනිත් එක අලියට බය වුණා. තරලදී ඊට පස්සේ කිව්වලු දැන් තේරුණානේ ඔබ රහත් නෙමෙයි. ඇත්තට අලිය කවුද දුවන එක වෙනම කතාවක්. නික අතපය වඩා ගන්න පුළුවන් පාගෝ අනිත් කියලා. එතන මනෝභාවයට හැවටිලා ඊට පස්සේ කිව්ව රහත් නෙමෙයි කියලා. ඊට පස්සේ අඳුම තරමේ ආධ්‍යාත්මික සැබෑ බලයක් තියෙනවද ඒ වගේ තැනක ගත කරලා. ඉතින් අපි ගත කරලා තියෙනවා, අපි ඉඳලා තියෙනවා. මම ඔය එරත්තන ඔය පාරේ තියෙන සිරිපාදේ ගොඩක් භාගයක් විතර ගියාම මේ තිබුණු ආරණ්‍යයක් තිබුණා. අයිති සිරිපාදේ ගිහිල්ලා එන දවසක ඔය ආරණ්‍ය හොයාගෙන ගිහිල්ලා මම ඉතින් වැඩ හිටියා. එක තැනක ඉන්න හාමුදුරු කෙනෙක් කියන තැනක් ඇහුවා. ඉතින් මම ඇහුවා මේ සයින්හස මේකේ සතුන් සර්පයෝ එමෙ ඉන්නවද කියලා ඇහුවා. නෑ නෑ, ඉතින් ලොකු සත්තු නම් නෑ. ඉතින් ওই දොරෙන් පොළඟ ඇවිල්ලා මේ දොරෙන් පිට වෙලා යනවා කිව්වා. ලොකු සත්තු නම් නෑ, පොඩි කොළඟෙක් ඉන්නවා. ඌ ওই දොරෙන් ඇවිල්ලා මේ දොරෙන් පිට වෙලා යනවා. කරුබරයක් නෑ කිව්වා. ඔබ වහන්සේට ඉතින් මේ කුටිය හොඳ මඳිනේ. මේ තව එහා ගල්ලෙනක් කුටියක් තියෙනවා. ඔබ වහන්සේට ඒකේ ඉන්න පුළුවන් කිව්වා. මම ඒක හා හොඳයි. දොරවල් එහෙම තියෙනවනේ හොඳට. නෑ දොරක් නෑ ඉවරනේ අගෝනේ මේකත් දාගෙන ඉන්නේ සතුන් සර්පය එහෙම නැති ඇති සතුන් සර්පය නෑ ඉතින් ඔය කොටිය එහෙම ඇවිල්ලා යනවා ළුවින්නේ කොටිය එහෙම ඇවිල්ලා යනවා දැන් එතකොට මේ පන්සලේ හැටියට මෙතන ඉන්න තැන හැටියට මට හිතා ගන්න පුළුවන් එතන කොහොමද කියලා මං කර වැඩේ මේක හිටලා නිකන් මැරෙන්න බෑනේ කියලා මං ටිකක් පල්ලෙහාට තව ආරණ්‍යයකට ආවා. තව එකකට ආවම එතන නම් හාමුදුරු ටිකක් දැන් රැ වෙලා ආවේ. එතකොට හත අතාමාර විතර කිව්වා. ආ මේ හාමුදුරු ආවනේ. අපි අර අලුතම හදපු කුටියට මේ හාමුදුරු වඩම්මමු කියලා මාව වැඩම්මුවා. පෙර උපදේශයක් දුන්නා ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ටිකක් ලොකු මීයෙක් එනවා. ආයෙකට ලොකු මීයෙක් එනවා ඌ ඇවිල්ලා ওই පහනේ tire අරගෙන යයි බය වෙන්න එපා කිව්වා. ආ මං කිව්වා ආ මීයෙක් නේ අය එන කවන්නේ ගානක් නැහැ කිව්වා. මීයන්ට බය වෙන්නේ කවුද කියලා. ඉතින් හිටියා. ඉඳලා රාත්‍රියේ මම ගෙනිලා මේ වහලා ඔක්කොම මේව කරලා දුන්නේ. මේ දොරක් එහෙම නම් තිබුණ නිසා මං හිතුවා හරි දොරක් තියෙනවා කියලා හොඳයි හිටියා. උදේ අවදි වුණා. අවදි වුණාට පස්සේ ඉස්සරහා පිටියේ විතරක් හදලා දොරක් කුළුස්සක් තියලා තිබ්බට අර වටේ අනිත් ඒවා ඔකෝගෙම තිබුණේ ඉටිකොළ. ඉටිකොළ ගහලා තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහාට එක්කන් ගිහිල්ලා පොඩි හාමුදුරු කෙනෙක් පෙන්නනවා. ස්වාමීන් වහන්සේ රැට මේ දිවිය ඇවිල්ලා නිදාගන්නේ මෙතන තමයි කිව්වා. බලන්න මගේ කුටිය උඩ දිවියේ යට ඉන්නේ. ඉටිකොළ ගහපු එකේ ඉන්නේ දැන්. ප්‍රායෝගික ප්‍රශ්නයන් නිසා හරි නොඉන්න ඉඩ තිබ්බා. මේක දවාලේ දැක්කනම් ඈ දැන් මීයක් විතරයි ඉන්නේ ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන් මම හිතුවා හොඳට ඇති මේක කියලා බලනකොට උදිවන්නකොට ඉටිකොළ තියෙන්නේ කොටි ආවනම් එහෙම සම්මුඛ සාකච්ඡාවක් කරලා යනවා බය කියන්නේ මනෝමය ස්වභාවයක් නේ ඕනම කෙනෙක් බය නැතුව තියන්නත් පුළුවන් බය නැතුව තියන්නත් පුළුවන් නේ ඔය කරුවලට බය අපිත් තිබුණා ඒ කාලේ ඉතින් ඒක මාම කෙනෙක් ඇවිල්ලා මාව අඬ ගහගෙන ගියා ඕක පැරලා දෙන්නම් කියලා යම්බුදේ ආරාවල් මාමලගේ ගෙදරට ගිහින් එන්න කියලා අඬ ගැහුවා. අඬ ගහගෙන මගද්දුරට අරකට ගිහිල්ලා මාව පාරෙන් තියලා චුට්ටක් ඉන්නකෝ මම මේ පොඩ්ඩක් මේ කැලේට ගිහිල්ලා එන්නම් ශරීර අවශ්‍යතාවයකට කියලා මේ යකා ගියා. මාමේ. ගියාට පස්සේ දැන් මං ඉන්නවා දැන් නෑ. කවුරුත් නෑ. හයියෙනුත් කෑ ගැහුවා නෑ. දැන් මම දැනගත්ත මිනිහා මාළු වෙලා තමයි මාව මෙතන දාලා කියලා. දැන් මට කරුවලේ මට මුකුත් නැහැ. එන්නතන කියන්නේ පොඩි එකා වුණාට ඉවට දිව්වා. පාරදී. ඉවට දිව්වා. කටු ඉති මුල් ඒවම මුකුත් පේන්නේ නැද වුණාට. ඉවට දිව්වා පාරදී. එදා ඉඳලා තේරුම් ගත්ත කරුවලත් ඒ හැටි ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ තරුණ ධර්මනේ පොඩිම කාලේ අවුරුදු මම හිතන්නේ 7 8 වගේ කාලේ. ඊට පස්සේ තමයි පොඩ්ඩක් එළියට බහලා ඒ මේ යන්න පුරුදු වුණේ. දැන් අපි එළියට බහින්න බයයි. මොන කටවත් සෝදන්නේ. ඒ ඉවත් අර අධ්‍යක්ීමෙන් පුරුද්දෙන් මොහොන දීමෙන් ඒක නැති වෙලා යනවා. ඒවත් ජීවිතයේ තියෙන එක්තරා විදියක දැන් කරුවලට බය කෙනෙක් කොහොමද මාරයත් එක හටන් කරන්නේ ඒ බය නැති වෙන්නට මොනම යකෙකුටවත් බය වෙන්න ඕමනා නැහැ තමන්ට ආත්ම සෙනෙහය කියන එක අත්හරින්න පුළුවන් නම් ඒ සමහර මද්ද්‍රව්‍ය මහා පාතාල වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ හිත එතෙන්ට ශක්තිමත් උනේ කොහොමද? මොනම හරි අත්දැකීමෙන් මරණය ජීවිතේ විඳීමේ පන්නරයෙන් දරුණු වෙනවා. ඒ මිනිස්සු එක තැනකදී. ඒ කියන්නේ මට උන්නත් එකයි මලත් එකයි මේ දැන් වෙඩි කෑවත් එකයි කියන මට්ටමට මේ මිනිස්සුගේ හිත දරුණු වෙනවා. දරුණු වුණාට පස්සේ එදා ඉඳලා ඒ මනුස්සයා බය නැහැ, හිරේයයි කියලා බය නැහැ, ඉල්ලුම්ගස්තියයි කියලා බය නැහැ, වෙඩිතියයි කියලා බය නැහැ. කාගෙන යන වෙඩි කාපු උරෙක් වගේ. ඒ මරණයේ අත්දැකීම ලැබෙවීමෙන් මරණයට තමන්ගේ ජීවිතය පාත්‍ර වූ තැනින් කුරිරු වෙලා, සිත කුරිරු වෙලා, අනුකම්පා විරහිත වීම නිසා, අසාධාරණයන් තමන්ට සිද්ධ වීම නිසා ඒ තැනකින් කුරිරු වෙලා ඒ මනුස්සයා විඳපු වේදනා නිසා. ඒකේ අනිත් පැත්ත, මේ ජීවිතයේ සත්වේ පුජ්‍යලේක් ආත්මයක් හැටියට ගන්නට සැබෑ අයිතියක් මෙහි නැත. සැබෑ අයිතියක් මෙහි නැත. එබැවින් මා කිසිවෙකුට බය විය යුතු නැත. එබැවින් මා කිසිවෙකුට බය විය යුතු නැත. ගෙනා දෙයක්වත්, ගෙනියන්න දෙයක්වත් මෙහි නැත. කොච්චර තදින් අල්ලගෙන අල්ලගන්න හැදුවත් මට මේක අවුරුදු 100ක් අල්ලගෙන ඉන්න බැරිය. ඔබ ඔය අල්ලගෙන ඉන්න හදන දේවල්, ඔය බෑග් මළු හරි වේවා, ඔය චින්තන සංකල්ප වේවා, කිසි දෙයක්, කිසිම දෙයක්, දරුවෙක්වත්, ධනයක්වත්, නිවසක්වත්, ස්වර්ණාභරණවත්, ඇඳුම් පැළඳුම්වත්, මහත්යවත්, නෝනවත් අවුරුදු 100ක් අල්ලන් ඉන්නද අහලා බලන්න ඔබේ හිතෙන්. හිතට කියන්න, මේක හිතට තේරුම් කරලා දෙන්න. එතකොට මේ හිතනේ මේක අල්ලන් ඉන්නේ. දිට්ඨිය කට්ටඩිය ප්‍රශ්න කරන්නේ දිස්ටියෙන්නේ. දිස්ටියෙන් ප්‍රශ්න කරන්නේ, ඇයි මේ දරුවගේ ඇඟට වැහිලා ඉන්නේ, මුන් මට ඉදි කන්න දුන්නේ නැහැ කියලා කියන්නේ. ඒ දිස්ටියෙන් ප්‍රශ්න කරනවා, මොනව දුන්නොත්ද යන්නේ, මගේ මේ දේපල ටික, මේ මගේ දේවල් ටික, මට ඕන මේවා. ඉතින් මේවා දැන් ගෙනියන්න පුළුවන්, ඒ දෙන්න පුළුවන්, ඒ හඳයි. මේ වයින් අපි කඩා වඩා ගත්ත දේවල් වලින් අපි දානයක් දෙනවා. ඉසිබස් නමකට පින් අනුමෝදන් වෙලා යන්න කැමතිද කියලා වම්, හා හා මම යන්නම් කියලා කියනවා. ඔව් පිරිසුදුව මේ විදියට දානයක් දුන්නොත් මම යනවා කියනවා. දැන් ඔබේ සිතේ ඉන්න සක්කාය දිට්ඨියත් එහෙමයි. යන්නේ නෑ හිත නිදහස් වෙනකම්. මොනම හරි දෘෂ්ටියකින් මානයටපත් වී සිටිනවා නම් ඒ තාක්කල් ඔබේ සිත විශ්වගත වෙන්නේ නෑ. විශ්වේ නැහැ ගැන කතා කරා. ඉතින් යන්න අපි විශ්වයට එන්න එපා. එතෙන්ට එන්නේ නෑ. ඒ විශ්වයෙන් එහාට එතෙන්ට මේ යන්න ඕන සම්පූර්ණ වෙන්නේ. ඒ විශ්වයෙන් එහාට යන්නේ නෑ. මට තිබුණා ඒ දවස්වල දෙයක්, මේ අධික ධර්ම අවබෝධ කර ගැනීමේම වීරියක් තිබුණා. ඒකම සංඥාවක් බවට පත් වෙලා, සංකාරයක් බවට පත් වෙලා නිදහස් වෙන්නේ නැහැ. ඇඟෙන් ගැලවිලා ගියේ නැහැ. සකාය විත්‍ය ඇඟෙන් ගැලවිලාම යන්න ඕන. නිකන් දැක්මෙන් මේ මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා හඳුනා ගැනීම වැදගත් නැහැ. බලන්න ඇඟ ඇතුලේ කැරකෙනෙක් කෙනා ඉන්නවද කියලා. ඇතුලේ කරකිනෙක් කෙනා නැත්තම් හරි. දැන් සමහර අය මේ පිටින් හොඳ වෙන්න හදන. මේ පිටින් හොඳ වුණාම මාරය රවට්ට ගන්න පුළුවන් මූණ පෙන්නලා කියලා. හරියට අර ගෙදරින් එළියට බහිනකොට මේකප් එකක් දාගන්නවා වගේ. ඒක වැඩක් නෑ. ඇතුළෙම ඉන්න දරුණු එකනා ඉස්සරහට ගන්න ඕන. අන්න එයාම අරගෙන හොඳට ඔව් හදලා ගන්න ඕන. ඔය උඩින් මවාගත්ත ඔය පේන එක්කෙනා නෙමෙයි හැම කෙනෙක්ගේම යට ඉන්නේ, වෙනම එක්කෙනෙක් ඉන්නවා යට. යාව ඇදලා අරන් හොදලා ගන්න, පිරිසුදු කරලා හදලා ගන්න. මල පෙරේතෙක් වගේ වෙන්න පුළුවන්, මල යක්ෂයෙක් වගේ වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. එයා නමුත් නිර්වාණයට හදන්න ඕන. එයා සංඥා උපාදානයකින් මනෝ සංචේතන ආහාරය භුක්ති විඳගෙන චේතනා ආස්වාදයෙන් ජීවත් වෙනවා. දෘෂ්ටි නොගන්නා වූ සීලය පුරුදු කරන්න, සංකල්ප නොගන්නා වූ සීලය පුරුදු කරන්න, වචන නොගන්නා වූ සීලය පුරුදු කරන්න. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලය, ආර්ය සීලය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංවර වීම තමයි ආර්ය සීලය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේට ලෝකෝත්තර නිර්වචනය ගන්න ඕන. ලෞකික නිර්වචනය ගත්තොත් ඕගොල්ලෝ මේ කර්මාන්ත කරයි. යහපත් කර්මාන්ත කියලා නෙවෙයි අම්මා කම්බන්ත කියලා. සම්මුතියෙන් පූදුන්න අයගේ නිර්වචන උපකල්පන අටුවා නිසා තමයි වැඩේ සවුත් උනේ. සම්මුතියෙන් යහපත් මිනිස්සෙක් වෙන්න පුළුවන්, එච්චරයි. දර්ශනේ දකින්න බෑ. ඒක හොඳයි, ඒ සම්මුතියද හොඳයි. සම්මුතියෙන් යහපත් වෙනවා, යහපත් වගේම යකෙක්, යහපත් යකෙක්. ඒ යහපත් යකා කියන්නේ මේ යහපත් වෙච්ච මිනිස්සයා අයහපත් කියන දේවල් එක්ක යකෙක් වගේ තරහයි. ඒක තමයි ස්වභාවය. බලන්නකෝ යහපත් කියන හාමුදුරු කෙනෙක්ගේ පිළිවෙත් කරන හැම විහාරයකට සෙරප්පු දෙක දාගෙන යනකෝ ඇතුළට. මන්නම් කියන්නේ දෘෂ්ටිය නිසා නෙමෙයි, අපිරිසුදු වෙන නිසා මේක ඇතුළට දාගෙන යන්න එපා කියලා. බලන්නකෝ යකා වෙන්නේ නැද්ද කියලා. ඔය මල් ටික පිළිවෙලකට හදන ආච්චි අම්මගේ මල් වට්ටියක් පෙරලීලා බලන්නකෝ. යහපත් යක්කු. ඒකට බෞද්ධ ආගම තුලින් යහපත් වුණාම ඊට වඩා වෙනස් දෙයක් දකින්නේ යා බොහොම යකෙක් වගේ. ඒතකොට අනිත් ආගම් තුලින් වුන් යහපත් කියලා වුන් හිතාගත්තාම වෙනස් දෙයක් දකින්නේ. ඒතකොට යහපත් කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. තමන් යහපත් කියලා හිතන් ඉන්නව නම් ඒක විතර වැරද්දක් මේ ලෝකේ තවත් නැහැ. තමන් යහපත් කියලා හිතාගෙන ඉන්නවනේ ඒක තරම් වැරද්දක් ලෝකේ තවත් නැහැ. තමන් අයහපතුත් නෙමෙයි, තමන් යහපතුත් නෙමෙයි. තමන් සත්වේකුත් නෙමෙයි, පුජ්‍යලේකුත් නෙමෙයි, ස්ත්‍රීකුත් නෙමෙයි, පුරුෂේකුත් නෙමෙයි. උගතේකුත් නෙමෙයි, නූගතේකුත් නෙමෙයි, සිල්වන්තේකුත් නෙමෙයි, දුසුල් කෙලෙකුත් නෙමෙයි. ඔබ හිතන කිසිම කෙනෙක් නොවේ. එතෙන් තාවද කවුරු හරි. ආන්න එතෙන්ට එන්නයි සියලු දෙනාට ආරාධනා කරන්න. ආනන්ද හාමුදුරුව මේ හොඳ කෙනෙක් එහෙම නෙමෙයි, නරක කෙනෙකුත් නෙමෙයි, ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. ඔබ හිතන් ඉන්නවන මොන හරි කෙනෙක් කියලා, ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. නෑ අඳුර ගන්නකෝ. විශේෂයෙන් හොඳ කෙනෙක් නෙමෙයි, විශේෂයෙන් නරක කෙනෙක් නෙමෙයි, ඔබ හිතන කවර කෙනෙක්වත් නෙමෙයි. ඔබ එක එක උපකල්පනයක් දාලා මන් දිහා බැලුවා නම් ඒක අයින් කරගන්න. බුදුහාමුදුරුවෝ වහන්සේ හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි ඔබ හිතන කිසිම කෙනෙක් නෙමෙයි. ආරි ශ්‍රාවකයෝ පහළ වෙච්ච උන්වහන්සේලා හොඳ අය කියලානේ අපි හිතන් ඉන්නේ. හොඳ අය නෙමෙයි. අපි ඇයි හිතාගෙන ඉන්නේ මේ හොඳ අයනේ, හරි හොඳ එක්කෙනා, අන්න රහතන් වහන්සේ කෙනෙක් ආව, හරි කාරුණිකයි, දර ටික පළව ගන්න පුළුවන් වෙයි අපේ ගෙදරදී, ගෙඩි ටික කඩව ගන්න පුළුවන් වෙයි කියලා. ඈ හරි හොඳයි කොල්ලා නේද? මෝඩ කොල්ලෙක් එහෙම ඉන්නවා නම් අරන් ගහ අන්නරේනෝ මේ කොල්ලෝ මේ එන්න මේ කොල්ලා හරි හොඳයි අනේ අපේ මිදුල අතු ගාලා දීලා යනවා ආවාම අතු ගාපන්කෝ මිදුල. හරි හොඳයි මේ කොල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා කැමරේකුත් කාලා බලය. හොඳ වුණාම තියෙන වැඩේ අනිත් අය හොඳයි කියනව නේද? හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ වැඩ ටික අනිවාර්යෙන් කරව ගන්නවා මේක කියලා. අපේ හාමුදුරුවෝ හරි හොඳයි, කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ, ඇවිල්ලා අපේ බර ටික එහෙම කියලා යනවා. මන්නම් අය කරන මොකද හේතුව දන්නවද? වටිනකමක් නැහැ නැත්තම්. අය කරාම තමයි වටිනකමක් තියෙන්නේ. ඒකට ගෙවපු ගානට, ඒ ගෙවපු ගානට හරි උනන්දුවෙන් අහනවා. ගෙවුම් ගන්න හරි උනන්දුවෙන් ගන්නවා. එතකොට නැත්නම් කිසිම අගයක් නැතුව අහන් ඉන්නවා. ඒක නෙමෙයි, ඒක ප්‍රායෝගික සිද්ධියක් නේ හාමුදුරුවෝ. ඉතින් තෙල් ගහගන්නේ මොකෙන්ද නේද? නවත්තු කරන්නේ මොකෙන්ද? ඒ නිසා ඒකට මුදලක් ඉතින් ඒත් ගෙවනවා ඇතිනේ. නමුත් නොවටිනාම විදියට මේක කියන්න ගියොත් එහෙම අපි වැරදිකාරයෙකුත් වෙනවා. අපි මේ හාමුදුරුව අතින් කයිට් කරන් ඇවිල්ලා අපිට මේ දෘෂ්ටි පතුරවන්න හදනවා කියලා. හරම ගෙවීමක් දීලා අගයක් දීලා කිව්වහම ඒකේ වැලියු එකක් තියෙනවා. දැන් ගායකයෙක් හරි ඇවිල්ලා නිකන් සින්දු කියන නිකන් සින්දු කියන පටන් ගත්තොත් එහෙම ඌගේ සින්දු අහන්නේ නැහැ. ඌ මල් වෙඩි ගහලා ලොකු වාහනයකින් ඇවිල්ලා ලොකු ගාස්තුවක් ගෙවලා මේ ලයිට් ගහලා දිවුවම තමයි ඔන්න අහන්නේ. ඒ ලෝකෙ හැටි. බාහිර මනසකුත් තියෙනවනේ මිනිස්සුන්ට. දැන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කිරීම මොනවද ගත්තේ? තේරෙන්නේ බොහොම හොඳයි. මම කියන්නේ තේරෙන්නේ නැති එක තමයි බොහොම හොඳයි. තේරෙන්නේ නැති අවස්ථාව තුලින් සම්පූර්ණයෙන්ම නොතේරෙන තැනකට ඔබ ගියා නම් අන්නේ තෙන්ද කියන අවේදීත. තේරෙන්නේ නැති මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම නොතේරෙන බවට, ඒ කියන්නේ නොතේරෙන බවත් තේරෙන්නේ නැති බව තැනට. සම්පූර්ණයෙන් නොතේරෙන බව කියන්නේ ඒකයි. නොතේරෙන බවත් නොතේරෙන තැනට සම්පූර්ණයෙන් ගියා නම් අන්නේ තෙන්ද කියන අවේදීත. එයා විඳින්න තුව ලෝකෙ දිහා බලනවා. විඳින්න නැතුව බලන නිසා දැවීමක් නැහැ හදවතට. දැවීමක් නැති නිසා පුදුම සහනය පිච්චෙන්නේ. සුඛ වේදනාවත් පුච්චනවා. දැන් අපි ඉස්සර හිතුවා දුක් වේදනාවෙන් වළකලා මම කල්පනා කරා සුඛ වේදනාව විතරක් තියාගන්න කියලා. දැන් සමහර චරිතත් අපිට හම් වෙලා තියෙනවා. හිත රිදෙන දේවල් කවමුකුත් කතා කරන්නත් කැමති නැහැ, බලන්නත් කැමති නැහැ. ඒගොල්ලෝ හිත ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි හිත රිදෙන දෙයක් වැටුනහම දුක් වෙන පටන් ගත්තාම දුක් වෙනවා. කප්පරක් දුක් වෙනවා. අන්තිේටම දුක් වෙනවා. එහෙම සොඳුරුව ජීවත් වෙච්ච අයට ජීවිතේ ලොකු දරුණු අත්දැකීම් ලැබලා, ඒ අත්දැකීම් තුලින් මානසික විපරිණතාවයන් වලට පත් වෙච්ච අය පවා අපි දැකලා තියෙනවා. ඉතින් මමත් ඒ කාලයක වෙනතුනේ හිතුව මේ එහෙමනම් දුක් වේදනා මොකවත්ම නැතුව සුඛ වේදනාවෙන් සුඛ අරමුණ වල සුඛාස්වාදයෙන්ම හිටියාම හරි කියලා. මොන සුඛාස්වාදේ වඩ아가ගෙන යනවා. ධ්‍යාන සමාධි වගේ දේවලුත් ඒක සුඛාස්වාදය. මට කාලයක් ගියාම තේරුණා මේ සුඛාස්වාදයත් හිත දවනවා කියලා. ධ්‍යානේ දවනවා හිත. පුච්චනවා. වේදනාවේ වේගය වැඩි. සංවේදී බව වැඩි. ඒකට පිච්චෙනවා හිත. ඒකට හේතුව සංස්කාරය තුලම ඉන්න නිසා. මේ සංස්කාර අනිත්‍යයි කියලා තේරුම් ගත්තා නම් එච්චර ඇදිම නෑ. සංස්කාර අනිත්‍යයි. මොකද සංස්කාර කියන්නේ? ඉන්ද්‍රියන් පහෙන් ගන්න, ඉන්ද්‍රියන් හයෙන්ම ගන්න දේවල් කෙරෙහි ඔබ ඇලෙන්නේ නැතුව ඉන්න ඕන එච්චරයි. කොහොමද ඇලෙන්නේ නැතුව ඉන්නේ? විදියක් නැහැ, ක්‍රමයක් නැහැ, ආකාරයක් නැහැ, රටාවක් නැහැ, ඉරියව්වක් නැහැ. දැන් හරි ගැඹුරුයි. හැබැයි අර්ථ ශූන්‍ය ගොන් කතාවක් නෙමෙයි යෝග. නොතේරන අයට ඔක මහා ප්‍රශ්නයක් වුණාට ඔක බොහොම ගැඹුරක් තියෙනවා. දැන් ඔය අපි අහලා තියෙන ඉරියව්වකින් තොරව රහත් උනේ ආනන්ද හාමුදුරුවෝ කියලා, උපස්ථායක හාමුදුරුවන් වහන්සේ කියලා අපි අහලා තියෙන්නේ. නමුත් මම බලාගෙන යද්දි මට දර්ශනික වශයෙන් මට තේරිච්ච දෙයක් තමයි සෑම රහතන් වහන්සේ කෙනෙක්ම අරිහත් බවට පත්වන්නේ සතර ඉරියව්වෙන් තොරව. අර අතෙන්ද කිව්වට සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියලා කිව්වහම මේ උපකල්පනයක් කළා. වාඩි වෙලා ඉඳලා සතපෙන ඇඳෙහි ඔළුව තියනකොට හිස පාත් වෙන්නත්, හිස කොට්ටෙට වදින්න කලිනුත් ඕ මැදදී සිටගෙන ඉන්න ඉරවටත් නෙමෙයි, වැතිරලා ඉන්න ඉරවටත් නෙමෙයි, මෙහෙම තමයි. එතකොට වාඩි වෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරවට නේ. නැත්තම් දෙකටම හරි ඇඳේ නේ ඉන්නේ. ඉතින් ඒක මොනවා හරි ඉරවකට යනවා නේ. ඉරව දෙකටම එහෙනම් අහු වෙනවා. දැන් අපිට තියෙනවද මේ 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 කාලය තුල තියෙනවද රාත්‍රීට හෝ දහවලට හෝ හසු නොවන කාලයක් නැහනේ. අලුයම කිව්වත්, සන්ධ්‍යාව කිව්වත් ඒ ඕනම කාලයක් මිශ්‍රව කොයි බහරි කාලයට මහසු වෙනවා. එතකොට මෙතන මේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියන එකේ තියෙන වෙන අරුතක්. සෑම රහතන් වහන්සේ කෙනෙක්ම රහත් වෙන්නේ ආර්ය භූමියට පත්වන්නේ. ඒ කියන්නේ විශ්වය තරණය කරන තැන. විශ්වගත වෙන්න ඕන, ශූන්‍ය වෙන්න ඕන, ශූන්‍යත්වයෙන් විශ්වගත වෙන්න ඕන, විශ්වගත විශ්ව තරණය වෙන්න ඕන. විශ්ව තරණයේදී අනිවාර්යෙන් සතර ඉරියව්වෙන් තොරවමයි සෑම ආතන